අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි. අද 2021 ඔක්තෝබර් 24 වෙනිදා දවසේ අපි මේ හැමදෙනාම සම්බන්ධ වෙලා ඉන්නේ 61 වෙනි ආධුනික පිරිස සඳහා සතිමත් බව හඳුනා දීමේ වැඩසටහනට. ඒ සඳහා නිස්සරණ වාණිය නියෝජනය කරමින් මේ වැඩසටහන සම්බන්ධ වෙන නම කියන්න අවසරයි. ගෞරවනීය හෝමගම ධම්මකුසල ස්වාමීන් වහන්සේ ඇතුළු නිස්සරණ වනවාසි සියලුම ස්වාමීන් වහන්සේලා මම බොහොම ගෞරවයෙන් පාද නමස්කාරයෙන් මේ ධර්ම සභාවට පිළිගන්නවා. ඒ වගේම වැඩසටහනට සූම් තාක්ෂණය හරහත් මික්සලාර් තාක්ෂණය හරහත් සම්බන්ධ වෙන සියලුම දෙනාවත් මම ගෞරවයෙන් මේ ධර්ම සභාවට පිළිගන්නවා. අපේ වැඩසටහනේ මුල් ආධාරය විදිහට අපි හැමදෙනාටම අනුකම්පාවෙන් අනුශාසනාවකින් මේ වැඩසටහන ආරම්භ කරන්න කියලා මම ගෞරවයෙන් පාද නමස්කාරයෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේකින් ඉල්ලා සිටිනවා. ඒ වගේම අද දවසේ මුල්ම වතාවට මේ වැඩසටහන සම්බන්ධ වෙන කිසිකුත් සම්බන්ධ වෙන බව ගෞරවනීය ස්වාමීන් වහන්සේට මතක් කරන්න කැමැතියි. සාදු සාදු සාදු.
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නසන්ති කාමා මනුජේ සුනිච්චා සන්තිද කාමනියානු කාමනියානි යේසු බද්දෝ යේසු පමත්තෝ අපුනා ගමනං අනාගන්තා පුරිසෝ මච්චු දෙයෝ නතේ කාමායානි චිත්‍රානි ලෝකේ සංකප්පරාගෝ පුරිසස්ස කාමෝ තිට්ඨන්ති චිත්‍රානි තතේව ලෝකේ අතෙත්ත ධීරා විනයන්සු චන්දන්ති.
සාදු සාදු සාදු.
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අදත් අපි සුපුරුදු විදිහට ඉරිදා දවසේ පොඩි කතා බහකට එකතු වෙලා ඉන්න වෙලාවක්. ඉතින් ඒ වෙලාවේ අපිට විනාඩි 45ක් වගේ වේලාවක් අරගන්න පුළුවන් යම් කිසි පැහැදිලි කර ගැනීමක් සඳහා. ඉතින් ඒ අවස්ථාවේදී මට හිතුණා අද පොඩ්ඩක් අමුතු විදිහේ කතාවක් කියලා මේ කතා බහ පටන් ගන්න. ඉතින් මේක බොහොම ජොලි වැඩක්. ඉතින් ඒ කතාව පොඩ්ඩක් අපි අහලා මේ කතා බහට එකතු වෙමු. ඉතින් මොකද්ද මේ කතාව, මොකද්ද මේ සිදුවීම? අන්න විද්‍යාවේ මලගමක් ගැන තමයි පොඩ්ඩක් කියන්න හිතුවේ. ඒ මලගමේ ස්වභාවය ගැන තමයි පොඩ්ඩක් කියන්න හිතුවේ. ඉතින් මෙතන විද්‍යාව කරපු කට්ටියම ඉන්නවා නම් පොඩ්ඩක් ඉවසීමෙන් තව ටිකක් වෙලා අහගෙන ඉන්න කියලා අපි ආරාධනාවක් කරනවා. මොකද ඔහොම කියපු ගමන් සමහර විට කන් වලින් ලිය ගලන්න පටන් ගන්න නිසා. ඉතින් මොකද්ද මේ කතාව? අන්න යම් කිසි විදියක මේ දැන් අවුරුදු 120කට විතර කලින් ආරම්භ වෙච්ච වෙනසක්, ආරම්භ වෙච්ච ගමනක් ගැන තමයි කියන්නේ. එතකොට අර භෞතික විද්‍යාවක් තියුණා. අන්න ඒ යම් කිසි අලුත් සොයා ගැනීම් ටිකක් නිසා ඒ විද්‍යාවේ ගැටලු ටිකක් මතුවලා ආවා, ප්‍රශ්න ටිකක් මතුවලා ආවා. මේ ද්‍රව්‍ය පිළිබඳ විද්‍යාව තවදුරටත් භාවිත වෙන්නේ නැති කොටසක් ඉදිරියට මතු වෙලා ආවා. ඉතින් ඒ කොටස මොකද්ද? අන්න මේ ලයිට් බල්බ් එකේ සොයා ගැනීමත් එක්ක තමයි මේ ක්‍රියාවලිය, මේ ප්‍රශ්නේ මතු වෙලා ආවේ. එතකොට මෙච්චර කාලයක් මේ විද්‍යාවට අනුව හිතාගෙන ඉඳියා මේ ආලෝක කිරණයක් කියන්නේ තරංග ස්වභාවයක්, තරංගයක ආකාර තමයි මේ තුල තියෙන්නේ කියන අදහසකින්, ඒ විදිය හැඟීමකින් තමයි කටයුතු කරේ. නමුත් මේ බල්බ් එක පිළිබඳ යම් කිසි විදිහක පරීක්ෂණ ටිකක් කරගෙන යනකොට පේනවා මේක තරංගයක ආකාරයකින්ම වැඩ කරන්නේ නැහැ කියන වගේ ස්වභාවයක් ටික ටික මතුවෙලා එනවා. අන්නේ මතුවීමත් එක්ක තමයි මේ මහා ප්‍රශ්නකාරී ගැටලුකාරී දෙයකට මේ පිරිසට මුහුණ දෙන්න සිද්ධ වුණේ. ඉතින් ඔහොම හොම හොම ටික දවසක් යනකොට පේනවා මේකේ ද්‍රව්‍ය ස්වභාවිකුත් තියෙනවා, මේකේ තරංග ස්වභාවිකුත් තියෙනවා. එතකොට කොහොමද මේක අපි හඳුන්වන්නේ, කොහොමද මේක අපි නියමයකට දාන්නේ, කොහොමද මේක අපි අර්ථ දක්වන්නේ කියන ප්‍රශ්නයක් මතුවලා ආවා. විටෙක මේක තරංගයක් ආකාරයෙන් වැඩ කරනවා, තවත් විටෙක ද්‍රව්‍යයක් ආකාරයෙන් වැඩ කරනවා. එතකොට ඔන්න මතුවෙච්ච එක ප්‍රශ්නයක්. ඊළඟට මේ පරීක්ෂණ කරපු පිරිස හිතාගෙන ඉන්දියා දැන් ඔය පරමාණුව පොඩි මේක කියලා හිතාගෙන ඉඳලා ඊට පස්සේ කොහොමරි ඒක පුපුරලා හෙන කුණු කන්දලක් එළියට ඇදිලාවට පස්සේ අන්න එතන තියුණ යම් කිසි කුඩාම ප්‍රමාණ අංශුවක් ඉලෙක්ට්‍රෝනයක්. එතකොට ඉලෙක්ට්‍රෝනය ද්‍රව්‍යයක් කියලා තමයි මේ පිරිස හිතාගෙන ඉඳී. ඉලෙක්ට්‍රෝනික තියෙන ද්‍රව්‍යයක ස්වභාවය කුඩාම අංශුවක් තමයි ඒක කියන අදහසින් තමයි ඉඳී. නමුත් අන්න වෙන මොකක් හරි වැඩක් කරන්න ගිහිල්ලා එතනත් ඔන්න පැටලෙවිල්ලක් ඇති වෙනවා. මොකද්ද මේ පැටලෙවිල්ල? අන්න මේ ඉලෙක්ට්‍රෝනය ද්‍රව්‍යයක් කියලා හිතාගෙන ඉඳියා. නමුත් ඒක දැන් ඔන්න තරංගාකාරයක් පෙන්වුම් කරන්න පටන් අරන් තියෙනවා. ඒක තරංගයක ස්වභාවයෙන් හැසිරෙන්න පටන් අරන් තියෙනවා. දැන් ද්‍රව්‍යයක් කියලා හිතාගෙන ඉඳි එකක් තරංගාකාරයක් පෙන්වුම් කරනවා. තරංගයක් කියලා හිතාගෙන ඉඳිය දෙයක අන්න ද්‍රව්‍ය ආකාරයක් පෙන්වුම් කරනවා. ඔය පැටලෙවිල්ල තමයි සිද්ධ වුණේ. ඉතින් ඔය පැටලෙවිල්ල සිද්ධ වුණාම දැන් මේ පිරිස කල්පනා කරනවා කොහොමද මේක විසඳන්නේ. මේ පරීක්ෂණ වලින් නැවත නැවත ඔප්පු වෙනවා මේක මේ කියන ආකාරයෙන් හැසිරෙන්නේ නැහැ. මේ විදිහට අන්න ඕවර්ලැප් එකක් යම් කිසි ග්‍රේ ඒරියා එකක් අඳුන ගන්න බැරි කොටසක් තියෙනවා කියන පැහැදිලි වීම ටිකෙන් ටික එන්න පටන් ගන්නවා. ඉතින් ඒ එන ඒමත් එක්ක වෙච්ච සිදුවීම් ජාලයක් තමයි අපි මේ පැහැදිලි කරගන්න හදන්නේ. ඉතින් අපි අහලා තියෙන බොහොම ලෝකේ පහළ වෙච්ච හොඳම විද්‍යාඥයා කියලා අපි අහලා තියෙන අන්න ඇල්බර්ට් අයින්ස්ටයින් කියන ඒ පුද්ගලයාත් මේ කතාවට ඇඳිලා එනවා. එයාත් මේක කොහොමද විසඳන්නේ කියන ප්‍රශ්නයක් ඒකට පිළිතුරක් හොයාගන්න උත්සාහයක් දරනවා. ඉතින් කොහොමරි ඔහොම ගිහිල්ලා අන්තිමට මේ යන ස්වභාවය පිළිබඳ තියෙන ගැටලුව විසඳ ගන්න යම් කිසි වෙන විද්‍යාඥයෙක් ඩෙන්මාර්ක් ජාතික විද්‍යාඥයෙක් නීල්ස් බෝ කියන ඒ මහත්තයෙක් ඒ තැනැත්තා ඉදිරිපත් කරනවා මේ විදිහට මේ ඉලෙක්ට්‍රෝනයක් යනවා කියලා අපි හිතාගෙන ඉඳියට ඇත්තටම ඒක ඒ විදිහට ගමන් කිරීමක් නෙමෙයි වෙන්නේ. ඒ වෙනුවට යම් කිසි විදිහක සම්භාවිතාවක් ඉලෙක්ට්‍රෝනයකට ප්‍රභවයක් තමයි ගමන් කරන්නේ. ඒ ප්‍රභවය ගමන් කළා අපි මේක යම් කිසි යන්ත්‍රයකින් මැනීමක් සිද්ධ කරොත් අන්නේ මනින අවස්ථාවේදී මනින ස්ථානයේදී මේක දෙයක් බවට පත් වෙනවා කියලා මෙන්න මේ විදිහේ අදහසක් ඉදිරිපත් කරනවා. ඒ අදහස එක්ක යා කියනවා මේ තිරේ පිටිපස්සේ තියෙන්නේ හැම වෙලේම සම්භාවිතාවක් විතරයි. හරියට දෙපැත්තට උඩදාපු උඩවිසි කරපු කාසියක් අහසේ කැරකි කැරකි තියෙනකන් අපිට මේක සිංහයාද රුපියලද කියලා කියන්න බෑ වගේ මේ තිරේ පිටිපස්සේ තියෙන කතාව අපිට පැහැදිලි කරන්න බෑ. ඒක මනින තාක්කල් ඒක ප්‍රමාණ කිරීමකට ලක් කරන තාක්කල් අපිට ඒක පැහැදිලි කරන්න බෑ කියලා කියනවා. ඒතට අර විදියට කහසියක් කැරකෙනා වගේ ස්වභාවයක් හැම වෙලෙම තියෙනවා. අන්න කහසිය නැවැත්තුව ගමන් ඒක දෙයක් බවට පත් වෙනවා. ඔන්නෝ අදහසක් මේ තැනැත්තා ගෙනහැර දක්වනවා. එතකොට දැන් අර තියුණ ස්ථීර පදනමක් තියුණ පැහැදිලි කරන්න පුළුවන් තත්ත්වයක ඉඳලා මෙන්න මේ විදිය අද්භූත කතාවක් දිහාවට තමයි දැන් ඔන්න යන්නේ. එතකොට දේවල් කියලා දේවල් නැහැ. ඒක මැනීමක් සිද්ධ කරාම අන්න අර තියෙන සම්භාවිතාව තුලින් දෙයක් මතුවලා එනවා. හැම වෙලේම කැරකෙන කාසියක ස්වභාවය තමයි මේ වටපිටාවේ තියෙන්නේ කියලා අන්න ප්‍රකාශ කරනවා. ඉතින් මෙහෙම කිව්වහම අර ලෝක ප්‍රසිද්ධ විද්‍යාඥයා කියලා අපි අඳුනගෙන ඉන්න ඇල්බර්ට් අයින්ස්ටයින්ට මේක පෙන්වන්න බැරි මතයක්. එයා කියනවා මේව හැමදේම පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕනේ කියලා. කියලා මෙයාට බොහෝම ඇසිඩ් ගැහුවා වගේ මේ ප්‍රකාශය. ඉතින් අවුරුදු ගණනාවක් අවුරුදු 10ක් 15ක් මේ දෙදෙනා අතර ලොකු සංග්‍රාමයක් යනවා. විද්‍යාගාරවල සම්මන්ත්‍රණවල තමයි මේ සංග්‍රාමය යන්නේ. ඉතින් කොහොමරි ගිහිල්ලා මේ ඇල්බර්ට් අයින්ස්ටයින් කියන තැනත්තා එක්තරා අවස්ථාවක අර ප්‍රතිවිරුද්ධ විද්‍යාඥයාට විහිළු කිරීමක් විදිහට කියනවා. එතකොට අහසේ හඳ දිහා මම නොබලනකොට අහසේ තියෙන හඳ අතුරුදහන් වෙනවද කියලා විමසා සිටිනවා. දැන් මේ කියන මතේ ඒ වගේ දෙයක් තමයි. අහසේ හඳ තියනවද නැද්ද කියලා අපිට කියන්න බෑ. ඒ විදිහේ සම්භාවිතාවක් අහසේ තියෙනවා. අන්න බැලුවාම හඳක් මතුවලා එනවා. බැලුවොත් විතරයි හඳක් තියෙන්නේ. බැලුවේ නැත්තම් හඳක් ඇති වෙන්නේ නෑ කියන නැද්ද කියලන්න විහිළු සහගත විදිහට තමුන්ගේ ප්‍රතිවාදියාගෙන් අහනවා. කොහොම කොහොම හරි ඔහොම ඔහොම ගිහිල්ලා 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 අන්තිමට තව තව පිරිස් මේකට සම්බන්ධ වෙලා තව තව අවුරුදු ගණනාවක් යනකොට අවසානයේ සම්මත වෙන්නේ අවසානයේ නිවැරදි බව තීරණය වෙන්නේ අන්නර ඩෙන්මාර්ක් ජාතික තැනැත්තගේ මතේ. ඒකට හැම වෙලේම සම්භාවිතාවක් ඇරගෙන කාසියක් වගේ දෙයක් අපේ වටපිටාවේ තියෙනවා. අන්නේ කාසිය නවත්තලා බැලුවොත් අන්න සිංහයා අන්න රුපියල කියලා මතුවීමක් වෙලා එනවා. ඉතින් මෙන්න මේ ඔප්පුවීමත් එක්ක අයින්ස්ටයින්ට මේක දරා ගන්න බැරි වෙලා එයා ජීවිතේ අන්තිම කාලේ කියනවා මම අවුරුදු 50ක් මේකට කෙස් අවුල් කරගෙන දැඟලුවා. ඒ කෙස් අවුල් වෙච්ච පින්තූරෙත් අපි ගොඩ දෙනෙක් දැකලා තියෙනවානේ. අද කෙස් අවුල් කරගෙන දැඟලුවා. දැඟලුවාට මොකද මම සත්‍ය ගාවට ළඟටවත් ආවේ නැහැ. සත්‍යයට යම් පමණකටවත් ආසන්න වුණේ නැහැ මම කියලා අන්න තමුන්ගේ තියෙන මේ කනගාටුව ප්‍රකාශ කරනවා. ඉතින් ඔය විදිහේ කතාවක් තමයි දැන් ඇවිල්ලා නතර වෙලා තියෙන තැන. එතකොට මොකද්ද අන්න දේවල් පිළිබඳ යම් කිසි සම්භාවිතාවක් දේවල් මතුවෙන්න පුළුවන් ප්‍රබවයක් තියෙනවා අපි වටේට. අපි ඒක මැනීමක් සිද්ධ කරපු ගමන් අන්න ඒ ප්‍රබවය තුලින් යම් කිසි දෙයක් මතුවලා එනවා. ආසේ හඳ තියනවා වෙන්නේ අපි හඳ දිහා බලවහම තමයි. බැලීමක් සිද්ධ කරාම තමයි. ඒ වෙනකන් හඳක් තියනවද නැද්ද කියලා අපිට අදහස් කරන්න අපිට කියන්න හැකියාවක් නැහැ. ඉතින් ඔන්න ඔය කියන දේ අද කාලේ අපිට උනත් යම් කිසි විදියක ප්‍රශ්නකාරී ස්වභාවයක් මතු කරන්න පුළුවන්. මේ අහගෙන ඉන්න කට්ටියට උනත් ප්‍රශ්නයක් මතු කරන්න පුළුවන්. විද්‍යාව ජයට කරපු කට්ටියට විශේෂයෙන් ප්‍රශ්න මතු වෙන්න පුළුවන්. ඉතින් ඒ කියපු ප්‍රශ්නෙත් එක්ක අපි අද පොඩි ධර්ම කතාවක් දිහාවටත් යන්න කියලා බැලුවා. ඉතින් මේ කියපු කතාවෙන් ඇත්තටම බුදු දහමට නැත්තම් බුදුරජාණන් වහන්සේගේ මේ කියන ධර්මයට අපිට මුක්කුවක් ගහගන්න අවශ්‍ය නැහැ. මොකද හේතුව තාම ඒගොල්ලෝ මේක ඉතුරු කොටස ගැන කිසිම හැඟීමකුත් නැහැ. නමුත් මේ වෙලා තියෙන හාස්‍යජනක සිදුවීම හරීම ජොලියක් තියෙනවා. ඒක කතා කරනකොට හරිම අමුතු විදිහේ හැඟීමක් මතුවලා එනවා. මෙච්චර හොයාගෙන හොයාගෙන ගිහිල්ලා මේ ලෝකේ ඉඳපු බොහොම ඉහළම මොලකාරයෝ ටික අන්තිමට කොහොමද ගිහිල්ලා නතර වෙලා තියෙන්නේ කියලා දැක්කහම, කොහෙද ගිහිල්ලා නතර වෙලා තියෙන්නේ කියලා දැක්කහම අන්න ඒක හරිම හාස්‍යජනක ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ හාස්‍යයත් එක්ක අපි අද ඉදිරියෙන් තියාගත්ත ගාථාවත් ඒ හා සම්බන්ධ කතාවත් එක්ක පැහැදිලි කිරීම ඉදිරියට අරගෙන යමු. ඉතින් මොකද්ද මේ ගාථාව? අනනසන්ති කියලා සූත්‍රයක ඒ දේවතා සංයුත්තේ තියෙන කතාවක එන විස්තරයක් තමයි මෙතන තියෙන්නේ. එතකොට එතන සඳහන් වෙනවා අර බුදුරජාණන් වහන්සේ සවැත්වර ජේතවනාරාමේ වැඩ වෙසෙනකොට අන්න යම් කිසි දෙවි කෙනෙක් ඒ ජේතවනාරාමේ කලු කළා ආලෝකමත් කළා. රාත්‍රියේ අවසන් යාමේ වගේ බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා අන්න යම් කිසි ප්‍රශ්නයක් ඇහුවා කියලා කතන්දරේ අපි ඉතින් ගොඩක් ගොඩක් අහලා තියෙන එකක්නේ. එතකොට මෙතනක් තියෙන්නේ අන්න ඒ වගේ අවස්ථාවක්, ඒ විදිහේ සිදුවීමක් තමයි මෙතන සඳහන් වෙන්නේ. එතකොට මෙතන සඳහන් වෙන්නේ මොකද්ද? සත්තූපනායක කියලා යම්කිසි දෙවිවරු පිරිසක්, එක්කෙනෙකුත් නෙමෙයි පිරිසක්, අන්න බුදුරජාණන් වහන්සේ ඉන්න ඒ ජේතවනාරාමයට රාත්‍රියේ වැඩි කලක් ඉක්ම ගියාට පස්සේ බොහොම ආලෝකමත්ව ඇවිල්ලා මෙන්න මේ විදිහේ යම් කිසි ප්‍රශ්නයක් ඇහුවා කියලා සඳහන් වෙනවා. එතකොට මේ ලොකු පිරිසක් තමයි එන්නේ. ඒ ලොකු පිරිස ඇත්තටම මේ සත්තූපනායක කියලා ඇඳින්නුවට මේ යන්තම් නහය ඔළුව නහය වතුරෙන් උඩට දාගත්ත කට්ටියක්. ඒගොල්ල පිළිබඳ සඳහන තියෙන්නේ මොකද්ද? මෙන්න මේ තාවතින්සේ ඉන්න යම් කිසි පිරිසක් යම් කිසි ගැන් එකක් ගැන තමයි ඔය කියන්නේ. ඒ කට්ටිය නැවක යන්න ගිහිල්ලා ඔය ටයිටැනික් වගේ හොඳ සංග්‍රාමයක් යන්න ගිහිල්ලා නැවක අන්න ඊට පස්සේ නැව ගිලෙනකොට එතන ඉඳපු යම් කිසි කෙනෙක්ගෙන් පන්සිල් සමාදන් වෙලා තියෙනවා. ඉතින් ගිලිලා ගිහිල්ලා එහෙම මැරිලා ගිහිල්ලා අන්න 500ක් දෙනෙක් මේ පන්සිල් සමාදන් වෙච්ච පිරිස එකට උප්පත්තිය ලැබුවා කියන වගේ කතාවක් තමයි අටුවාචාර්යින් වහන්සේ පෙන්වන්න හදන්නේ. ඉතින් එහෙම පෙන්නලා කියනවා මෙන්න මේ සත්තූපනායක කියන නම ඇවිල්ලා තින්නෙනුත් ඒකෙනුත් මොකද්ද මේ සත්පුරුෂයන්ගේ ධර්මයක් සමාදන් වෙච්ච නිසා අනේ පිරිස මේ නමින් හැඳින්වෙනවා කියලා කියනවා. ඉතින් මෙන්න මේ කට්ටිය නැවත නැවත ඇවිල්ලා ප්‍රශ්න අහපු ස්වභාවිකුත් තියෙනවා කොමාරි. ඔන්න මේ අවස්ථාවේදීත් මේ පිරිස ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ගෞරව කළා යම්කිසි විදිහේ ප්‍රශ්නයක් විමසා සිටිනවා. එතකොට ඒ ප්‍රශ්නේ තමයි අර මුල් ගාථාව. එතන කියනවා නසන්ති කාමා මනුජේසු නිච්චා. ওই සූත්‍රේ නමත් ඇවිල්ලා තියෙන නසන්ති කියලා ඕකෙන් තමයි කියනවා මේ මිනිස්සුන්ට නිට්ටය කියලා කාම වස්තු නැත. සන්තිද කාමනීයානු යේසු බද්දෝ. යම් යම් කාම වස්තුවක් කෙරෙහි බැඳුණු තැනැත්තේ යේසු පමත්තෝ අනු අපුනා ගමනං. ඒ විදිහට බැඳිලා යම් කාමවස්සුනි ප්‍රමාදෝ තැනැත්තෙක් ඉන්නවද ඒ තැනැත්තා භවයෙන් එතර වෙලා නිවනට යන්නේ නැහැ. යේසු පමත්තෝ අපුනා ගමනං අනාගන්තා පුරිසෝ මච්චු දෙයෝති. එසේ වූ සිත් අඳිනා අදිනා රූපාදී ආරම්මණයෝ මේ ලෝකෙහි ඇත්තාහ කියලා අන තමුන්ගේ මතයක් ඉදිරිපත් කරනවා. එතන මේ කට්ටිය නිකන් යන්තම් නිකන් අර වතුරෙ ගිලින්න යනකොට නහය පොඩ්ඩක් උඩට දාගෙන දිව්‍ය ලෝකෙකට ගිහිල්ලා ඊට පස්සේ ඇවිල්ලා කියන කතාවක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඔය යාන්තම් ෂේප් වෙච්ච කට්ටියගේ තියෙන ප්‍රශ්නෙකුත් තියෙනවා ඔතන. ඇවිල්ලා මොනවා හරි එකක් අහනවා ඉතින් සැරින් සැරේ. ඉතින් කමක් නැහැ ඉතින් පොඩ්ඩක් ඉතින් ඒකෙනුත් ඉතින් අපිට අවස්ථාවක් ගැළපීලා ඇවිල්ලා තියෙනවානේ මේ විදිහේ කතාබහකට. කොහොම හරි මෙන්න මේ විදිහේ කතාවක් කියනවා. මෙන්න මේ මිනිස්සුන්ට නිත්‍ය කියලා කාමවස්තු නැහැ. ඒගොල් ඒ කාමවස්තුන් කෙරෙහි බැඳුණු තැනැත්තා ඒවායේ ප්‍රමාදුණු තැනැත්තා නිවනට යන්නේ නැහැ. ඒ වගේ හිත් බඳින හිත් අදින මේ කාමවස්තු මේ ලෝකේ තියනවා කියලා තමයි කියන්නේ. මේ වටපිටාවේ ඇත කියලා කියනවා. මේ විදිහේ කාමවස්තු මේ මිනිස්සුන්ගේ හිත් බැඳගෙන තියාගන්න පුළුවන් කාමවස්තු මේ ලෝකේ ඇත කියලා අන්න බුදුරජාණන් වහන්සේට තමුන්ගේ අදහසක් වගේ දෙයක් ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කරාම බුදුරජාණන් වහන්සේ ඒකට පිළිතුරක් විදිහට තමයි අර දෙවනි ගාථා කොටස ප්‍රකාශ කරන්නේ. නෙතේ කාමායානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ තිට්ඨන්ති චිත්‍රානි තතේව ලෝකේ අතෙත්ත දීරා විනයන්ති චන්දං. ඔන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව නිවැරදි මතයක් නිවැරදි කිරීමක් වගේ දෙයක් තමයි මෙතන කියන්නේ. එතකොට කියනවා ලොව විසිතුරු රූපාදී යම් අරමුණු කෙනෙක් වෙද්ද ඔවුන් කාමයෝ නොවෙත්. මේ වටපිටාවේ මොන මොනවා හරි විසිතුරුයි කියලා හිතන යම් යම් දේවල් තියනවාද අන්න ඒවා නෙමෙයි නිවැරදි කාමයන්. ඒවා නෙමෙයි කාමයන් වෙන්නේ කියලා කියනවා. තිත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ අතෙත් දීරා විනයන්ති චන්දා. ඊළඟට කියනවා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියන මේ සංකල්ප කෙරෙහි ඇති ඇල්මම තමයි කෙනෙක්ට මිනිස්සෙට පුරුෂයෙක් කිව්වහම මේ කියන්නේ මිනිස්සෙට කාමය වෙන්නේ. එතකොට කික එක්කෙනාගේ සංකල්ප තියනවාද අන්න ඒවා තමයි ඒ තැනත්තට කාමය වෙන්නේ. එහෙම කියලා කියනවා තිත්තංචි චිත්‍රානි තතේව ලෝකේ අතෙත්ත දීරා විනයන්ති චන්දං. මෙන්න මේ ලොව විසිතුරු රූපාදී අරමුණු එසේම සිටිත් නමුත් නුවණැති තැනැත්තා එහි ඇල්ම තමයි දුරලන්නේ. නුවණැති තැනැත්තා මේ ලෝකේ තියෙන අරමුණු ඉවත් කරන්න යන්නේ නැහැ. ලෝකෙ මට්ටම් කරන්න යන්නේ නැහැ. ඒ වෙනුවට ඒවට තියෙන ඇල්ම දුරලනවා කියලා සඳහන් කරනවා. එතකොට ඔය කියන පැහැදිලි කිරීම අවින මේ ධර්මයේ සෑහෙන දුරක් යන්න පුළුවන්. මේ කරන ප්‍රතිපදාවේ සෑහෙන දුරක් යන්න පුළුවන් පැහැදිලි කිරීමක් තමයි බුදුරජාණන් වහන්සේ ඔය සිද්ධ කරන්නේ. එතකොට ඔය ගාථාවම ඇති මේ කියන ප්‍රතිපදාව තේරුම් ගන්න. එච්චරට පමණට වටිනකමක් තියෙන ගාථාවක් තමයි බුදුරජාණන් වහන්සේ මේ ගෙනහැර දක්වන්නේ. ඉතින් සමහර විට අපිට ඇහිලා තියෙන්නත් පුළුවන් මේ ගාථාව. මොකද හේතුව යම්කිසි ලොකු වටිනකමක් තියෙන ගාථාවක්. එතකොට කියනවා මොකද මෙන්න මේ ලොව තියෙන විසිතුරු රූපාදී යම් අරමුණක් වෙනවද ඔවුන් නෙමෙයි මේ එක එක්කෙනාට කාමය වෙන්නේ. ඒ වෙනුවට අන්න මේ යම්කිසි සංකල්පයක් තියනවාද අනේ සංකල්ප මත පදනම් වෙලා තමයි එක එක තැනත්තට කාමයන් ගොඩනැගිලා එන්නේ. අන්නේ සංකප්ප රාගය තමයි මේ පුරුෂයාට මේ මිනිසයාට කාමය වෙන්නේ. තියෙනවා අන්න ලොව විසිතුරු අරමුණු ඉවත් කරන්න යන්නේ. ඒ විසිතුරු අරමුණු ඒ ආකාරයෙන්ම තිබෙද්දී මේ තැනැත්තා ඒකට ඇති ඇල්ම දුරලනෝ කියන ප්‍රකාශයේ පැහැදිලි කිරීම බුදුරජාණන් වහන්සේ සිද්ධ කරනවා. දැන් අපි හිතමු ওই කියන කතාවත් එක්ක ගත්තොත් දැන් ඇත්තටම අර වටපිටාවේ අර වගේ දේවල් තියෙන ප්‍රභවයක් තියෙන එක හරි. ඒ ප්‍රභවයක ස්වභාවය වටපිටාවේ තියෙන එක හරි. නමුත් මේ ප්‍රභවය තුලින් අපි ගොඩනගා ගන්න සංකල්ප ටිකක් තියෙනවා. අපි ගොඩනගා ගන්න අදහස් ටිකක් තියෙනවා. අන්න ඒක තමයි මේ එක එක්කෙනාට බන්ධනේ බවට පත් වෙන්නේ. ඒකම තමයි එක එක්කෙනාට වෙහෙස බවට පත් වෙන්නේ. එකම සිදුවීම දැකපු දෙන්නෙක් කතන්දර දෙකක් කියනවා. දැන් අපි හිතමු මේ බණ අහගෙන ඉන්න මේ පිරිසක් ඉන්නවා. ඒතර මම මේ එකම බණේ කියනවායි කියලා හිතුණාට ඇත්තටම බණ 50ක් තමයි මේ කියවෙන්නේ. 50 දෙනෙක්ට කියවෙන්නේ ඇහෙන්නේ බණ 50ක්. ඒතර එක එක්කෙනා තමුන්ගේ තේරුම් මට්ටම් අනුව එක එක විදිහට අන්න අදහසක් අරගන්නවා. එකෙක් කිය එක්කෙනෙක් කියනවා අන්න මේ නියමයි හොඳට කිව්වා මෙහෙම විස්තරයි කියලා. තව එක්කෙනෙක් කියනවා හරි නෑ කම්මැලි කියලා. ඒතර කෝකද හරි කිව්වොත් අන්න සෑහෙන ප්‍රශ්නයක් ගැටලුවක් මතුවෙන්න පුළුවන්. ඒ විදිහේ දෙකදී අපි කොහොමද මේ කමියුනිකේෂන් කියලා දෙයක් පනවන්නේ? සන්නිවේදනය කියලා දෙයක් පනවන්නේ කොහොමද අපි? කෙනෙක්ට කියලා දෙයක් තේරුම් කරවන්නේ කොහොමද අපි? සෑහෙන බරපතල ප්‍රශ්න තමයි යවුවා. ඉතින් ඉස්සර නම් මම ඔය සංනිවේදනයේට හරීම බොහොම අවධානයක් දීලා කටයුතු කරපු කෙනෙක්. එතකොට ඊමේල් එහෙම ලියනකොට මෙන්න මෙදා මෙහෙම කිව්වා, මෙන්න පළවෙනි තොරතුරු, මෙන්න මෙදා මෙහෙම කිව්වා, මෙන්න දෙවෙනි තොරතුරු, මෙන්න ඇටැච්මන්ට් එකේ බලන්න පුළුවන්. ඔහොම කී කී ඊමේල් යවලා තියෙනවා අපිත්. ඒ වුණාට දැන් මේක දැක්කහම පොඩ්ඩක් නිකන් hina යන ස්වභාවයක් තමයි තියෙන්නේ. මොකද හේතුව ඔය ඇටැච්මන්ට් තියුණාට ඒක ඇත්තටම අපිට සංනිවේදනය කරන්න අමාරුයි. ඉතින් ඔන්න ඒ කතාව හරියට තේරෙනවා නම් මුකුත් නොකිය ඉන්න එක තමයි ඇඟට හොඳම වැඩේ. නමුත් ඉතින් එහෙමත් බෑනේ, මොන හරි කියන්නත් නිකන් උමනාවක් වගේ දෙයක් අපි තුල එහෙම කැමැත්තකුත් තියෙනවානේ. ඉතින් මොනවා කිව්වත් කෙනෙක්ට ඇහෙන්නේ එයාට අදාළ ටික විතරයි. ඉතුරු ටික යාට කවදාවත් ඇහෙන්නේ නැහැ. ඉතින් සමහර විට දවසක මෝරපු දවසක අලුත් පණිවිඩයක් ඇහෙන්න පුළුවන්. ඒක නිසායි අර බණ කියන කොටත් කියන්නේ එකම දේ. දැන් මේ වැඩසටහන 60ක් විතර අපි කරලා තියෙනවා. පළවෙනි දවසේ ඉඳලා ඇහුවොත් එකම දේ තමයි කියලා කියන්නේ. එකම කේක් එක තමයි කවන්නේ. හැබැයි අයිසින් එක පොඩ්ඩක් ඉතින් දවසකට රෝස පාටට, දවසකට කොළ පාටට ගෙනහල්ලා අලුත් එකක් වගේ දෙනවා. මොකද එකම දේ කියනකොට කියනකොට අන්න දවසක මේක පත්තු වෙන්න පුළුවන්. දවසක මේ කියන කතාව තේරෙන්න පුළුවන්. ඉතින් එන්නේ වගේ ප්‍රශ්නයක් තමයි අපේ මේ සාකච්ඡාව ඇත්තටම. මොකද ඒකට හේතුව අන්න අර විදිහට මේ කිව්වට ඇහෙන්නේ ඒ කෙනාට අදාළ ටික විතරයි. ඒ කෙනාගේ සංකල්පවලට අනුව විතරයි. ඉතින් අපිට හිතා ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ අර බුද්ධත්වේ සාක්ෂාත් කළා, අච්චර දුර ගමනක් ගිහිල්ලා බුද්ධත්වේ සාක්ෂාත් කළා, අන්තිමට හිතුවා කල්පනා කරා මේක මුන්ට කියලා තේරුම් කරන්න බෑ, මේක නොකිය ඉඳියනම් හොඳයි කියන අදහසක් හිතට මතුවලා ආවා. එතකොට ඒ වෙලාවේ අර අර ඔය ඇවිල්ලා තියෙන දෙවිවරු වගේ වෙන බ්‍රහ්ම ලෝකයක එක්කෙනෙක් ඇවිල්ලා කියනවා අනේ ඉතින් එහෙම කරන්න එපා පවුනේ මේ කට්ටියත්, දැන් මේ ඔබ වහන්සේ නම් මේ ධර්මය සාක්ෂාත් කරගත්තා, නමුත් මේ ලෝකේ ඉන්නවා මේ ඇස් වල දූවිලි අඩු මිනිස්සු, අන්නේ මිනිස්සු ගැන අනුකම්පාවෙන් ටිකක් ටිකක් අනුකම්පාවක් කරන්න කියලා තමයි කියන්නේ. ඒත් එහෙම කිව්වහම බුදුරජාණන් වහන්සේ ඒ ආරාධනාව බාර ගන්නවා, බාරගෙන ලොකු වෙහෙසක් දරා ගන්නවා, ලොකු වෙහෙසක් බාර ගන්නවා. මොකද අන්න බුදු වෙලාවත් මේ කට්ටියට කියලා දෙන්න යනවා කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. මහා පා කරපු වැඩක්, නිකන් අර බ්ලඩ් ප්‍රෙෂර් වැඩි වෙන වැඩක් තමයි ඕක. මොකද කියනේ වනේ නේ ඇහෙන්නේ. එතකොට ඉතින් එකක් කියනවා, දෙකක් කියනවා, තුන්වෙනි එක කියනකොට අන්න යකාමාවක් තමයි ඉතින්. ඒක තමයි ස්වභාවය. මොකද කිව්වට තේරෙන්නේ නැහැ. කිව්වට යාට ඇහෙන්නේ වෙන දෙයක්. ඉතින් ඒ පරතරේ අපි කවදානම් පියවන්නද කියන ප්‍රශ්නයක් අපි අපිගෙන් අහගන්න ඕනේ. ඒක නිසාම තමයි කියන්නේ ඔය වැනම් මනම් කතන්දර ඕනේ නැහැ. වැඩි ඔය සංකල්ප ඕනේ නැහැ. ඒ වෙනුවට පොඩ්ඩක් මේක කරලා බලන්න. මේකේ පොඩ්ඩක් යෙදිලා බලන්න. කිව්වට කවදාවත් කැමති නැහැනේ. ඒකට කැමැතිම නැහැ. දැන් පහුගිය දවසක මගේ යාළුවෙක් අහලා එනවා මේ ඉන්ද්‍රියන් කීයක් තියෙනවද? ඉන්ද්‍රියන් කීයක් තියෙනවද? මේ පහයි නේද? මේ පහ නේද වැඩ කරන්නේ? මට මේක අනේ කරුණාවෙන් කියලා එවන සේක්වා කියලා. ඉතින් මං කිව්වා හරි එහෙනම් අපි පොඩි ක්‍රියාකාරකමක් කරලා බලමු. විනාඩි 10ක් නිකන් ඇවිදලා ඒ දැනෙන්නේ මොනවද කියලා එවන්. අන්න හරියට නිකන් අර හීස් කලයකට හිල් වෙච්ච කලයකට වතුර වැක්කිරුවා වගේ එතනින් එහාට ප්‍රතිචාරයක් නැත. ප්‍රතිචාරයක් නැත. ඉතින් එක පැත්තකින් හිතනවා වෙන පුළුවන් මහා කිසිම කරුණාවක් නැති ආමුදුරු කෙනෙක් නැත්තම් මේ වගේ සරල ප්‍රශ්නයක් ඇහුවාට පස්සේ මේකට උත්තරයක් දෙන්න බැරිද කියලා. දුන්නට වැඩක් නැහැ, දුන්නට ඇහෙන්නේ නැහැ. ඒකට විනාඩි 10ක් ඇවිදින්න කියපු ගමන් අන්න ඉතින් කරප්පන් වෙනවා. අන්න ඉතින් ඇසිඩ් ගැහුවා වගේ වෙනවා. ඉතින් ඕක තමයි ස්වභාවය. ඇයි එහෙම කියන්නේ කියලා තේරෙනවද කියලා බැලුවොත් අන්න මේ කොච්චර කතන්දර කිව්වත් ඕක තේරෙන්නේ නැහැ. ඒ වෙනුවට පොඩ්ඩක් ඇවිදලා බලන්න. පොඩ්ඩක් නිකන් මුකුත් කොහෙවත් යන්න ඇවිදිනව නෙමෙයි. අපි හැම වෙලේම ඇවිදින්නේ මෙච්චර කාලයක් මේ ජීවිතේ ඇවිද්දට මොකද? ඇවිදින්නේ හැම වෙලේම මොකක් හරි ඉලක්කයක් ඉදිරියෙන් තියාගෙන. එක්ක රැකියාවට යනවා, එක්ක පොලේ යනවා, එක්ක එහා ගෙදරට යනවා. ওই විදිහේ ඉලක්කයක් තියාගෙන තමයි ඇවිදින්නේ. එහෙම නැතුව නිකන් ඇවිදින්න කියලා කියපු ගමන් ඒකට කට්ටිය කැමති නැහැ. ඒක ඵලදායීතාවය මදි කියලා ඔන්න කියනවා. නිකන් ඇවිදින වාඩි වෙලා ඉන්න එක ඵලදායීතාවය මදි. මෙච්චර මේ මිනිස්සු ඵලදායී විදිහට වැඩ කරන ලෝකේ ඇයි මේ නිකන් ඉන්නේ? ඇයි මේ මුකුත් නොකර ඉන්නේ කියන ප්‍රශ්නය අහනවා. ඒ එහෙම කියන්නේ ඇත්තටම මෙන්න මේ සංකල්පවල මුලා වෙලා තමයි ගොඩනගන කටයුතු කරන්නේ. මේ සංකල්ප රාගය සංකල්ප ඔස්සේ නැවත නැවත ගමන් කරමින් තමයි කෙනෙක් කටයුතු කරන්නේ. ඒතකොට ඒ වගේ කට්ටියව පොඩ්ඩක් මුදව ගන්න වෙන තමයි මේ සංකල්ප වලින් පොඩ්ඩක් ඉවත් වෙන්න කියන අදහස තමයි මේ වර්තමාන මොහොත තුල තියෙන්නේ. එතකොට හුස්මක් වාඩි වෙලා ඉන්නකොට දැනෙනවා නම් එහෙම නැත්තම් බඩ පිම්බීමක් ඇකිලීමක් හරි මොකක් හරි පස්සපැත්ත පොළවට තද වෙලා තියෙනවා කියලා හරි දැනෙනවානේ. අන්නේ දැනෙන දැනීමට අවධානය යොමු කරන්න කිව්වහම අහනවා ඇයි හුස්මම බලන්න ඕනේද? බඩ පිම්බෙන හැකිලෙන එකම බලන්න ඕනේද? නැත්නම් පස්ස පැත්තම පොළවේ වැදිලා තියෙනවා කියලා බලන්න ඕනේද කියලා. ඉතින් අන්න තවත් සංකල්පයක් ඒ තුලින් ගොඩනගා ගන්නවා. මොකක් හරි දැනෙන දෙයක් බලන්න. නොදැනෙන දේවල් බලන්න බෑනේ. දැනෙන දෙයක් බලන්න කිව්වහම අන්න ඉතින්ද හරි එහෙනම් හුස්ම දැනෙනවා. එහෙනම් පිම්බීම හැකිලිම දැනෙනවා. එහෙම නැත්නම් පස්ස පැත්ත පොළොට තද වෙලා තියෙනවා දැනෙනවා. ඉතින් ඔන්න ඔය දැනීම ගැන ටිකක් වෙලා අවධානයෙන් ඉඳියොත් අපිට දකින්න පුළුවන් අපේ හිත නොයේකුත් කතන්දර සංකල්ප ගොඩනගෙන හැටි. ඒ සංකල්ප වලට අපි නැවත නැවත මුලා වෙන හැටි අපිට දකින්න පුළුවන්. ඉතින් කෙනෙක් කියනවා මෙන්න මේ මම මෙහෙම ඉන්නකොට අන්න මගේ මනස තුලින් මේ සතිය පුහුණු කිරීම ගැන ලොකු කතාබහක් යනවා. හරියට අර ක්‍රිකට් මැච් එකක නිවේදකෙක් කෑ ගහනවා වගේ සතිය පුහුණු කිරීම පිළිබඳ ලොකු නිවේදනයක් යනවා. එහෙම නැත්නම් ඊට කලින් පොඩි කෙනෙක් කියනවා මොකද්ද මම මේක කරාට පස්සේ මට සතිය ගැන පුදුම ආසාවක් ඇති වුණා. මම දැන් ස්ටේජ් වල නැගලා සතිය ගැන කට්ටියට දේශන පවත්වනවා මගේ හිතෙන් මේ වෙලාවට කියලා කියන ඔන්න හිතේ ස්වභාවය. මොකක් හරි අල්ලලා දුන්නොත් ඒක කාගෙන 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 යන එක තමයි තියෙන්නේ. ඒකත් සංකල්පම තමයි ඉතින් ඕවත්. ඉතින් ඒව අතරින් නැවත නැවත වර්තමාන මොහොතට එළඹෙන්නේ කොහොමද? නැවත නැවත හුස්ම බලන්නේ කොහොමද කියන එක ලොකු ප්‍රශ්නයක්. එතකොට ඒ වගේ සංකල්ප එකපාරට අයින් කරන්න දැඟලුවට එහෙම අයින් වෙන්නේ නැහැ. එහෙම අයින් වෙන්නේ නැහැ. ඒ කැල තමයි ගාථාව ඉදිරියට එන්නේ. මේ ලෝකේ අරමුණු අයින් කරන්න බෑ. ලෝකේ අරමුණු දෙයක් බවට පත් වෙලා එන ප්‍රබවයක් හැම වෙලේම තියෙනවා. නමුත් ඒ දේ තුලින් අපි තමයි කතන්දරයක් ගොඩනගා ගන්න. එතකොට අර විදිහේ කතන්දරයක් ගොඩනගෙනකොට විදිහේ නිවේදන කටයුතු කරගෙන කට්ටි යනකොට අර විදිහේ කතා පවත්වනකොට මේ හිත තුළින් අපි ඒවට ඔහේ යන්න දෙනවා. ඒ වයින් කරන්න තටමන්න ගියොත් ඒක ඊට වැඩි අසනීපයක්. ඒක නිසා ඒ කතන්දරේ තියේවා මේක මගේ නෙමෙයි කියලා පොඩ්ඩක් නිකං අන්න පරතෝ සංකල්පයක් කියලා කියන්නේ. එහා ගෙදර එකාගේ ප්‍රශ්නයක් වෙන කෙනෙක්ගේ ප්‍රශ්නයක් කියලා අන්න පොඩ්ඩක් මේ කතන්දරේ පොඩ්ඩක් පැත්තකින් තියෙනවා. දැන් අපි හිතමු අපේ අලුත්ම වාහනයක් තියෙනවා. අපි ගිහිල්ලා ඕක කොහේ හරි හුර ගන්නවා. හුර ගත්තාම හිතට ලොකු අමාරුවක් එනවනේ, හිතේ අමාරුවක්. නමුත් වෙන කෙනෙක්ගේ වාහනයක් හුර ගත්තයි කියලා අපිට එහෙම ලෙඩක් එන්නේ නැහනේ. ඒක දිහා අපි නිකන් හොඳ ජොලියෙන් බලාගෙන අයියෝ මේ මනුස්සයා කියලා hina වෙලා යනවා. එතකොට අර කියන කතන්දර අර ගෙතෙන ගොත්තම් ඔක්කොම වෙන කෙනෙක්ගේ කිව්වනම් මට මේක අදාළ නැහැ කිව්වනම් ඒකෙන් තවදුරටත් වෙහසක් ගන්න අවශ්‍ය නැහැ. ඒ කතන්දරේ නැවත නැවත මුලාවට ගෙතීමට පත් වෙන්න පුළුවන්. නමුත් අපි පොඩ්ඩක් මේක මට අදාළ නැති දෙයක් කියන අදහසකින් ඒ විදිය හැඟීමකින් නැවත නැවත හුස්මට නැවත නැවත පතුලට දැනෙන දැනීමට එළඹෙන්න උත්සාහ කරනවා. එදිනදා ජීවිතෙත් අන්න බත් කනවා නම් බත් කනවා කියන එකට නැවත නැවත එළඹෙන්න උත්සාහ කරනවා. දත් මදිනවා නම් දත් මදිනවා කියන එකට නැවත නැවත එළඹෙන්න උත්සාහ කරනවා. අනේ එතකොට ටික 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 මෙන්න මේ සංකල්ප වලින් පොඩ්ඩක් ඉවත් වෙලා ඒ වෙනුවට මේ යන ක්‍රියාවලිය පිළිබඳ යම්කිසි හැඟීමක් අදහසක් මේ තැනත්තට ඇති කරගන්න පුළුවන්. එතකොට අන්න ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ දේවල් පිළිබඳ ප්‍රභවයක් තියෙන බව ඇත්ත. නමුත් ඒ දේවල් නෙමෙයි එක එක්කෙනාට කාමය වෙන්නේ, ඒ තුලින් හදාගන්න සංකල්ප. එකම සිදුවීම් එකම දේවල් දැකලා එක එක්කෙනාට වෙන වෙන සංකල්ප. කෙනෙක්ට බැන්නයි කියලා හිතරේ දිද්දි අන්න තව කෙනෙක්ට බැන්නයි කියලා ජොලියක් යනවා. කෙනෙක් එකම සිදුවීමකින් ආදරය කරද්දි තව කෙනෙක් ද්වේෂ කරනවා. යෝග තමයි ස්වභාවය. ඔය සංකල්ප වලින් මතුවලා එන දෙයක්. ඉතින් ඔන්න ඔය කියන කතාව අතරින් කොහොමද එහෙනම් මේක කියන්නේ? අන්න බුදුරජාණන් වහන්සේ කියනවා තිත්තන්ති චිත්‍රාණි තතේව ලෝකෝ ති ලෝකී තියෙන අරමුණු ඒවා එලෙසම තියෙන්න අරින්න. ඒවා අයින් කරන්න ලෝක මට්ටම් කරන්න ඕනේ. නමුත් මේකේ තියෙන රාගය පොඩ්ඩක් දුරු කරන්න. මේකට තියෙන කැමැත්ත පොඩ්ඩක් දුරු කරන්න. ඒ අරමුණු ඔහෙම තිබේවා ඒකට තියෙන කැමැත්ත දුරු කරන්න කියලා තමයි කියන්නේ. එතකොට අර අපි හිතමු අර ලෝකේ හොඳම මොළකාරයෝ කියන කට්ටියට අපි කොහොමද ඔය කෑල්ල කියලා දෙන්නේ? ඒගොල්ලෝ කොහෙට හරි ඇවිල්ලා මේ කතාවේ මේ ගාථාවේ නිකන් මුල් හරියට වගේ ඇවිල්ලා හිර වෙලා තියෙනවා. යකෝ මේක බැලුවොත් තමයි මතුවලා එන්නේ. බලන්න ඇති තාක්කල් මේක අරකද මේකද කියලා කියන්න බෑ. ඔන්න බලපු ගමන් දෙයක් පේනවා. බලපු ගමන් මොකක් හරි කතන්දරයක් ගෙදෙනවා. ආහස දිහා බැලුවොත් හඳ පේනවා. ඉතින් ඔන්න ඔය විදිහේ දෙයක් මත පදනම් වෙලා ඉතින් ඊට පස්සේ ඒගොල්ලෝ ලොකු කතන්දරයක් ගොතනෝ නෑ මෙහෙම තමයි නෑ මෙහෙම තමයි මෙහෙම තමයි කිය කිය. අපි කොහොමද කියන්නේ ඔය තියෙන දේවල් තියේවා ඒ අතරේ බලන්න ඔබගේ හිත තුළ ඔය දේවල් වලට තියෙන මෙන්න මේ ඡන්දය මේ කැමැත්ත දුරු කරන්න පුළුවන්ද කියලා ඇහුවොත් අන්න ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ ඕවා කළා වැඩක් නෑ, ඔය නිකන් ඉඳලා වැඩක් නෑ කියලා ඔන්න අමුතු විදිහේ දෙයක් ප්‍රකාශයක් කරනවා. මේ විදිහේ දේවල් හරිම නෙගටිව්. මේ ජීවිතය කියන එක මීට වැඩිය හොඳට දියුණු කළා අන්න ඵලදායීතාවය වැඩි කළා මේ මිනිස්සුන්ට යහපත සලසලා මේ විදිහ දියුණු සමාජයක් හදාගන්න ඕනේ කියලා තව තව නොයෙකුත් ඔය වගේ ඔය ක්වොන්ටම් ශක්තිය පාවිච්චි කළා මිනිස්සු ලක්ෂ ගණන් එකපාර මරන්න පුළුවන් ඔයිට වැඩි වටිනා ආයුධ හදන එක බොහොම වටිනවා කියලා කියනවා. අර විදිහට අන්න නගරයක් විනාශ කරන්නත් පාවිච්චි කරන්නේ මෙන්න මේ කරපු පරීක්ෂණයම තමයි. එතකොට ගිහිල්ලා අන්න අතහැරියාම ජපන්නු අන්න නගර දෙකකම සුම්බුම් වෙලාම යනවා. දැනට උපදින එවුන්ගෙත් තාමත් ආබාධ, තාමත් දුර්ලකම් අන්න අර කරපු දක්ෂකමේ ප්‍රමාණය තමයි. ඉතින් ඒ විදිහට කටයුතු කරන ලෝකෙක බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අපිට ඔය ඔය තියෙන ලස්සන ලස්සන කියලා රූපාදී අරමුණු පොඩ්ඩක් තියේවා. ඒ තියෙන අතරේ නුවණැත්තෝ ඒවට තියෙන ඇල්ම දුරු කරනවා. එතකොට මේ ප්‍රතිපදා වඩන කෙනෙක්ටත් ඔන්න ඕක වටිනා දෙයක්. අපි ලෝක මට්ටම් කරන්න යනවා, වටපිටාවේ කට්ටියට කියලා දෙන්න යනවා, වටපිටාවේ කට්ටියව සීල් සමාදන් කරවන්න යනවා. නමුත් ඇත්තටම අන්න ඒවත් තිවිද්දී ඒ අතරින් මේ තියෙන ඡන්දය, මේ තියෙන කැමැත්ත දුරු කරන්න තමයි අවශ්‍යතාවය තියෙන්නේ. එහෙම නැතු ලෝකෙ මට්ටම් කිරිල්ලක් අවශ්‍ය නැහැ. ඒක නිසාම තමයි කියන්නේ අන්න මොකද්ද සෙරප්පු දෙකක් සපත්තු දෙකක් දාගන්න. සෙරප්පු දෙකක් සපත්තු දෙකක් දාගත්තාම ඕන කටුපඳුරක ඕන කැලේක යන්න පුළුවන්. එහෙම නැත්නම් කැලේ මට්ටම් කරලා ගල් අයින් කරලා කටු අයින් කරන්න ගියොත් ඒක බොහොම වෙහෙස දනවන සුළුයි. එතකොට අර අරමුණු තියේවා, ඒ අරමුණු අතරින් අපි ගමනක් යනවා. අර විදියට සද්ද, හිතවිලි, නොයෙකුත් කල්පනා නැවත නැවත ගෙතිලා එනවා. ඒ දේවල් අතරින් අපි ගමනක් යනවා. කොහොමද මේ ඡන්දය, කොහොමද මේ රාගය දුරු කරන්නේ? අන්න සිහිය පිහිටවා ගැනීම තුළින්. සිහිය පිහිටවපු ගමන් ඒකට බැසගත් ස්වරූපෙ වෙනුවට, ඒකට වැදගත් ස්වරූපෙ වෙනුවට අන්න දුරස් බවක් හිතේ මතුවලා එනවා. ඒ දුරස් බව තමයි මේ පුරුදු කරන්නේ. මේක මගේ කියලා අරගත්තොත් ඔන්න ලොකු ප්‍රශ්නයක් තියෙනවා. නමුත් මගේ කියලා නැත්තම් එච්චර ප්‍රශ්නයක් වෙහෙසක් කෙනෙ නෑ. මගේ කාර් එක හීරුණාම හරිම හිතට අමාරුයි. අනුන්ගේ කාර් එකක් හීරුණාට එච්චර හිතට අමාරු නෑ. එතකොට ඒ අරමුණු තිවිද්දී ඒවට තියෙන ඇල්ම, ඒවට තියෙන බැඳීම අපිට ටික ටික දුරු කරන්න පුළුවන් නම් අන්න ඒ කතාව තමයි කියන්නේ. දුරු කරන්නේ කොහොමද? අන්න අර විදිහට පොඩ්ඩක් හිත ඈත් කර ගැනීම තුළින්, මේ අරමුණත් මගේ හිතත් අතර පොඩි පරතරයක් හදා ගැනීම තුළින්, මේක මම මගේ කියලා නොගැනීම තුළින්. ඒක නැවත නැවත පුහුණු කරන්න ඕනේ ශිල්පයක්. එහෙම නැතුව ඔය හිතට කවදාවත් ඕක අඳුනලා දෙන්න බෑ. මගේ නෙමෙයි, මම නෙමෙයි, මගේ ආත්මේ නෙමෙයි කියලා ඉන්න කට්ටිය අන්න මොකක් හරි වුණ ගමන් කොහොමද වලිගේ උඩ තියාගෙන දඟලන්නේ කියලා අපි ඉතින් අනන්තවත් දැකලා තියෙනවානේ. එතකොට ඒ දැඟලීම කරන කට්ටිය අච්චර කොයි ණය ක්‍රමයට කියන්න හැදුවට ඒ ස්වභාවය ඒගොල්ලෝ තුල නෑනේ. එහෙනම් මොකද මේ වෙලා තියෙන්නේ? අන්න අර හිත තුලින් ඒකට බැසගෙන නෑ. ඒ වෙනුවට අර නිකන් අර පොත් කියවනා වගේ අර කියෝ කියෝ ඉන්නවා. නමුත් මේ සිහිය පුරුදු කරන්න පුළුවන් නම් ඒ පුරුදු කිරීම තුලින් අන්න මොකද වෙන්නේ? මේවට තියෙන ඇල්ම, මේවට තියෙන ඡන්දය ටිකක් අඩු වෙනවා. හිත ඒකෙන් පොඩක් දුරස් වෙනවා. අර සතිමත් බැල්ම විතරයි උතන තියෙන්නේ. ඉන්නේ බැල්ම බලන්නේ අන්න අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ. මගේ නෙමෙයි වගේ. කණ්ණාඩියකින් මූණ බලනවා වගේ පොඩි බැල්මක් බලනවා. ඒ බලන බැල්මක් පාසා අර බැසගත් හිත වෙනුවට දුරස් හිතක්, පරතරයක් තියෙන හිතක් ඇති වෙනවා. අන්නේ පරතරේ තමයි අපි ඇති කරන්න හදන්නේ. ඒ පරතරේ තමයි අපි පුරුදු කරන්න හදන. ඒ පුරුදු කරන්න පුරුදු කරන්න මොකද වෙන්නේ? මේ තැනත්ත අරමුණු තිවිද්දී ඒකට තියෙන ඇල්ම, ඒකට තියෙන බැඳීම දුරස් කරගන්නවා. ඒ ඊයේ අර 16 plus වැඩසටහනේ අන්න ළමයි කියනවා මොකද්ද? අපේ ආච්චි පවුගේ සති නැති වුණා. ඒතර ආච්චි නැති වෙනකොට කතා බහ කරන්න පුළුවන් තත්ත්වකින් දී නෑ. නමුත් එයා ඒ අන්තිම පැය කිහිපේ ගත කරපු විදිහට අපිට පේනුණා එයා බොහොම දුක් ඉඳලා තමයි නැති වුණේ. දුක් ඉඳලා තමයි අවසාන පැය කිහිපයක් ගත කරේ කියලා සඳහන් කරනවා. එතකොට කලින් දවසක මේ වැඩසටහනේ අන්න පණිවිඩයක් අදහසක් ලැබුණා. මොකද්ද මේ පඳු පාට කොලේක කතාවක්. මෙන්න මේ පඳු පාට කොලේක ස්වභාවයක් මේ ලෝකෙ තුල තියෙනවා. අන්න ඒ ස්වභාවය අපි තේරුම් ගත්තොත්, ඒ ස්වභාවය අපි නිරීක්ෂණය කරොත් අන්න ඒ දෙයින් ඇතිවෙන වෙහෙස, ඒ පඳු පාට කොලේකින් ඇතිවෙන වෙහෙස, රත්තරම් පාට කොලේකින් ඇතිවෙන වෙහෙස අපිට දුරස් කරගන්න පුළුවන්. කොහොමද ඒක කරන්නේ? අන්න වාඩි වෙලා ඉන්නකොට පේනවා දේවල් ඇති වෙලා එනවා, තව ටිකකින් නැති වෙලා යනවා. මේ විදිහට සංකල්ප මතු වෙලා එනවා, තව ටිකකින් නැති වෙලා යනවා. හිතට ප්‍රසාද ජනක සංකල්පයක් නම් මතු වෙනකොට සතුටුයි, දුරස් වෙනකොට හිතට අමාරුයි. අප්‍රසන්න සංකල්පයක් නම් මතු වෙනකොට දුකයි, දුරස් වෙනකොට සතුටක් මතුවෙලා එනවා. අන්නේ ක්‍රියාවලිය එන්නේ ඇතිවීම නැතිවීම, මේ උපතත් මරණයත් අපි සතිය තුලින් දකිනවා කියලා කිව්වා. එතට මමත් සතිය පුහුණු කරනකොට මටත් ඒ පිළිබඳ යම් කිසි දැකීමක් හුස්ම නම් ඇති වෙනව නැති වෙනව හද ගැස්ම නම් ඇති වෙනව නැති වෙනව සිතවිලි නම් ඇති වෙනව නැති වෙනව කියන අදහස මට ඇවිල්ලා තියුණා. ඉතින් අර අවස්ථාවේ මම මේ ආච්චි නැති වුණා කියන හිතට ආපු වෙහෙස අර විදිහට සතිමත් බැල්මකින් බලන්න උත්සාහ කරා. එතකොට මට දැනුණා මේ විදිහට වෙහෙස මතුවෙලාවට මොකද සතිමත් බැල්මෙන් බලනකොට ඒකට අපේ හිත පොඩ්ඩක් දුරස් වෙනවා. ඒ වගේ මේ දුරස්වීම තුළින් අපිට අර විදිහට දෙන පීඩාව වෙහෙස පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන් කියලා. ඉතින් මට එහෙම හිතාදා ගන්න පුළුවන් වුණාට අපේ අම්මා නම් තාම දැන් සති ගානක් තිස්සේ වැළපෙනවා අර ආච්චිගේ මරණය නිසා කියලා සඳහන් කරනවා. අන්න දේවල් තියෙනවා. දේවල් අපිට අයින් කරන්න බෑ. මේ අරමුණු එනවා අපේ හිතරමත් වෙලා. නමුත් ඒකට තියෙන ඡන්දය දුරු කරා නම්, ඡන්දය පොඩ්ඩක් අඩු කරගත්තා නම් ඔය කියන තරම් වෙහෙසකාරී නෑ ඔය කියන වැඩි. අන්නේ වෙහෙස නැති වෙන දෙයක් තමයි අපි මේ කරන්නේ. ඉතින් අර සංකල්ප වලට බැසගෙන ඒවා ස්ථිරයි කියලා හදන ලෝකෙක, මේ විදිහේ පෙනීමක් ඇති කරන ලෝකෙක අපි කොහොමද මේ විදිහ ප්‍රතිපදාවක් කරන්නේ කියන එක ඇත්තටම සෑහෙන ගැටලුවක් තමයි. දැන් අපි පහුගිය දවසේ කියන උත්සාහ කරා මොකද අර හිතෙන් වෙන අකුසල්. හිතෙන් වෙන අකුසල් තනිකරම අන්න මේ සංකල්පවල බැසගෙන එල්බගෙන වැදිලා අවුරුදු ගණන් කටයුතු කිරීමෙන් වෙන දේවල් තමයි. එතකොට ඒවා තමයි මහා භයානක විදිහට පෙන්වන්නේ. අර කයින් වචනෙන් වෙන දේවල් නෙමෙයි, ඊට එහා ගියපු හරි භයානක ස්වභාවයක්, අර සංකල්පවල එල්බ ගැනීමක්, බැස ගැනීමක්, ඒ බැසගෙන බොහෝ කාලයක් ඒ තුළ යෙදීමක් එතන තියෙනවා. එතකොට කියනවා මේ ලෝක විනාශ වෙනකොට මේ අපායවල ඉන්න කට්ටිය කොහොම කොහමාරි නිකන් අර වැරදිලා අර සුනාමි ආපු වෙලාවේ පන්සලකට ගියා වගේ ඔන්න ආවේ ආබස්සර ලෝකෙට ගිහිල්ලා වදිනවා. එතකොට කොහොමාරි ඉතින් අපාය මිදිලා ගිහිල්ලා අර වගේ ලෝකෙකට වදිනවා. නමුත් කියනවා මෙන්න මේ වගේ හිතෙන් දැඩි පාප කර්ම කරපු කට්ටිය ඒකෙදිත් බේරෙන්නේ නැහැ. ඒකෙදිත් අපායෙන් මිදිලා ගිහිල්ලා අන්න ලෝකාන්තරික නරකයක් කියන අමුතු උස්නේ වෙනුවට හීතල වලින් පීඩා විඳින අන්න ලෝකෙකට ගිහිල්ලා වදිනවා. එතනත් අර නිරේට ගියා වගේ ස්වභාවයකට ගිහිල්ලා වැටෙනවා කියලා. මොකද හේතුව අන්න කයින් වචනෙන් කරනවට වැඩිය මේ හිතෙන් කරනකොට හරි බරපතල ස්වභාවයක්, බැස ගන්න ස්වභාවයක් ඒ තුළ තියෙනවා. ඉතින් කියන අර විදියට අඳුරේ ගිලිලා හීතලෙන් පීඩා විඳිමින් ඉන්න සත්ත්වයෝ මේ විදියට කාලයක් ඉන්නකොට ඔන්න ඉඳලා හිටලා බුදුවරයෙක් පහළ වෙනවා. බුදුවරයෙක් පහළ වුණාම මේ අඳුරු ස්වභාවයේ තියෙන පරිසරේ අන්න පොඩ්ඩක් ආලෝකමත් වෙනවා. එතකොට මේ සත්‍ය වටපිටාවේ දකින්න දැකලා කල්පනා කරනවා, අනේ මං වගේ දුක් විඳින තවත් සත්තු මෙහි ඇත කියලා අන්න අර එළිය තුලින් යම්කිසි හඳුනා ගැනීමක් සිද්ධ කරනවා. මේ එළිය තුලින් දකින්නවා තමුන් වගේම දුකටපත් වෙච්ච තව පිරිසක් මෙතන ඉන්නවා කියලා හඳුනා ගැනීමක් සිද්ධ කරනවා කියලා සඳහන් කරනවා. අන්න බුදුරේ පහළුණත් ලැබෙන්නේ එන්නේ වගේ පොඩි පණිවිඩයක් විතරයි. ඒ පමණකට දුක. ඉතින් කොහොමද මේ වගේ අකුසල් වෙන්නේ? අන්න සංකල්ප වලට බැසගෙන නැවත නැවත කටයුතු කිරීමෙන්. ඉතින් මොනවද? තුනක් සඳහන් කරනවා. පළවෙනියට කියනවා අභිජ්ජා. මේ විෂම ලෝභය කියලා තමයි මේක කියන්නේ. එතකොට අපි හිතමු වෙන කෙනෙක්ගේ භාර්යාවක්, සැමියෙක් දැකලා ඔන්න ටික ටික කටයුතු කරනවා. ඔන්න ටික ටික අමුතු වෙස්මුණක් දාගෙන අමුතු රංගපෑමක් ඇති කරගෙන යනවා. අරගෙන ගිහිල්ලා අන්න කාලයක් තිස්සේ මේ රංගපෑම කරලා දන්නේම නැතුව ටික 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 ලං වෙලා අන්න තමුන්ට අවශ්‍ය දේ ලං කරගන්නවා. ලං කරගත්තාම මොකද වෙන්නේ? අන්න දෙයක් දැකලා ඒක හොරකම් කරා, ඒක පැහැරගත්ත කාම වර්ධන හැසිරුණා නෙමෙයි. ඒ වෙනුවට අන්න අවුරුදු ගණන්, මාස ගණන් අර විදියට රඟපාමින් නැවත නැවත කටයුතු කරමින්, නැවත නැවත කයින් වචනින් කටයුතු කරමින් අර දේ ලං කරගන්න උත්සාහයක් ගත්තා. ඒකයි තියෙන ඔය විෂම ලෝභය කියලා හඳුන්වන්නේ ඒකයි. වෙන කෙනෙක්ගේ දෙයක් දකිනවා, දැකලා මේක මට තියුණොත් හොඳයි කියලා ලං කරගන්න කාලයක් තිස්සේ උත්සාහ දරනවා. එතකොට අර එකවරක් කයින් වචනෙන් වරදක් වෙන වගේ නෙමෙයි, අර හිත තුල බැසගත් අරමුණ නිසා නැවත නැවත වරදටපත් වෙනවා. නැවත නැවත ඒ ක්‍රියාවට හසු වීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ කියනවා මොකද්ද? ව්‍යාපාදෝ ආඝාතය නැත්නම් බද්ධ වෛරය කියලා හඳුන්වනවා. ඔය ආඝාතය කියන වචනේ තව තේරුමක් තියෙනවා. ඒකත් මේ කියන එකත් එක්ක හරි හරියට ගැලපෙනවා. මොකද ස්ට්‍රෝක් කියන එකට තමයි ආඝාතය කියලා කියන්නේ. එතකොට මොළයේ ලේ කැටියක් හිර වුණා කියන අදහස තමයි තියෙන්නේ. එතකොට මොළයේ ලේ කැටියක් හිර වුණාම මොකද වෙන්නේ? ඔන්න අංශයක් පණ නැති වෙලා ගිහිල්ලා, ඇහැක් වැහිලා ගිහිල්ලා, කට පොඩ්ඩක් පැතලා ගිහිල්ලා ඔන්න පොඩි අවුලක් එනවනේ. ඉතින් ඕකම තමයි වෙන්නේ. මොකද්ද බද්ධ වෛරය? මොකෙක් හරි එක්ක පොඩි තරහක් මොකක් හරි සිදුවීමක් නිසා ඇති වෙනවා. ඊට පස්සේ තරහ බැන්න ගැහුවා නෙමෙයි. ඒ වෙනුවට මොකද කරන්නේ? දෙන්නම් උඹට වැඩේ කියලා අන්න තරහ බැඳගෙන අවුරුදු ගණන් මාස ගණන් ක්‍රියාත්මක වෙලා කොහොම හරි මේ කවය ලෝලා මේකට තියෙන කරන්න තියෙන ඔක්කොම කළා බයිනුත් ගහලා තමයි නතර කරන්නේ. අන්න එතකොට බද්ධ වෛරය කියලා හඳුන්වනවා. ආඝාතය කියලා හඳුන්වනවා. අන්න මොලේ ලේ කැටියක් හිර වුණා වගේම තමයි. පොඩ්ඩක් කට පැත්තට යනවා, ඇහැ පොඩ්ඩක් පේන්නේ නැතුව යනවා, අතක් පණ නැති වෙනවා. අන්න ඉතින් ඒ විදිහට කාලයක් ගත කරනවා. අන්න දෙවැනි එක. තුන්වෙනියට කියනවා මිත්‍යා දෘෂ්ටිය. ඒක නයි ඉතින් දන්න දෙයක්නේ. ඔය වැරදි අදහස්, වැරදි දේවල් ඔළුවට දාගෙන, වැරදි මතවාද අරගෙන කාලයක් තිස්සේ කටයුතු කරනවා. එහෙම මතවාද ඕන් තරම් තියෙනවානේ. මේ ඉස්සර බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ ඒ විදිහේ මතවාද පිළිබඳ සඳහන් වෙන මොකද්ද? අනේ එළුවෝ 1000යි, හරක් 1000යි, කුකුල්ලු 2500යි. මෙන්න මේ විදිහට ගෙනහලා කපලා කොටලා දෙයියන්ට පූජා කරන්න කියලා මෙන්න මේ විදිහ පින්කම් කියලා යාගයක් කියලා ඔන්න සිද්ධ කරනවා. ඉතින් යාගයක් කරන්න ගියාම බුදුරජාණන් වහන්සේ කියනවා මේ වගේ යාගයක් කරන තැනැත්තා අන්නේ ගත්ත වැරදි දිට්ඨිය නිසා, වැරදි අදහස නිසා මොකද කරන්නේ? අර විදිහට සත්තු ගේන්න කියලා නියෝග කරනකොට අන්න පෞරස් කරගන්නවා. මේ සත්තු මෙතන ගාල් කරපල්ලා කියලා නියෝග කරනකොට අන්න පෞරස් කරගන්නවා. මේ සත්තු මේ විදිහට වදකයට ලක් කරන්න අරගෙන වරෙල්ලා කියනකොට පෞරස් කරගන්නවා. මේ විදිහට කපපල්ලා කියනකොට පෞරස් කරගන්නවා. අන්න තමනුත් කපනකොට අන්න පෞරස් කරගන්නවා. මේ මදිවට මේක හොඳක් කරා කියලා සමාදන් වීමකුත් සිද්ධ කරනවා. මොකක් නිසාද? අන්න අර වැරදි දිට්ඨිය නිසා. වැරදි දිට්ඨිය නිසා අර විදිහට පරමාණු බෝම්බයක් හදලා මේක මේ විදිහට පාවිච්චි කිරීම තුලින් අපේ දක්ෂකමක් කියලා හිතනවා. දක්ෂකමක් කියලා හිතලා ගිහිල්ලා අතාරිනවා. අතෑරලා ඒ වැටෙන වීඩියෝ එකක් ගෙනහල්ලා කට්ටියට පෙන්නනවා. අන්න මිත්‍යා දිට්ඨිය තියෙන ආදීනවේ භයානක ස්වභාවය. දෙයියන් ආශිර්වාදේ ආශිර්වාදේ ලැබු පිරිස ඇරෙන්න ඉතුරු එවුන් කපලා කොටලා විනාශ කරලා දැම්මට ප්‍රශ්නයක් නැහැ. මොකද මේ පැරඩයිස් එකට යන්න ඕනේ, මේ කියන සුරපුරයට යන්න ඕනේ අපේ කට්ටිය විතරයි. අනිත් කට්ටිය කපලා කොටලා විනාශ කරාට දෙයියන් ආංශගේ බලපෑමක් නැහැ. දෙයියන් ආංශේ ඒක අගය කරනවා කියලා දිට්ටියක් ගත්තොත් මොකද වෙන්නේ? අන්න කපනකොට අමුතු ප්‍රීතියක්, කැමැත්තක්, මනාපයක් මතුවලා එන්න පුළුවන්. අන්න වැරදි දිට්ටියේ තියෙන ස්වභාවය. එතකොට ඔය වගේ දේවල් මතුවලා එන්නේ මොකද? අන්න අර නැවත නැවත බැස ගැනීම තුලින් සංකල්ප වලට බැසගෙන දැඩි ලෙස අරගෙන කාලයක් තිස්සේ කටයුතු කරනවා. එහෙම කටයුතු කරාම අන්න මොකද වෙන්නේ? මේක බරපතල පාප කර්මයක් බවට පත් වෙනවා. කයින් වචනේ එකවරක් ක්‍රියා කරා වගේ නෙමෙයි, ඊට වැඩි යහා ගියපු තත්වයක් බවට පත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මේ වගේ දේවල් අර තියෙන දැක්කහම මේ විදිහට පේනකොට හරිම ප්‍රණීතයි ප්‍රසන්නයි වගේ තමයි පේන්නේ. එතකොට කියනවා මේ බී පානයක් තියෙනවා, මේක හරිම සුවඳයි, මේකේ පෙනුමත් හරි ප්‍රසන්නයි, මේක රසත් හරි හොඳයි. නමුත් බිව්වොත් ලේබඩ ගිහිල්ලා මැරෙන්න සිද්ධ වෙනවා. එතකොට අමාරුවෙන් හරි මේකට තියෙන කැමැත්ත දුරස් කරගෙන නොබීන් එක තමයි හොඳ කියලා කියනවා. ඔය අකුසල් ගැන කියනකොට ඒ වගේ අනිත් පැතර කියනවා දැන් මේ නිවැරදි ප්‍රතිපදාව නම් අමාරුයි. සිහිය පිහිටවන්න නැතුව මුලාවේ ඉන්න එක පහසුයි. මුලාවෙන් මිදිලා සිහිය පිහිටවන එක අමාරුයි. ඒකට වෙලාවක් හදාගන්න එක අමාරුයි. ඒකට වෙලාවක් නැතුව ඉතුරු ඔක්කොටම වෙලාවල් තියෙනවා. ඒ වෙලාව හදා ගැනීම අමාරුයි. ඒ අමාරුුණත් කරොත් ප්‍රතිඵල තියෙනවා කියනවා. අන්න පූති මුත්ත බේසජ්ජ තමයි ඒකට දෙන උපමාව. මොකද්ද මේ හුජ්ජ තියෙනවා. එතකොට මේකේ වර්ණේනුත් ප්‍රණීත වර්ණයක් නැහැ. ගන්ධේනුත් ප්‍රණීත ගඳක් නැහැ. රසේනුත් මහ එපා කරපු රසයක් තියෙන්නේ. නමුත් බිව්වොත් මෙන්න මේ කියන ලෙඩේට ගුණක් තියෙනවා මේක. මේ විදියට බීමක් සිද්ධ කළොත් අන්න ලෙඩේ සුව වෙනවා කියලා සඳහන් කරනවා. අන්නේ සුවවීම පිළිබඳ කතාව තමයි මේ කියන්නේ. අපහසුවෙන් නමුත් කරොත් ප්‍රතිඵල තියෙනවා. කාමේ වරදවා හැසිරෙන්න පහසුයි. ඒක බොහොම ජයයි. ඒක වල බොහොම කැමැත්තක් අපේ හිත තුළ තියෙනවා. නමුත් වැළකීම අපහසුයි. වැළකීම හරියට අර මුත්‍රා බොනවා වගේ තමයි. නමුත් බිව්වත් ගුණයි කියලා කියනවා. ජොන්න විදිහේ කතාවක් තමයි මේ කියන්නේ. දැන් අපි සමහර විට ඔන ඊයේ ඇදිලා ආපු කතාවක් මං කියන්නම්කෝ. එතකොට පොඩි කෙනෙක් කියනවා මොකද්ද සිහියෙන් නාපු එකක් ගැන කිව්වා. එතකොට මං ගෝවා ඔව සිහියෙන් නෑවහම මෙහෙම මෙහෙමයි මෙහෙම මෙහෙමයි මෙහෙම මෙහෙමයි මට දැනුණා. වෙන්දට වැඩිය මට ඉක්මනට මේ වැඩෙත් කරගන්න පුළුවන් වුණා. වෙන්ද තරම් සිතවිලියෙන් නෑ කියලා ඒවට මුලා වෙන්නේ නෑ කියලා මට දැනුණා. එතකොට මං ගෝ ඇත්ත තමයි. ওই ගොඩ දෙනෙක් නාන කාමරේට වැදුණාට පස්සේ ওই සංකල්පවල මුලා වෙලා තමයි ඉන්නේ. ඒකනේ අර සමහරු කියන්නේ මම ගායකෙක් ෂවර් එකේදී නාන කාමරේදී. ඒකට හේතුව අන්න තනි වුණාට පස්සේ අන්න සංකල්පවල මුලා වෙලා ඒ 아무තු හීන ලෝකයක කල්ගත කරනවා. ඉතින් ඔහොම කිව්වහම මම කිව්වා මොකද්ද ඇත්ත තමයි ඉස්සර මට දත්බුරුසුවක් පාවිච්චි කරන්න පුළුවන් සතියයි. දත්බුරුසු කටේ ගහගෙන වෙන වෙනම කල්පනා කර කර ඉන්නවා. අන්න සංකල්පවල පමණ. ඊට පස්සේ අම්මා කියනවා "දැන් මේ ගෙදර දත්බේත් වලට වැඩිය දත්බුරුසු යනවනේ" කියලා ප්‍රකාශ කරනවා. විකල 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 සතියෙන් අරක 아무දු විදිහේ කොස්සක් බවට පත් වෙනවා. ඉතින් එහෙම කිව්වහම තව පොඩි එකෙක් පැනලා කියනවා "අනේ ස්වාමීන් වහන්සේ මටත් ওই ප්‍රශ්නේ තිබුණා. මගේ දත්බුරුසුව සතියකට වැඩි පාවිච්චි කරන්න බෑ. දැන් හැබැයි සිහිය පුරුදු කරන නිසාමද කොහෙද දත්බුරුසුව මාස 3ක් විතර තියාගෙන ඉන්න පුළුවන්. එතකොට සංකල්පවල මුලා වෙලා තියෙන තරම හොයාගන්න පුළුවන් බුරුසුවෙනුත්. බුරුසුවෙනුත් හොයන්න පුළුවන්. සමහරු නාන්න ගියාම දෙපාරක් සබන් ගන්නවා එක්කෝ. නැත්තම් සබන් නොගාම එනවා. ඔය ඉතින් බොහොම විහිළු සාගතයි කියලා හිතුණාට ඔය කාට කාටත් වෙන දේවල් තමයි. මමත් ඉතින් මේ හොඳට බුරුසු මේ විකලා තමයි මේ කතා කරන්නේ. සමහර වෙලාවට නාන්න ගිහිල්ලා දවසක් පරක්කු වෙලා බොහොම පරක්කු වෙලා මේ පන්ති යන්න ඕනේ හදිස්සියට නැ තුවාය නැ. ඉතින් තුවාය හොයන 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 අන්තිමට බැරිම තැන අම්මට කෑ ගැහුවා කෝ බලන්න කො තුවාය නැන් දැන් මට මේ යන්න නැ කොහෙ දාලාද දන්නේ මේ කියලා. මොකද්ද ඔය හොයන්නේ? තුවාය. ඔය තුවාය ඇඳගෙන ඉන්නේ ඔය. බලන්නකො තුවාය ඇඳගෙන තමයි මේ හොයලා තියෙන්නේ. තුවාය ඇඳගෙන තුවාය වෙන අර කණ්ණාඩි දෙක නඩුම ගන්න නළලට දැම්මහම පේන්නේ නැහැ කියලා අපිට කිව්ව හැකියි. නමුත් තුවාය ඇඳගෙන තුවාය වෙනවා. ඉතින් එහෙම සිහිය තියෙන කට්ටිය තමයි ඉතින් මේ ඇවිල්ලා කියන්නේ. එතකොට බැලුවාම මේ ඔක්කොමල එකම වගේ කට්ටිය තමයි. ඒකම ස්වභාවය ඇති. එකම විදිහට දත්බුරුසු වික වික කල්පනා කරන කට්ටිය තමයි මේ ඉතින් ඉන්නේ. නමුත් මෙන්න මේ කියන පණිවිඩය හිතට දාගත්තොත් මේ පණිවිඩය පොඩ්ඩක් ලං කරගත්තොත් අන්න ටික 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 බුරුසුව වුණත් මාස 6-7ක් පාවිච්චි කරන්න පුළුවන්. මේ සංකල්ප වලින් පොඩ්ඩක් දුරස් වෙන්න විතරයි තියෙන්නේ. දැන් ওই සංකල්ප වල මුලා වෙලා කටයුතු කරනකොට අපි කොමනවා කරනවද කොහේ ගියාද කියලා දන්නේ නැහැනේ. දැන් සමහර වෙලාවට ඔය අන්තර්ජාල ප්‍රේම සම්බන්ධතා ඔවත් ඉතින් සංකල්ප තමයි. මොකද මේ කවදාවත් දැකලත් නැහැ. මූ මොන වගේ පිස්සෙක්ද කියලා දන්නෙත් නැහැ. ඔය සමහර විට chat කරලා කතා බහ කරලා තමයි මේ අඳුනගෙන තියෙන්නේ. එතකොට උදේට දත් මදින් නැති එකෙක්ද දන්නෙත් නැහැ. ළඟපාතේ ඉන්දියාව පේන්න බැරි જાතියකෙක්ද දන්නෙත් නැහැ. නමුත් අන්න අර හඳුනා ගැනීම තුලින් යම්කිසි සංකල්ප ටිකක් ගොඩනැගිලා එනවා. එතකොට හිත තුලින් ඒකට බොහොම ගොනුවක් ඇති වෙලා එනවා. මම හොයාගත්තේ එහා ලෝක කෙරවලින් හරි කමක් නැහැ. මෙන්න මෙයා තමයි වටිනාකම තියෙන කෙනා කියලා. අන්න යම් කිසි විදිහක අදහස් ටිකක් මතුවලා එනවා. ඒ සංකල්ප ටිකක් ගොඩ නැගිලා එනවා. නමුත් ඇත්තට හම්බෙච්ච දවසට ඔය කියන පුද්ගලයා සමහර විට නුරුස්සනා කෙනෙක් වෙන්න පුළුවන්. ඇත්තට හම්බෙච්ච දවසට මේ කියන පුද්ගලයා අර කී විදිහට උදේට දත් මදින්න නැති එකද දන්නේත් නැහැ. නැත්නම් රීලා තෝදන්න නැති එකද දන්නේත් නැහැ. ඉතින් ඔය වගේ වැඩ තමයි තියෙන්නේ. ඉතින් එනමුත් අර ගොඩනැගිලා එන හිතවිලි දාමය තුළින් සංකල්ප ටිකක් තුළින් කොහොමද අපිට මෙයා තමයි හොඳම කෙනා කියලා හිතට මුලාවක් නැගිලා එන්නේ කියන එක දැනගන්න පුළුවන්. ඒ මුලාව පොඩ්ඩක් නැති වෙන්න අන්න යථාර්ථය පොඩ්ඩක් දකින්න ඕනේ. අන්න ගිහිල්ලා හඳුනාගත්ත දවසට සමහර විට අයියෝ මොන පිස්සෙද්ද මේ කියලා හැරිලා යන්නත් ඉඩ තියෙනවා. එන්නේ යථාර්ථය දැකීම තමයි මේ අපි කරන්නේ. එතකොට අර හිතවිලි තිවිද්දී හුස්ම බලනකොට තේරෙනවා මේ හිතවිලි වල තරම. හිතවිලි තිවිද්දී පාදය දැනෙන දැනීමට අවධානය යොමු කරනකොට තේරෙනවා මේ කතන්දරේ තරම. නැවත නැවත මුලාව කොහොමද ගොඩනැගෙන්නේ? නැවත නැවත මේ සංකල්ප රාගය කොහොමද මතුවලා එන්නේ කියන එක දැනගන්න පුළුවන්. එහෙම කරගෙන කරගෙන යනකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ දේවල් අනින් වෙන්නේ නැහැ. මේ ලෝකේ දේවල් තියෙනවා. නමුත් අන්නේ ඒකට තියෙන රාගය නැති වෙනවා. ඒකට තියෙන බැඳීම නැති වෙනවා කියලා සඳහන් කරනවා. ඒකට තියෙන ඡන්දය නැති වෙනවා කියලා සඳහන් කරනවා. ඉතින් නෙළුම් පතේ වතුර කතාව තමයි ඔය කියන්නේ. දේවල් තියෙනවා, වැඩ කටයුතු කරනවා. නමුත් ඒ දේවල් වලට තියෙන බැඳීම, ඒ ඡන්දය නැහැ. ගෑවෙන්නේ නැහැ කියන කතාව තමයි කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න කලින් දවසක රාත්‍රියේ දැක්කලු හිණයක්. මොකද්ද හිණේ? මෙන්න මේ අසුචි කන්දක ඇවිදිනවා. ඇවිදිනවා, හැබැයි අසුචි ගෑවෙන්නේ නැහැ. ඔන්න ඒ කියන කතාව තියෙන අසුචි තියුණාට ප්‍රශ්නයක් නැහැ. අසුචියයි කන්ද අයින් කරන්න යන්න ඕනේ නැහැ. නමුත් අසුචි ගෑවෙන්නේ නැත්තම් කොච්චර අසුචියේ දැඟලුවට ගැටලුවක් නැහැ. අසුචි ගෑවෙන්නේ නැත්තම් අසුචි කන්දක තමයි අපි මේ ඉන්නේ. මේ අපි ඉන්න ලෝකේ අසුචි කන්දක්. නමුත් ඒක අයින් කළා, ඒක හාපික් දාලා හොදන්න ගියන වෙනුවට ඒක ගෑවෙන්නේ නැති ස්වභාවයක් අපි තුල ඇති කරගන්නවා. ඒ ස්වභාවය ගැන තමයි මේ කියන්නේ. ඉතින් එවැනි වූ නොගෑවෙන ස්වභාවයක් ඇතිවීම සඳහා අද මේ කරපු කතාබහත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. මම තමයි අදත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ බොහොම වටින ධර්ම දේශනාවක් ඉදිරිපත් කළා. අන්න සම්ති සූත්‍රය ආශ්‍රයෙන් සාරාංශික විදිහට එහෙම මේ අයින්ස්ටයින් ඇතුළු පිරිස පරමාණු ගැන කරපු පරීක්ෂණ අවසානයේදීත් ඒක යොමු වූ ශුන්‍යතාවයක් වගේ දෙයකට කියන තමයි ස්වාමීන් වහන්සේ දේශනා කළේ. ඒකෙන් ගන්න තියෙන හරය ගත්තොත් අපි වටේ දෙයක් කොච්චර දේවල් තිබුණත් අපි ඒකට අවධානයක් වටිනකමක් යොමු කරන කම අපිට පේන්නේ නැහැ. නැත්නම් වටිනාකමක් ලැබෙන්නේ නැහැ කියන එක තමයි දේශනාවේ හරය වුණේ. හරියට අහස දිහා බැලුවොත් තමයි අපිට හඳ පේන්නේ කියන කාරණය තමයි ස්වාමීන් වහන්සේ මතු කරේ. නසන්ති සූත්‍රය ආශ්‍රයෙන් ගත්තොත් එහෙම යමෙක් විසිතුරු රූපාදී අරමුණු වලට ඇලීම නිවැරදි කාමයක් නොවන බවත් ඒ සඳහා ඇති කරන සංකල්පයන් කෙරෙහි ඇති ඇලීමම ඔහුට කාමයේ වෙන බව තමයි දේශනා වුණේ. වගේම නොවනති තනත්තා වටපිටාවේ ඇති අරමුණු වෙනස් කරනවා වෙනුවට ඒ අරමුණු කෙරෙහි තමන් තුළ ඇති ඇල්ම ඉවත් කරගන්න උත්සාහ කරන බව දේශනා කළා. එකම දේ වුණත්, එකම අරමුණු වුණත්, එකම ධර්ම දේශනා වුණත් 50 දෙනෙකුට සංනිවේදනය වෙන්න පුළුවන් 50 ආකාරයකට. එහෙම වෙන්නේ ඒ පුද්ගලයා තුළ තියෙන සංකල්ප රාග නිසා කියලා තමයි ස්වාමීන් වහන්සේ මට පැහැදිලි කරේ. සංකල්පෝලින් ඉවත් වී යන ක්‍රියාව ගැන අවධානයක් කොහොමද ඇති කරගන්නේ මේ ප්‍රතිපදාව තුළින් කියන කාරණය ස්වාමීන් වහන්සේ දේශනා කළා. ඒක හරියට පොළව හදනවා වෙනුවට අපි සරප්පු දෙකක් දාගෙන පොළවේ ඇවිදගෙන යනවා වැනි ආකාරයකට අපිට මේ ප්‍රතිපදාව වැඩිම තුලින් වටපිටාවේ කොයිතරම් අරමුණු තිබුණත් ඒවට ඇලීමක් හෝ ගැටීමක් ඇති කරගන්නේ නැතුව මේ ගමන යන්න පුළුවන් කියන කාරණය සිහ පිටව ගැනීම තුළින් කොහොමද කරන්නේ කියන කාරණය ගෞරවනීය සම්මාත දේශනා කළා. ඒ වගේම මේ අරමුණු සහ තමන් අතර ඇති සතිය ඇති කර ගැනීම තුළින් අරමුණු සහ තමන් අතර යම් පරතරයක් ඇති කරගෙන පරතෝ සංකල්ප නැත්නම් වෙනත් කෙනෙකු ભેදයක් දිහා බලන ආකාරයකට ඒ අරමුණු දිහා බලලා අපිට මේ සංකල්ප රාග දුරු කරගන්නේ කොහොමද කියන කාරණේ තමයි ස්වාමීන් වහන්සේ අද මූලික හරිය විදේශනා කළේ. වගේම අවසානයේදී මෙහිදී වෙන වැරදි සම්බන්ධයෙන්ුත් යම් විග්‍රහයක් කරා. මම හිතන්නේ මික්සලාරේක අපිට සති දෙකකට කලින් යොමු කළා තිබුණු ප්‍රශ්නය යොමු කරපු කෙනාට ඒක පිළිතුරු සෑහෙනවා ඇති කියලා මම විශ්වාස කරනවා. අද ධර්ම දේශනාව ගැන සාරාංශයයි. ඊට පස්සේ අපේ වැඩසටහන ඊළඟට තියෙන්නේ ආධුනික පිරිසට අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් සකස් කරන ලද උපදේශ පත්‍රිකාව මතක් කරන එක මේක දැන් ෂෙයා කරන්න හැම දිනාටම තියෙන. එතකොට වඩාත් පැහැදිලි වෙයි. දැන් හැම දිනාටම පේනවා ඇති, මම හැමදාම කියන වගේම මේ සතිය පුහුණු කිරීම කියන කාරණය එක ජාතියකට, එක ආගමකට හෝ එක කුලයකට, දේශ සීමාවකට සීමා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක මිනිසියෙක් වුණු හැම දිනාටම ඒ මනුෂ්‍යත්වය තුළින්ම ලැබෙන ජන්ම දායාදයක්, මූලික මේ සයිතිවාසිකමක්. ඒක නිසා මේ සම්බන්ධ වෙලා ඉන්න හැම කෙනෙක්ටම උවමනාවක් තියෙනවා නම් මේ සතිය වැඩිම සතිය පුහුණු කිරීම කරන්න පුළුවන්. වැදගත් වෙන්නේ තමන්ට මේක අවශ්‍යයි කියන ඒ උවමනාව සහ මේක කරන්න හැකි කියන හැකි සංඥාව ඇති කර ගැනීමම පමණයි. ඒක නිසා මම හැමදාම කියනවා, ගැදත් හැම දිනාට මතක් කරනවා, මේක මේ සතිය වැඩිීමේ යම් ප්‍රතිඵලයක් තියෙනවා කියලා අනුමාන ඥානයක් අනුමාන වශයෙන් කෙනෙක්ට හිතෙනවා නම් මේක උත්සාහ කරලා බලන්න. බලලා ප්‍රත්‍යක්ෂයෙන්ම මේකේ තියෙන වටිනාකම තමන්ට දැක බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ නිසරණ වණේ ආශ්‍රයෙන් මේ සතිමත් ඇවිදීම සහ සතිමත් ඉඳ ගැනීම සම්බන්ධයෙන් බොහෝ වීඩියෝ පාට නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ වීඩියෝ පාට වලින් දෙකක් මම උපදේශ පත්‍රිකාවට ඇතුළත් කරලා තියෙනවා. අද මේ වැඩසටහන අලුතෙන් සම්බන්ධ වෙන කෙනෙක් හෝ එහෙම නැත්නම් මූලික උපදේශ අලුත් කරගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට ඒ වීඩියෝ පාට වලට ගිහිල්ලා අදාළ උපදෙස් ලබා ගන්න පුළුවන්. ඒ අදාළ උපදෙස් ලබා ගත්තට පස්සේ මේ මූලික උපදෙස් වල කියවෙන විදිහට වැදගත්ම දේ තමයි අපි දිනපතා යම් වේලාවක් මේ සඳහා වෙන් කරගෙන ඒක පුහුණු කරන එක. තමන්ට පැයක් මේ දෙනුවෙන් වෙන් කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඒත් එහෙම බැරි නම් සුළු කාලයක් හරි ආරම්භක පියවර විදිහට පටන් අරගෙන ටික ටික ඒ කාල සීමාව වැඩි කරන්න කියලා මතක් කරගෙන අද විනාඩි 10ක් නම් පුළුවන් අද විනාඩි 10ක් කරන්න, ඊට පස්සේ හෙට විනාඩි 11ක් 12ක් ඒ විදිහට වැඩි කරලා ඒ ඒ කාල සීමාවක් තමන්ට හදාගන්න, තමන්ගේ ජීවිතේ පැය 24න් පොඩි කාල සීමාවක් පැයක් මේ වෙනුවෙන් වෙන් කරගන්න උත්සාහයක් කරන්න කියනවා. එහෙම වෙන් කරගෙන ගත්ත වෙලාවේ මේ ලබා දීපු මූලික උපදෙස් අනුගමනය කරමින් සතිමත් ඇවිදීම සහ සතිමත් ඉඳ ගැනීම පුහුණු කරන්න. එහෙම පුහුණු කරලා තමන්ට ලැබෙන අත්දැකීම් වාර්තාවක් විදිහට ලියන්න. කොහොමද මේ ඇවිදිනකොට තමන්ට දෙපාවලට කොහොමද දැනුනේ, ඉඳගෙන ඉන්නකොට තමන්ට හුස්ම දැනුණාද, එහෙම නැත්නම් ඉරියව්ව දැනුණාද, එහෙම නැත්නම් බඩේ පිම්බීම හැකිලිම දැනුණාද, ඒලා තමන්ට දැනෙන දේ තමන්ට දැනෙන භාෂාවෙන් සරලව වාර්තාවක් විදිහට ලියලා අප වෙත යොමු කළ යුතු Google Forum එක සහ ඊමේල් ලිපිනය සඳහන් කරලා තියෙනවා. ඒවා මාර්ගෙන් අපිට යොමු කරන්න පුළුවන්. ඒ වගේම අපි පස්සේ අවසාන කාණ විදිහට තියෙන්නේ අපි හැම ඉරිදා මේ වැඩසටහන මේ විදිහට මෙහෙවනවා. මේ පුහුණුව කරලා වාර්තා එවන අයගේ වාර්තා අපි මේ අනුශාසනාවෙන් පස්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරලා ඒ සඳහා සුදුසු උපදෙස් ඔවුන්ට ලබා දෙනවා. තමා වාර්තා ලිව්වත් නොලිව්වත් මේ වැඩසටහන දිගටම සම්බන්ධ වෙලා තමන්ගේ සතිමත් බව වැඩි දියුණු කර ගැනීම සඳහා ඒ අවශ්‍ය සුදුසු උපදෙස් ලබා ගන්න කියලා හැමදෙනාට මතක් කර සිටිනවා. උපදෙස් පත්‍රිකාව එපමණයි. ඊට පස්සේ අපේ වැඩසටහන තියෙන්නේ අපේ ප්‍රශ්න ප්‍රශ්න උත්තර වාරය සඳහා යොමු වීම. ඒ සඳහා මම නදීප්ට ආරාධනා කරනවා අද ප්‍රශ්න උත්තර වැඩසටහන කියලා. නදීප්
මොහොත් නැතිං රාජිතා අවසරයි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි. මාව ඇහෙනවද?
තෙරුවන් සරණ ඇහෙනවා
ස්වාමීන් වහන්සේ. අද වාර්තා තුනක් කියලා නම්බරේ කිව්වට වාර්තා නෙවෙයි, දෙකක්ම පොඩි ස්ටේට්මන්ට් දෙකක් තියෙන්නේ. පළවෙනි එක විදිහට තියෙනවා මේ වියනාදුව ගිය සතියේ වීඩියෝ එකක් කියලා තියෙනවා, ඒක අපිට ප්ලේ කරන්න බැරි වුණා. රාජිකාට ලැබුණද කොහොමද කියලා?
මම ඒක දැන් ෂෙයා කරන්නම්.
Right. So I know we are going to play the video sent by Vyanadhuva. We are sorry, actually we couldn't play that last week, so we're going to play it right now, Dhuva.
Today, Viana is going to read a book about Buddha and mindfulness.
Today, the Buddha woke up. Siddhartha was born a prince. He could have had anything he wanted, but what he wanted was not the thing. Siddhartha wanted to understand the human heart, Why aren't people happy? Is true happiness impossible? Looking for answers, Siddhartha left his home. He went here and there, he tried this, he tried that. But he couldn't find the answers to his questions. Finally, Siddhartha sat down under a tree and simply breathed in and out. His mind filled, his heart filled. He saw that happiness is always possible. Just enjoy this moment without wishing it was a different moment. When the morning stars rose in the sky, Siddhartha was the Buddha. He was awake, he was free.
Okay, so we thought last week we didn't get a report from Viana because she's mad with us. We asked her to do a video and we asked her to talk in that video, right? So we thought maybe she was mad and she didn't give a feedback on that. But it turns out that she gave a feedback and there was some kind of a miscommunication. So that is fine. Miscommunications are natural. That is the very best nature of this world. So we are good to hear from Viana, and especially to hear her voice, because usually she's just not talking in her videos. Now she's starting to talk. So after 6 years, you start to talk. So that's a good sign. And what we suggest is that you continue this pattern. You talk again and again. And give us such feedbacks about mindfulness and your mindful practice so all the other people in this group can to learn from a small child, because children, they have the potential to take this message very fast. It is easier for them to get this message. So we appreciate Viana's inputs in that manner. So we will invite her to, you know, continue giving us feedbacks.
Avsarai Bhante, just let me explain one thing. Like last week, Viana wasn't in the meeting, and the video she has sent us, I couldn't play on the computer. So that's why we postponed it to this week. I apologize for the inconvenience.
And also, there's a question whether the video is available on the internet, YouTube clip. If Viana's mom happy to share it, I think they can do it, Radhika, I guess.
Yeah, it's a personal video, just like learning. Yeah, I don't know, I can ask.
Ask Viana to open a YouTube channel. And do a YouTube videos, once a week videos, every Wednesday. We will have it on YouTube.
That's a good idea, Bhante. I think Viana's mom said she's happy. If anyone wants, like, we can send it. Yeah.
Devani Vartava Swamin Mahansa. Ek Vartava Nanya Samansa Podi Vachana Hatarak Kapita Evalati Vanava. Continuing mindful meditation. That's the only thing we received, Swamin Mahansa, as a statement only.
හොඳයි ඔවා ගේවා නම් ගොඩක් ගන්නකොට පරිස්සම් වෙන්න ඕනේ. මොකද මේ නිකන් අර නිකන් ඉන්න බැරුවටත් ගහලවනවනේ. දැන් අර අර අපි ඔය සාකච්ඡා කරන්න ගියාම වුණත් සාමාන්‍ය අර වෙලාව පැන්නට පස්සේ එන ප්‍රශ්න ටික තියෙනව නේද? ඒවා මේ නිකන් අර නිකන් අර නිකන් ඉන්න බැරුවට නිකන් අර නිකන් අර නිකන් ආතු චිට් එකක් දාලා බලනවා වැරදිලාවත් කැරකිලා එයිද අස්සේ කියලා. ඉතින් ඒක හින්දා සාමාන්‍ය වார்த்தාවක් ලියනකොට යම්කිසි විදියක උත්සාහයක් අරගෙන ඒ පිළිබඳ යම්කිසි හැඟීමකින් මේ ඉන්න රැස් වෙලා ඉන්න පිරිසට ගෞරවයක් සහිතව ලිලෙවන්න ඕනේ. එහෙම නැත්නම් නිකන් අර චැට් එකේ අර හැම මෙහෙන් නිකන් ඕනවටේ පාවට දානේවා බ්‍රාර ගත්තාම ඒක නිකන් මේ ඉන්න රැස් වෙලා ඉන්න පිරිසටත් කරන අගෞරවයක්. ඒක නිසා හැම වෙලේම බලන්න මේ වார்த்தාවක් ලියනවා නම් ඒක ලියලා එවන්න. එවුවහම මේකේ වටිනාකමක් තියෙන අඩුම ගානේ තේරෙනවානේ මේ එවන මනුස්සයාට මේ උනන්දුවක් උවමනාවක් තියෙනවා ඒ සඳහා කාලයක් වැය කළා තියෙනවා කියලා. එහෙම නැත්නම් නිකන් අර ඔහේ අනවට නිකන් දකින්නවට විශේෂයෙන්ම අන්තිමට එන ඒවා තමයි. අන්තිමට එන ඒවා ටික හොයන්න පුළුවන්. අර නිකන් අර ප්‍රශ්න තියෙනවද තව කවුරුත් ඉදිරිපත් වෙනවද කියලා ඇහුවහම ඔන්න කවෙන් හරි එකෙක් දෙන්නේ පයින්නෝ. පැනලා ඊට පස්සේ මොකක් හරි එකක් ඉදිරිපත් කරනවා. ඊට පස්සේ අර සභාවත් සමහර විට නොමග ගිහිල්ලා ඒ වගේ ප්‍රශ්න බාර ගන්න හොඳ නැහැ. බාර ගත්තාම අපි නිකන් මොඩේ වෙන එක තමයි වෙන්නේ. දැන් ඔය යම් කිසි විදියක දැන් ඔය දැන් ඔය ඊයේ සාකච්ඡාවේ වුණත් අර නිකන් දානවා සමහර වෙලාවට ප්‍රශ්න. මොකද්ද අහලා තියෙන කුහකකම කියන්නේ මොකද්ද කියලා අන්න ප්‍රශ්නයක් දාලා. ඊට පස්සේ තරිඳු ඉඳී නෑ වැඩසටහනේ. තිලිනි තමයි වැඩසටහන කරේ. ඊට පස්සේ ඔන්න එකපාරට තරිඳු කොහෙන්ද මතුවෙලා අතොස්සනවා. ඊට පස්සේ අතොස්සලා තරිඳු කියනවා මේ තිලින මේ සාර්ථකව වැඩේ කරනවා මේ මට ඉරිසියයි මගේ ජොබ් එක නැති වෙයිද කියලා. ඒකයි මම මේ මැද්දෙන් පැන්නේ. ඔන්න ඕකට තමයි කුහකකම කියන්නේ කියලා උත්තරේ දීලා ආපහු ගියා. මේ ඩ්‍රයිව් කරන ගමන් ඉතින් ඒ වගේ ප්‍රශ්න බාර ගන්නවද කියලා සාධාරණ සැකයක් මට නම් තියෙනවා. මොකද ඒක බාරගෙන දිගකට විස්තර කරලා සාකච්ඡා කරන්න ගියාම නිකන් අර කොහේවත් යන එකක් අපි ඇදලා නළුවේ දාගත්තා. කොහේවත් යන එකක් අපි අරගෙන මේ අපේ කරගෙන අර ලෝකේ තියෙන දේවල් ඒක ක්‍රමයට එන්න ඕනේ. මේක නිකන් අර නිකන් අවඩි ගියාට බෑ. අපොයින්ට්මන්ට් එකක් දාලා ඒ ක්‍රමයට ඒ ගෞරවේ සහිත වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් එහෙම නැතුව දෙන්න ගියාම ඒකේ වටිනකම අඩු වෙනවා. දැන් ධර්ම සාකච්ඡාවක උනත් නිකන් ප්‍රශ්න ඉවර වෙනකම් කරන්න හොඳ නැහැ. ඒ වෙනුවට ප්‍රශ්න දෙකක් විතර ඉතුරු කරලා නවත්තන්න ඕනේ. නැත්තම් හිතෙනවානේ මේ හාමුදුරනේ වැඩකුත් නැහැ, මේ සම්බන්ධ වෙලා ඉන්න කට්ටියට වැඩකුත් නැහැ. ඒකින්ද අපිත් මොනව හරි තේරෙන ප්‍රශ්නයක් අහලා අර විදිහට සංකල්පයක් ඉදිරිපත් කරලා තව සාකච්ඡාවක් කරන්න අවස්ථාවක් ලබා දෙමු කියලා. නෑ අපිට වැඩ තියෙනවා ඇත්තටම. මේ රැස් වෙලා ඉන්න පිරිසටත් මේ ඉරිද දවසේ වෙන වැඩ නැතුවනේ මේ සමහර කෙනෙක් මේ ඔය රෙදි නවන ගමන් ඔක අහගෙන ඉන්නේ. මොකද මේකේ වටිනකමක් දන්න නිසා. එහෙම නැත්නම් ගෙදර උයන ගමන් මේ අහගෙන ඉන්නේ මේකේ වටිනකමක් දන්න නිසා. එහෙනම් ඒ ගෞරවයේ තියලා ඒ විදිහට අපි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න ඕනේ. තමුන්ගේ අත්දැකීම හරියට ගොනු කරලා විදිහට ඉදිරිපත් කරන්න. එහෙම ඉදිරිපත් කරාම අපිට තේරෙනවා ප්‍රශ්නෙකින් අහන එක්කෙනත් යම් කිසි විදියක මේක පිළිබඳ ගෞරවයකින් මේ රැස්වලා ඉන්න පිරිසට ගෞරවයකින් තමුන්ගේ අත්දැකීම ඉදිරිපත් කළා තියෙනවා. අන්න එතකොට සාකච්ඡාවට ගන්න පුළුවන්. ඒකට විනාඩි 10ක් 15ක් ගියත් අපි ඒක බොහොම සාදරෙන් පිළිගන්නවා. ඒක නිසා මේ කතාවත් එක්ක අපි සාගර හාමුදුරුවෝ සම්බන්ධ වෙලා ඉන්නවා 23 කුටියේ ඉඳලා. ඉතින් සාගර හාමුදුරුවාට මේ වැඩේ බාරගෙන මේ නැව යාත්‍රා කරගෙන යන්න කියලා මම කියනවා.
මම සයින්ස් පත්පේ සයින්ස් අර මේ වගේ ඉතින් කීපසරේ ලැබිලා තිබුණා. මම අර ආධුනිකයි කියලා ඉතින් හිතරින් ඉඳා මේ එහෙම අර ස්ටේට්මන්ට් එකක් කියලා ඊට පස්සේ රාජාගේ ඉන්ස්ට්‍රක්ෂන් ටික මාත් ආපහු වැඩසටහන වැද්දේ ඉතින් කියනවා අපිට වාර්තා ඉදිරිපත් කරන්න ප්‍රැක්ටිස් එක. මොකද අපි දන්නේ නැහැ නේ ඉතින් සයින්ස් මේ ප්‍රැක්ටිස් කරවද නැද්ද කියලා. ඉතින් නමුත් මේ වගේ ඒවා ඉතින් ලැබෙනවා ඊට සයින්ස්.
ඒක තමයි ඒ කියන්නේ මේ අපිත් ඉතින් අර මේ අර කාලයක් යනකොට තමයි මේක අපිට තේරෙන්නේ. මට ඕක හොඳට තේරෙනවා. අර පහුගිය දවසක මේ රිට්‍රීට් එකක් කරන්න ගිය දවස් පහක ලොකු සයින්ස් අවස්ථාවක් දෙන්නේ නැහැ සාමාන්‍ය මේ වාචික ප්‍රශ්න වලට. සභාවෙන් කාටවත් ප්‍රශ්න තියෙනවද කියලා අහන්න එහෙම අවස්ථාවක් දෙන්නේ නැහැ. නමුත් මේ නිකන් මම දන්නේ නැහැ නේ මම කෝ ආයෙන කියනවනේ. ඊට පස්සේ අහන්නේ ඔක්කොම තේරෙනවා නිකන් අර නිකන් අර චිට් එකක් දාන්න chance එකක් ආවට අහන ප්‍රශ්න තියෙන්නේ. කොහේරි මේ ඉන්න අස්සේ මිනිහත් නෑ අතර අන්තිමට මේ නිකන් චිට්ටයක් දාලා බලනවා වැඩ කරයිද කියලා. ඉතින් ඔයගේ වැඩ තමයි තියෙන්නේ. ඉතින් ඒවා ඉතින් අපි කරලාම තමයි ඉගෙන ගන්න ඕනේ. නදීප්ලත් ඉගෙන ගන්නවා, අපිත් ඉදිරියෙන් ඉගෙන ගන්නවා. ඉතින් තව ටික දවස් යනකොට කොහොමද නිකන් වැඩසටහන් 100ක් වගේ වෙනකොට සේවිනි සංවස්තරේට අපිට මෙහෙන ජයට ලොකු උත්සවයක් පවත්වන්න පුළුවන් අර 50 වගේ.
එහෙම සවන්වාස. අද මම
අවසරයි සවන්වාස නදීප් මට විනාඩියක් දෙන්න මේ ඒ රිට්‍රීට් එකේ එහෙම වුණාට ස්වාමීන් වහන්සේ මම හිතනවා අපේ වැඩසටහනේ අපි එහෙම ඉදිරිපත් කරපු ප්‍රශ්න වලින් ඔබ වහන්සේ අපහසුතාවයකට හෝ එහෙම නිකන් චිත් දැමූ ප්‍රශ්න තිබුණා නම් සමා වෙන්න කියලා ඉල්ලා සිටිනවා ඉස්සෙල්ලම. ඒ වුණාට දැවත ඔබ වහන්සේ සඳහන් කරපු විදිහට නිකන් ප්‍රශ්න වෙනදාට ඇත්තටම ඔබ වහන්සේ වඩින කොයි ස්වාමීන් වහන්සේ වුණත් ප්‍රශ්න ඔක්කොම ඉවර වෙනකන් වැඩසටහන කරන එක අපි ඇත්තටම බොහොම ගෞරවයෙන් පිටස වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා පාද නමස්කාරයෙන්. ඒක නිසා මේ එහෙම අපි අතින් එහෙම ප්‍රශ්න අඩු පාඩු උනානම් සමාවෙන්න කියලා ඉල්ලා හිටිනවා. ඒ වුණාට ඉතින් මේ වැඩසටහනේ එහෙම චිත්තමෝම් සිද්ධුුන් නැති නිසා අපි ඉදිරියටත් ඒ ලැබෙන සියලුම ප්‍රශ්න අපිට විමසුමකට ලක් කරලා ඒ අයට අනුග්‍රහයක් දක්වන්න පුළුවන් නම් ඒ සම්බන්ධයෙන් අපි සලකා බලන විදිහට ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ස්වාමීන් වහන්සේ. මොකද මේකේ නම් වැඩිපුරම මේ චිත්තානේ මම. ඉතින් ඒක අදාළුනත් අදාළ වෙන්නේ මට. මේක නිසා සමාවෙන්න ඕනේ කියලා ඉල්ලා සිටිනවා ස්වාමීන්
වහන්සේ. ඒ කියන්නේ පන්දුරකට ගාවිද්දපු එක කාවෙට වැඩිලා වගේ මට පේන්නේ. මේ ඉතින් මේමනේ දැන් හාමුදුරුවෝ දැන් සාගර හාමුදුරුවෝ මායි මේක පටන් ගන්නකොට දැන් නිකන් පොඩි ලයින් එකකින් ඉඳලා දැන් ලොකු ලයින් එකනේ. ඉතින් ඒක වෙන්න පුළුවන්. නැද්ද සාගර
හාමුදුරුවෝ? ඈ එනවද?
අවසර ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි. අහිරෝ ස්වාමීන් වහන්සේ
තිරුවන් සරණයි. තිරුවන් සරණයි. මේ හේගෙන ඉන්න නේද? හරි.
අපේ
තව ප්‍රශ්න කොහොමද තියෙනවද?
ඔව් කතා කරගෙන හිටිය ස්වාමීන් වහන්සේ පොඩි කෙටි ප්‍රශ්න අපිට හම්බෙනවානේ. ඉතින් ඉදිරිපත් කරන ප්‍රයෝජනක් ස්වාමීන් වහන්සේ ප්‍රයෝජනක් වෙයි කියලා හිතාගෙන ඒකයි ස්වාමීන්
වහන්සේ
සරණත් තව පොඩි ධර්ම කාරණයක් සම්බන්ධව ගැටලුවක් ඉදිරිපත් කළා තියෙනවා. විවිධ රත්නයේ කෙරෙහි ශ්‍රද්ධාව අඩු අයට ශ්‍රද්ධාව වැඩි කර ගැනීමට දිය හැකි උපදේශක් තිබේද? ප්‍රශ්න අවසන් ස්වාමීන්
වහන්සේ. ශ්‍රද්ධාව නැති අයට ශ්‍රද්ධාව ඇති කරන්න යන එක තමයි භයානකම වැඩි. හැබැයි මේ ඒක ඒ පුද්ගලයාට උමනාවක් තියෙන්න ඕනේ ඉස්සෙල්ලාම. එහෙම නැත්නම් අපි ශ්‍රද්ධාව ඇති කරේ. ශ්‍රද්ධාව නැති කෙනෙක්ට ශ්‍රද්ධාව ඇති කරනවා කියන්නේ භයානක වැඩක්. ඒ කියන්නේ මේ අපි ඉල්ලන් කෑමකට ලක් වෙනවා. ඊට පස්සේ එයාගේ තියෙන ශ්‍රද්ධාවත් නැති වෙන්න පුළුවන්. චුට්ටක් හරි තියෙනවා. ඉතින් ඒකෙදී ශ්‍රද්ධාව කියන මේ ගුණාංගය වැඩි වෙන්න නම් ඉතින් තමන් මේකේ යෙදිලා බලන්න ඕනේ. තමන්ට දැනෙන සහනය නැත්නම් තමන්ගේ ආතතිය රිලීස් වෙන එක තමන්ට දැනෙන මේකේ සුවය ආධ්‍යාත්මික සුවය දැනුණාට පස්සේ යාට දෙනවා. ඉතින් හරි මේක මේ වටිනවා නේද කියන එකත් එක්ක යා ටිකක් අදහන ගතියක් එනවා. අදහන ගතියක් ඇවිල්ලා අන්තිමට ශ්‍රද්ධාව සාරිපුත්ත ස්වාමීන් වහන්සේකින් බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් අහද්දී ප්‍රශ්නෙට උත්තරේ දීලා සාරිපුත්තාමඳුරු කියනවා මේ බුදුරජාණන් වහන්සේ කිව්වින්ද නෙමෙයි මම දැක්ක හින්ද කියලා. එතකොට මේ අහන් ඉන්න ප්‍රශ්නේ කට්ටියට ප්‍රශ්නයක් ඇතිනවා මේ ශ්‍රද්ධාවක් නැද්ද කියලා සාරිපුත්ත මහත්මයා. මේ මෙහෙම නිකන් මේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහා මේ වගේ ලොකු කියන්නේ මේ අභිභව යන්න හදනවා වගේ කියලා තේරෙනවා. ඊට පස්සේ ඒක භාග්‍යතුන් වහන්සේ දැකලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා මේ රහත් උනාට පස්සේ ශ්‍රද්ධාවක් නැහැ කියලා. අසද්දෝ අකතඤ්ඤෝ කියලා. ඒ කියන්නේ කවුරුවත් අදහන්නේ නැහැ. මේ කාවවත් අදහන්නේ නැහැ. එයා මොකද එයා දන්නවා. එයාම දැකලා ඒ පුද්ගලයාම දැකලා ඒ රාතන් වහන්සේම දැකලා ඒකෙන් ඒ විශ්වාසය මත හැදෙන දෙයක් තමයි අවබෝධය. ඉතින් ඒ ශ්‍රද්ධාව නැති තැන ඉඳලා ඊට පස්සේ ශ්‍රද්ධාව හදාගෙන අන්තිමට ශ්‍රද්ධාව නැති වෙන තැනට එනකන් ගමනක් තියෙන්නේ. ඒකෙදි මේ මුල ඇති වෙන ශ්‍රද්ධාව හරි වැදගත්. ඒකෙන් තමයි විරිය හැටගන්නේ. ඉතින් ඒකට තමන් මේකෙන් සුවයක් ලබලම නැත්තම් මේක සාකච්ඡාවට නගලා සුතමේ ඥානියත් එක්කම හැදෙන එක මම හිතනවා ඒක මේ උපත්තියම එන එකක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ තමන්ගේම මේ ඒක පිනටත් එක්ක ලැබෙන දෙයක් වෙන්නත් පුළුවන්. ඉතින් අර ගොඩක් වෙලාවට මගේ අත්දැකීම නම් අපි මේව අහන්න නැති බණ අහන්න නැති බණ ගණන් ගන්න නැති නැත්තම් අපිට ඔය කියලා තියෙනවා සේකියා පදවල හිටගෙන ඉදි බණ කියන්න එපා. දණ්ඩක් අතේ තියන් ඉදි පීයක් අතේ තියන් ඉදි වෙන වැඩ කරද්දි බණ කියන්න එපා කියලා තියෙන්නම ඔය ප්‍රශ්නේ උඩ. මොකද සමහරු එන්නේ ශ්‍රද්ධාවකින් තොරව. ඉතින් එතකොට අපි බණ කියන්නත් එපා කියන එක තමයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ වැද්දෙට බණ කියන්න යද්දි කිව්වේ භාග්‍යතුන් වහන්සේ කියන්න එපා කියලා. ඒකෙදි ශ්‍රද්ධාව තියෙන කෙනෙක් යම් කිසි තියෙන කෙනෙක් තමයි මේ වගේ දේවල් වලට එන්නේ. යන්නේ ඒ කෙනාගේ ශ්‍රද්ධාව වැඩි වෙන්න නම් ධර්මයේ ශ්‍රවණය කිරීම, සාකච්ඡා කිරීම සහ මේක පුහුණු වීම කියන ටික හරහා එයාගේ ශ්‍රද්ධාව කොහොමටත් ඉදිරියේදී වර්ධනය සිදු වෙනවා. නමුත් අර වගේ දේවල් ඔද්දි නම් මම පුළුවන් තරම් මගහැරලා සද්ධාව තියෙන කෙනෙක්ටම කරනවා සේකියා පදවලට අනුව. ඉතින් ඒක තමයි මේ මේ කුසලත් සඳහන් කරේ. අර සමහර වෙලාවට ඔය නිකන් සමහර ප්‍රශ්න අහනවා මේ ඇත්තටම මේ අපි කියන්නේ තමන්ගේ තියෙන මේ එක පෙන්වන්න සහ අපි දන්නවද කියලා තේරෙන්නේ. එතකොට යාට ඒකෙන් පවක් සිදු වෙන්න පුළුවන්. මොකද මේ ප්‍රශ්නේ අහන තැනම සමහරවල් වැරදින්න පුළුවන්. ඉතින් ඒ වගේ තැන්වලදී භාග්‍යතුන් වහන්සේ උත්තර දීලා නැහැ. බමුණෙක් ඇවිල්ලා අහනවා මේ මේක මේ ආත්මය නේද හරි මොකක් හරි ආපුවාම නැහැ. එක්කෙනෙක් අහනවා මේ මහාන නුඹේ වාදය මොකද්ද කියලා. ඊට පස්සේ කියනවා මේ මේ කවර් එක්වත් වාද කරන්නේ නැති එක තමයි මගේ වාදය කියලා. ඒක බමුණට ඉතින් කර දෙයක් නැහැ. ඉතින් වාදයක් තියෙන දැනගෙන ඉන්නේ බමුණ. ඊට පස්සේ යනවා යන්න. අන්න ඒ වගේ අර ඒ බමුණ එන්නම වාද කරන්න. එතකොට එයා බුදුරජාණන් වහන්සේ කෙරේ ශ්‍රද්ධාවක් නැහැ. يعني කැමැත්තක්වත් අහන්න නෙමෙයි එන්නේ. එයා දන්න දේ කියන්නේ. එතකොට ප්‍රතික්ෂේප කරනවා සමහරවිට. ඉතින් ඒ වගේ ගැටලු ගැටලු තියෙනවා. කොහොමඩත් ශ්‍රද්ධාව කියන එක මේ වැඩ කරගෙන යද්දී ස්වභාවිකවම වර්ධනය වෙන දෙයක් සහ අඩු වෙන දෙයක් වැඩි වෙන දෙයක් ඒකත් අර නිට්ටයමයක් නැහැ. ඒකට ඉතින් කරගෙන යන්න කියන තමා තියෙන්නේ. කුසල දෙයක් එකතු කරනවා නම්
මහතර කුසල ධම්මකුසල ස්වාමීන් වහන්සේ මහා ස්වාමීන් වහන්සේ බලයි ඩිස්කනෙක්ට් කළා
වගේ. නෑ නෑ තාම ඉන්නවා.
හරි යන්නේ නැහැ අපි. තව තියෙන ප්‍රශ්න අපිට යන්න පුළුවන්.
ප්‍රශ්න නෑ ස්වාමීන් වහන්සේ. දැන් අහපු ප්‍රශ්නේට පොඩි දිගුවක් විදිහට මට මතකයි ධර්ම දේශනාවකදී මට හිත මතක නැහැ ලොකු ස්වාමීන් වහන්සේ කිව්වද කියලා ශ්‍රද්ධාව සම්බන්ධව මොකක් හරි සාකච්ඡාවකදී කියනවා ශ්‍රද්ධාව විතරයි මට ඇති කරන්න බැරි මැරෙන්න නැතුව ආරක්ෂා කරගන්න කොහොම කියලා තුනක් කියනවා ස්වාමීන් වහන්සේ. තුනේ එමා ශරීර ස්වාමීන් වහන්සේද කියලා මට මතක නැහැ. කාගේ හරි ගෙදරක දානයකට වඩින්න ගියාම බුදුන් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කළා. තව කාගේ හරි එක්කට යන්න දානයකට වඩිනවා වගේ කැමැත්ත දෙපා මම ඔව් එතනදි කියනවා ශ්‍රද්ධාව විතරක් මට ගරන් කරන්න බෑ. අනිත් ඒ කියන්නේ මම ඒ කියන්නේ සතිය ඇතුළත මැරෙන්නේ නැති වෙන විදිහට ආරක්ෂා කරගන්න තරහෙකුත් කියන ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධාව කියන එක මට හිතෙන විදිහට ඉතින් තමතුලින්ම ඇතින්න ඕන කියන එක තමයි ඉතින්
ඒකදී ඔය ඒක තමයි ඒ වගේ සමහර තැන්වලදී ඔය මේ රසී භාරද්වාජ වගේ සූත්‍රවලදී මේ සමහර වෙලාවට දැන් බණ ඇහුවට පස්සේ ශ්‍රද්ධාව ඇති වෙනවා. එයා ශ්‍රද්ධාව ඇති වෙලා ඒ බණ කිව්ව පස්සේ ඇති වෙච්ච ශ්‍රද්ධාවින්ද දෙන මේ මේ දාණය පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ වාග්දාන සඳහන් කරනවා මේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මම මේ බණ කියලා ඒකෙන් සතුට වෙලා මේ පිළිකර ගන්න එක මේ ඒක ප්‍රතික්ෂේප කරනවා කියලා. ඊට පස්සේ හාල් ටික මේ මොකද්ද කරන්න කියලා අහුවට පස්සේ වතුරට දාන්න කියනවා. ඒ භාග්‍යතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරාට පස්සේ ඒක ගැළපෙන්නේ නැහැ කියලා කාටවත් දෙන එක. ඊට පස්සේ ඒක ස්වභාව ධර්මිනුත් ප්‍රතික්ෂේප කරනවා කියලා තමයි කසිබාරද්ද සූත්‍රයේ තියෙන්නේ. ඒක වතුරට දැම්මම චිටි චිටි ගාලා පුපුරනවා. චිටි චිටායති කියලා සඳහන් කරනවා. ඉතින් අන්න ඒ වගේ අර සද්ධාව කියන එක ඇත්තටම මේ මේ හරි පෞද්ගලිකයි. එයා යම් කිසි ඇදහිීමක් මුලින් තියෙන්න ඕනේ. මේ කියන දේ කරලා බලන්න ඕනේ. මේ කියන දේ මට වටිනාකමක් තියෙනවයි කියන එක ආවට පස්සේ තමයි ඉතිරි ගමන පටන් ගන්න ඇත්තටම. ඉතින් ඒක හරි අමාරුයි. හරි සමහර තැන්වලදී මගේ ප්‍රායෝගික එක නම් හරි මේ කියන්නේ මේ දේවල් මම මේ භාවනාව මේ මේ සතිය පටන් ගත්ත කාලේ මම හැමෝටම කී කිය ඇවිද්දා මේක මාර දෙයක් ඇවිල්ලා කරන්න මේමයි මේමයි කියලා. ඊට පස්සේ අර මට විශ්වාස කියලා බෝඩ් එක ගහපු එක විතරයි උනේ. ඊට පස්සේ මං හිතාගත්ත කාටවත් කියන්නේ නැහැ. ඇහුව කෙනෙක්ට කියනවා කියන එක මත මේ මං ටිකක් සයිලන්ට් වුණා. ඊට පස්සේ තමයි මට මේ ලොකු සංසෙක බනවලදී ඇහුනේ මේ ශ්‍රද්ධාව ඇති කරනවා නැති කෙනෙක්ට ඇති කරනවායි කියන එක මහා සමහරවල් හරි භයානකයි. මේ කොයි පැත්තට යයිද කියන එක මේ ඉතින් ඒක සබහා මේ ස්වභාවයෙන්ම ඇති වුණාට පස්සේ නම් හැබැයි යාගේ ගමන පටන් ගන්නවා. සහ ශ්‍රද්ධාව වැඩි වුණාට පස්සෙත් මොඩකම් මතුවෙනවා ප්‍රඥාවට තැන දුන්නේ නැත්තම්. මේ එතකොට හැම කෙනාම අදහන්න ගිහිල්ලා ප්‍රශ්න ධර්ම කරුණු අවුල් කරගෙන එහෙම ඉන්න පිරිසකුත් ඉන්නවා. ඒක මට්ටමකට ගන්න ඕනේ. ඊට පස්සේ එතනින් එහාට පයින්න ඕනේ විරියට, සතියට, සමාධියට, ප්‍රඥාවට. ඒ ටික හරි මේ පුහුණුවකින් ගත යුතු දෙයක් කියලා තමයි මට නම් හිතෙන්නේ.
සර්ගස බොහෝවත්දී ලිඛිත ප්‍රශ්න අවසන් ස්වාමීන් වහන්සේ අපිට ලයිනායට වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාවක් දෙන්න අවසරයිද?
ඔව් පුළුවන් පුළුවන්.
සම්බන්ධ වී සිටිනාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා තමයි ගැටලු තිබෙනවා නම් ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන ලෙස ප්‍රශ්න ඔප්ෂන් එක එක් කරලා අපිව දැනුවත් කරන්න කියලා ඉල්ලා සිටිනවා. කල්පණි සතුරුසිංහ මහත්මීට අවස්ථාව අනුමත කළා කතා කරන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි
ස්වාමීන් වහන්ස. මම මේ ශ්‍රද්ධාව ගැන ඇදිලා ආපු හින්දා ප්‍රශ්නයකටත් වඩා මේ මට ඇත්තටම ඕක මේ තියෙන ප්‍රායෝගික මේ මට හිතිච්ච දෙයක්. ලොකු ස්වාමීන් වහන්සේලාගේ බණා මේ ස්වාමීන් වහන්සේලාගේ බණ අහලා ඊට පස්සේ මේ දැන් සතිමත් බව පුරුදු කරගෙන යනකොට ඒ ප්‍රශ්නෙට මට ඉබේම උත්තර ලැබුණා. නමුත් මට මේ මෙන්න මෙහෙම දෙයක් හිතනවා ස්වාමීන් වහන්සේගෙන් අහන්න. ඔය ශ්‍රද්ධාව ප්‍රඥාවට පස්සේ එන්න බැයිද ස්වාමීන් වහන්සේ? මොකද මම එහෙම කියන්නේ මට ඔය ගැටලු ආපු එකම හේතුව මෙහි ආවට පස්සේ කැනඩාවට දැන් මේ ළමයිට දැන් අපි මේ දැන් මගේ දුවට උනත් දැන් ওই ශ්‍රද්ධාව කියන එක ස්වාමීන් වහන්සේ කිව්වා වගේ එක එකට ගන්න පුළුවන්. ශ්‍රද්ධාව කියන එක හරි බ්‍රෝඩ් නේ. එතකොට ඕක බුද්ධටද ධම්මටද සංඝටද ශ්‍රද්ධාව කියන එකකින් ගත්තොත් දැන් විශේෂයෙන්ම බුද්ධ ශ්‍රද්ධාවක් නම් මෙහි ඉන්න ළමයිට අපේ දහම් පාසලේ මම හිතන්නේ රාජිකලාටත් ඒ ප්‍රශ්නෙම ඇති කියලා මම හිතනවා. මෙහි හැදෙන ළමයිට ස්වාමින් වහන්සේ එහෙම මේ බුද්ධ ශ්‍රද්ධාවක් කියන එක එහෙම ලොකුවට අපිට තිබුණායි වගේ පුංචි කාලේ වගේ නෑ කියලා තමයි මම දකින්නේ. ඒ කියන්නේ දැන් අපිට මං දකින්න හැටියට ස්වාමීන් වහන්ස අපි ඉස්සර පුංචි කාලේ අපේ අම්මලා ලංකාවේ පරිසරයත් එක්ක කිසිම මේ දැනුමක් අවබෝධයක් නැතුව මේ බුදුහාමුදුරුව කියලා නිකන් ගලක් පෙන්නුවත් අපි වඳිනවා. මේ අපි ඒකන මලක් පූජා කරනවා. ඒ කියන්නේ අපිට ඒක ශ්‍රද්ධාව කියලා ඒ බිහේවියර් එක පෙන්නුවාට අපි ඒක අවබෝධකින් කරපු දෙයක් නෙමෙයි. මම නම් ඇත්ත කතා කරනවා නම් මම මොකද මේ බුදුහාමුදුරුවෝ ඊට පස්සේ අපි දහම් පාසල ගියා වුණත් බුදුහාමුදුරුවෝ මෙහෙම ඉපදුනා පියවර හතක් තිබ්බා කිව්වහම අපි ඒක ගැන ප්‍රශ්න කරන්න යන්නේ නැහැ ස්වාමීන් වහන්ස. අපි ඒක ඒ විදිහටම පිළිගන්නවා. මම හිතනවා ඒ අපි අපේ ශ්‍රද්ධාව තිබ්බයි කියලා. ප්‍රඥාව කෙසේ වෙත. එතකොට මෙහි අයට ස්වාමීන් වහන්ස මෙහි ළමයිට අපි ඕක කියන්න යනකොට ඒගොල්ලන්ට මොකක් හරි හේතුවක් හින්දා ඒ අප කියන දෙයක් ඒගොල්ලන්ට ඇහෙන දෙයක් එක පාට මේගොල්ලෝ පිළිගන්නේ නැහැ ස්වාමීන් වහන්ස. ඒගොල්ලෝ එක ප්‍රශ්න කරනවා. උදාහරණයක් හැටියට මම දැන් ඔය දැන් මම අර මේ මගේ දුව කියවපු පොත මට අහම්බෙන් ලයිබ්‍රරි එකේදී හම්බුනේ. ඒක මේ එයාට මට බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද කියලා අඳුන්වලා දෙන්න ලේසි වුණා. මොකද මට කිසිම පොතක් හම්බෙලා නැහැ හරියටම බුදුහාමුදුරුවෝ කියන චරිතය නිර්වචනය කරන. ඒ කියන්නේ මම ඒ කියන්නේ ඒකේ තියෙනවා ඒ මේ මොනවාද මේ නිව්යෝර්ක් වල ඉන්න මේ සුදු ගෑනු එක්කෙනෙක් ලියලා තියෙන. ඇත්තටම මයින්ඩ්ෆුල්නස් හොඳට ප්‍රැක්ටිස් කරන එක්කෙනෙක්. ඒ මං හොයලා බලපු විදිහට ඒකේ කියලා තියෙන්නේ සිද්ධාර්ථ කුමාරයා ගෙදරින් එළියට ගිහිල්ලා සත්‍ය හොයාගෙන ගිහිල්ලා හැමතැනම ගිහිල්ලා කිසිම කෙනෙක්ගෙන් හම්බුනේ නෑ ඒ සත්‍ය. අන්තිමට ගහක් යට වාඩි වෙලා හුස්ම ඉහළට පහළට ගන්නවා බැලුවා. ඊට පස්සේ තමයි තේරුණේ සතුට හොයාගෙන ගියයි කියලා තියෙන්නේ එකේ. ඒක පුංචි ළමයට තියෙන පොතක් ඉඳලා ඒ සතුට අන්තිමට කොහෙන්වත් කාගෙන්වත් උගන්න හැටි හම්බුනේ නෑ. හැබැයි ගහක් යටට ගිහිල්ලා මේ හුස්ම ඉහළට පහළට ගත්තා සිහියෙන්. එතකොට බුදුරජාණන් වහන්සේට තේරුණා සතුට තියෙනවා, ඒ තමයි මේ මොහොතේ ජීවත් වීම, මේ මොහොත වෙන දෙයක් විදිහට ප්‍රාර්ථනා නොකිරීම. ඒක තමයි මේ පොතේ මේ කන්ටෙන්ට් එක ස්වාමීන් වහන්සේ. එතකොට මට ඒක දිනුනහම මේ ව්‍යානට උනත් බුදුරජාණන් වහන්සේ කියන චරිතයට එයා මේ ඒක මේ එයා ඒක ඇක්සෙප්ට් කරා ස්වාමීන් වහන්සේ. මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. එහෙම නැතුව දැන් ස්වාමීන් වහන්සේ වෙච්ච උදාහරණ තමයි දැන් මේගොල්ලන්ට අපි පුංචි මේ පන්තිවල උගන්වනවා මේ දහම් පාසලේ බුදුහාමුදුරු සිද්ධාර්ථ කුමාරයා ඉපදෙලා මෙහෙම මහත පිපුණ යනවා කියලා. එතකොට ළමයි ඒක පිළිගන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. හරි. එතකොට අහනවා එහෙම කොහොමද වෙන්නේ? පුංචි ළමයට ඇවිදින්න බෑනේ. අර ඒ කියන්නේ ඒගොල්ලන්ට ශ්‍රද්ධාවක් නැහැ ස්වාමීන් වහන්සේ. මට තේරෙන්නේ නැහැ කියන්නේ නැහැ. හැබැයි ඒගොල්ලන්ට මයින්ඩ්ෆුල් මෙහෙම මේ මයින්ඩ්ෆුල් වෙලා දැන් උදාහරණයක් ඇරෙද්දී මම කෙටියෙන් කියනවා නම් මම කියනවා වැඩිද හිතන්නකො දැන් ඔයා බය වුණා නම් මේ මේක තමයි මේ ඒකට විසඳුම. ඇස් දෙක වහගෙන මේ හුස්ම පහක් ගන්න කියන්නේ මයින්ඩ්ෆුලි. ඒතකොට මේ මයින්ඩ්ෆුල්නස් කියන එකේ මේ වගේ දෙයක් ලැබෙනකට බුදුරජාණන් වහන්සේ තමයි කියලා තියෙන්නේ. බුදුසත් තමයි කියලා තියෙන්නේ. බුදුසත් එහෙම කිව්වහම යාළට තේරෙනවා ඒක. ඒක ප්‍රශ්න කරන්න ඉන්නේ නැහැ ඒගොල්ලෝ. තේරුණා මන් දන්නේ මට මේ පොයින්ට් එකට හරියට කියන්න තේරෙන්නේ නැහැ මේක.
එහෙදිලි. ඒක මම මෙහෙම කිව්වොත් දැන් ඒක චරිත ලක්ෂණයක්. ඒ කියන්නේ සමහර චරිත ඉන්නවා ඇත්තෙම ශ්‍රද්ධාවේ මාර ශ්‍රද්ධාවක් තියෙන්නේ. මම දැකලා තියෙන එක සාමිනාස කියන්නේ පුදුමාකාර ශ්‍රද්ධාවක්. කියන්නේ මුළු සත්ව වර්ගයාටම. කියන්නේ කූඹින්ට කෑම දානවා එයා ඒ ස්වාමිනාස දන්නවා මේ කූඹි කණ්ඩ ආස මොනවද, කඩි කණ්ඩ ආස මොනවද, ඇඹලයි කණ්ඩ ආස මොනවද කියලා. ඒ මාර ස්ටඩි එකක්. ඒ කියන්නේ බොහොම මේ කියන්නේ හරි සතුටින් ඉන්නවා ශ්‍රද්ධාව හින්දා. එතකොට ඒ ස්වාමිනාස මම බලුවා ඒ ස්වාමිනාස ගමන යන්නේ ශ්‍රද්ධාව මුල් කරගෙන ගිහිල්ලා හැබැයි පරියන්තිකදී හරි කොහෙදී හරි තැනකදී යා ඒ පීක් එක පයින්නේ නැත්තම් ඒ අමාරුම අවස්ථාව පයින්නේ ශ්‍රද්ධාව මුල් කරගෙන. හැබැයි පැන්නට පස්සේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන පහම වැඩ කරනවා. හැබැයි එකයි මුල් කරගෙන. සමහර ස්වාමිනාසලා මම දැකලා තියෙනවා උදින රෑ වෙනකන් සක්මන පරියන්කේ දිගට දානවා. හරිම විරියවන්තයි. එතකොට එයා සමහරවිට දන්නේ නැහැ මොකද්ද මේ කරන්නේ කියලා. නමුත් විරිය කරන හොඳට මේ හරියට මහන්සි වෙනවා. ඒ මහන්සිය හරහා මෙයා මේ යම්කිසි මට්ටමකට ආවට පස්සේ එයාට තේරෙනවා හරි මේ විරියත් හින්දම අර පහම ඉඳ ගන්නවා. එතකොට ඒ ටික බැලන්ස් වෙන්න ගන්නවා. සමහර චරිත සතිමත්. සමහර චරිත බොහොම සමාධියට බරයි, සමතයට බරයි, ඒක හරහා යනවා. සමහර කට්ටිය හරි ප්‍රඥාවන්තයි. එයාලට පොඩි කරුණක් කිව්ව ගමන් අප්පා මේ කියන්නේ මට හම්බෙලා තියෙනවා ඔය තරුණ ළමයි බුද්ධාගම ගැන මොකුත් දන්නේ නැහැ. නමුත් එයාලට මේ විද්‍යාව සම්බන්ධ කරලා කියලා දුන්නොත් ක්වොන්ටම් ෆිසික්ස් හරහා කියලා දුන්නොත් නැත්නම් අර AI මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් හරහා කියලා දුන්නොත් මේ මෙහෙමයි මේ වගේ දෙයක් මේකේ තියෙන්නේ කියලා ටග් ගාලා මේ වගේ මාරයිනේ එක කොහොමද කරන්නේ කියලා ඒ වගේ ඊට පස්සේ යාට සද්දා උපදින්නේ අර එයාගේ ප්‍රඥාව හරහා ප්‍රඥාව නෙමෙයි අතර මේ දැනුම හරහා ගියාට පස්සේ ඉතින් මේ චරිත පහක් ඒකේ වැඩිපුරම මේ මම දැක්කේ බටහිරේ තියෙන්නේ ප්‍රඥාව කියන්නේ යා ලොජික් එකක් දෙන්න ඕනේ මෙයා මෙච්චරට මෙයා ආට මේක හම්බේ
අන්න හරි ස්වාමීන් වහන්සේ අන්න හරි හරියටම හරි ස්වාමීන්
වහන්සේ ඔව් එතකොට ඒ ගොඩක් වෙලාවට වෙස්ට් එකේ දෙන්නේ ඔයාට මේකෙන් මේකේ දෙයක් තියෙනවා. ඒ කියන්නේ මේකේ ඔයාට මාර වැලියු එකක් තියෙනවා. මේකේ මාර ඒ කියන්නේ නිකන් අභිඥා පැත්තක් වගේ පෙන්නලා ඒ වගේ නිකන් ලොජිකල් සමහර ඒවා පෙන්නලා ඒ වගේ
මම ස්වාමීන් වහන්සේ යාළට මොන හරි හම්බෙන්නේ නැත්තම් එයාලා කිසි දෙයක් පිළිගන්නේ
නැහැ. ඔව් අන්න ඒක. එතකොට මේ බටහිර කට්ටිය ගොඩාක් වෙලාවට අපේ මේ ආරණ්‍ය වලට එනවා. ඒ කියන්නේ සුදු හාමුදුරුවෝ. එතකොට වෙන්නේ එකක් ඇවිල්ලා මේ ලොජික් එකට හොයනවා. ප්‍රඥාව මුල් කරගෙන ඇවිල්ලා එයාලට තියෙන දිට්ටි ප්‍රශ්නේ. ඒ කියන්නේ අපේ ගොඩාක් ලංකාවේදී තණ්හා ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ ආසාව වැඩි හින්දා එයාලට මහණ වෙන්න බෑ. අපේ ලංකාවේ ඉන්න කට්ටිය. නමුත් සුදු ඒ කියන්නේ බටහිර කට්ටිය එහෙ කිලෝමීටර් 10 ගණන් පාස් කරන් එනවා මහණ වෙන්න. ඒ මහණ වෙන්න එන්නේ තණ්හාවත් ඇරලා නෙමෙයි. එයාලගේ තියෙනවා මේ දීප්ති ප්‍රශ්නේ. කියන්නේ මේ මේක හොයන්න. يعني මොකද්ද මේ ලොජික් එක? මොකද්ද මේකේ හිත දිනු කරගත්තට පස්සේ කරන්න පුළුවන් වැඩ ටිකක් තියෙනවා. ඒවා මොනවද කියලා ඒ වගේ හොයන්න තමයි එන්නේ. හරිකම හරිම තාර්කිකව එන්නේ. ඊට පස්සේ වෙන්නේ මේ ගොඩාක් අය එහෙම ආපු අය අවුරුදු 3යි මේක රන් කරන්නේ. 2යි නැත්තම් 3යි. يعني මේ සාමාන්‍ය දෙයක්. මොකද එයාලට ඊට පස්සේ මේ හොයන දෙයක් හම්බෙන්නේ නැහැ. ඒ හොයන දෙයක් හම්බෙන්නේ නැති වුණාට පස්සේ අන්තිමට උපේක්ෂාවට ජීට්ුවේදී මෙයාලට අර දෙයක් නැහනේ. ලොජික් එකිනුත් හොයන්න බෑ සමහර ඒවා. එතකොට මෙයාලා සිගුරු ඇරලා යනවා. නැත්තම් පිස්සු හැදෙනවා. නැත්තම් ඒ රටවල් වලට යනවා. නැත්තම් බණ කියන හැටි මොනවා හරි දෙයකට යොමු වෙනවා. ගොඩාක් අය සුදු කට්ටිය අපි දැක්කදී. ඒ කියන්නේ එයාලට අර මේ මේ ශ්‍රද්ධා පසුබිම නැත්තම් ඒ කියන්නේ යම්කිසි මට්ටමකට යනකම් අපි අදහැහි යුතු ඒ දේ නැහැ. එතකොට ඒ ශ්‍රද්ධාවේ තියෙන උදව්වකුත් තියෙනවා. සමහර සුදු හාමුදුරුවෝ ඉන්නවා ඒ ලොජික් එකට ආවට මොනවා හරි දෙයක් බලාපොරොත්තුෙන් ආවට මේකේ දෙයක් නැහැ කියලා තේරුම් ගත්තට පස්සේ බොහොම සතුටින් ඒක බාර අරගෙන ඉන්න මේ සුදු හාමුදුරුවෝත් ඉන්නවා. අපි ආරන්නේ මේ ගොඩක් වෙලාවට තියෙන අර බටහිර චින්තනයක් තියෙන්නේ ලොජික් එකත් එක්ක. එතකොට ඒක ගොඩක් වෙලාවට ප්‍රඥාව නෙමෙයි දැනුම. එතකොට එයාලා හොයන්නේ මේකෙන් කොච්චර රිටර් ROI කියන්නේ රිටර්න් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් කියලා. අර කම්පැනි එක මොනවා හරි ප්‍රොජෙක්ට් එකක් කරන්න යද්දී මේකෙන් කීයක් අපිට හම්බෙනවද? මෙච්චර වේදන් කරලා කීයක් හම්බෙනවද? අන්න ඔය ලොජික් එක තමයි ගොඩක් වෙලාවට බටහිර චින්තනයේදී. ඉතින් ඒක හුරු කරාට පස්සේ මුන්ට අපි කියන්න ඕනේ බලගේ මේ ප්‍රශ්න ටික විසඳෙනවා. අර ඔලිම්පික් අර මොකද ෆිල්ම් එකේ නම මතක නැහැ. අර ඔලිම්පික් පෙරදිලා ඒ ළමයාට මේ දීලා මේක මෙවා එන්නේ. ඒ වගේ තෙරපිටික් පැත්තට තමයි මේ බටහිර විපස්සනාවත් අරගෙන යන්නේ. ඒ කියන්නේ තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න ලෙඩ සුව කරගන්න. ඒ වගේ පැත්තකට තමයි අරන් යන්නේ. මොකද යාලට පිළිගන්නේ නැහැ නිවන කියන එකක් පිළිගන්න බෑනේ. ඒක පෙන්වන්න බෑනේ. ලොජිකලි පෙන්වන්නත් බෑ. ව්‍යාකරණයෙන් පෙන්වන්නත් බෑ. ඉතින් එතකොට නිවනකට එනවට වඩා ගොඩක් අර මේ තමන්ගේ නිකන් සුඛය සුවය තමන්ට වාසියකට සමහා ගොඩක් වෙලාවට මේ දේවල් කරන්නේ. එතකොට අර ශ්‍රද්ධාව කියන එක මූලික ශ්‍රද්ධාව කියන එක ප්‍රතිරූප දේශවාසී කියන්නේ ලංකාව වගේ තැනක උපදින එක හරි අපි අර ගලක් හරි අදහගෙන යන එක ඒක අවශ්‍යයි යම්කිසි මට්ටමකට යන්න. සහ අපි භාවනාව කරගෙන යද්දී මේ වගේ කැලේක ඉද්දී හරි මානසික වැටෙන තැනක් එනවා. මානසික වැටෙනවා මේ කරන කිසිම දෙයක තේරුමක් නැහැ වගේ. ඊට පස්සේ භාවනාව වැඩෙන්නෙත් නැහැ. එපා වෙලා නන්නත්තර වෙලා ඉද්දී ඒ ටික පන්නන්නේ අර අපි ඉගෙන ආපු සද්ධාවෙන්. මොනවා වුණත් ඉතින් ලෝක සාහිණාසේ හොඳයිනේ, මොනවා වුණත් මේ මේ මේකේ මොනවා හරි දෙයක් තියෙනවනේ, මට වැරදුනාට අනික් කට්ටියට හරි ගියානේ කියලා ඉවසන් ඉන්න ගතිය ඒක එනවා. මේ මේ මේකේ තියෙන සංස්කෘතියත් එක්කම එන ගතියක් තියෙනවා. ඉතින් ඒක හින්දාම සමහරු මේ පන්න ගන්නවා ඒ අමාරු අසීරු අවස්ථා මේ වගේ අර මේ අදහන ගතිය හින්දා. ඉතින් ඒකත් තියෙනවා නම් හරි පහසුයි. ඒකයි මේ වගේ රටවල් වල මේ විපස්සනාව ඉතුරු වෙන්නේ අර ලොජික් එකට නෙමෙයි බලන්නේ. අර කියන හින්දා අදහන ගතියක් තියෙනවා. ඉතින් ඔය දෙකම තියෙන්න ඕනේ. මොකද සමහරු අදහගෙන ඉන්නවා කරන්නේ නැහැ වැඩි. ඕක අපි කොහොමද සිවුරු දාගත්තට පස්සේ නිවන් දකින්නවනේ කියලා වගේ හිතාගෙන ඉන්නවා. නමුත් එයාලා ප්‍රඥාව කල්ලන්නේවත් නැහැ. ඉතින් එතකොට නවතිනවා. අර ඒ වගේ මේක අර කිව්වා වගේ ප්‍රඥාව හින්දා සද්ධාව ඇති වෙන පැත්තකුත් තියෙනවා. සද්ධාව හින්දා ප්‍රඥාව මේක මැට්‍රික්ස් එකක්. රේඛිය දෙයක් නෙමෙයි. මේක චක්‍රාකාරව කැරකෙන දෙයක්. ඉතින් ඒකෙන් මොකක් හරි මුල් කරගෙන මේ ළමයාට මේ පාත් එක අරන් දෙන්න ඕනේ. එතකොට එයාට දවසක තේරෙනවා හරි මට මේ අසීරු අවස්ථාවේදී මට උදව් කරේ මගේ සතිය. හරි එහෙනම් මම මොන දෙයක් මට සල්ලිවත් මට හම්බුන්නේ නැහැ, මට අම්මා තාත්තවත් උදව් කරේ නැහැ, මට මගේ තියෙන ධෛර්යය සතිය මේ ශ්‍රද්ධාව තමයි මට මේ උදව්නේ. ඒකින්ද මම මේක දිගටම කරගෙන යනවා කියලා මේ පැත්තකට යන්න පුළුවන්. ඒකින්ද අර මොන දේ හරි මුල් කරගෙන හොඳ පැත්තට යනවා නම් අනික් ගුණ ධර්ම ටික අර මේ පිටිපස්සෙන් එන ඇදිලා එන දේවල් වගේ ඇදීගෙන එනවා. මන්ද මං කියන උත්තරේ ගැලපුණාද කියලා?
ඔව් ඔව් 100% ස්වාමිනාසේ.
ඒක තමයි තියෙන්නේ. අපි ඒ ගුණ ධර්ම ටික කොහොම හරි වැඩෙනවා නම් මං කියන්නේ අනේ සාදුකාර දෙන්න ඕනේ මොන රටක වුණා.
එහෙමයි ස්වාමිනාසේ. ගුණ ධර්ම දන්නේ නෑ ස්වාමිනාසේ. ඉතින් පුළුවන් තරම් ගයිඩ් කරනවා.
ටූල් ටික තියෙන සතිය. එතකොට ඒ සතිය හරහා ඊට පස්සේ සම්පජඤ්ඤය වැඩ කරන්නේ. දැන් කියන්නේ දැන් විහානට කිව්වොත් එහෙම මේක මෙහෙම කරොත් පුතේ මෙහෙම වෙනවා. ඒකින්ද ඔයා මේක කරන්න එපා කිව්වට පස්සේ එයා සතියයි ඊට පස්සේ න්යායට ප්‍රඥාව. ආ හරි මම මේක මෙහෙම කරොත් මට මේකේ වර්ධිනවා. අන්න ඒ වගේ ඒව තමයි ගුණ ධර්ම කියන්නේ. ඒ ටික ඔටෝ හැදෙනවා ඕක හරහා. ඒක පාත් එකක් තියෙන්නේ මෙන්න මේ 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 හොඳ ඒ කියන්නේ එහෙම පරිසරය හරි වැදගත්. හරි වැදගත්. ඒ කියන්නේ වියාන හැදෙන්නේ අම්මා හින්දානේ. අම්මා මේ දේවල් කියලා දෙන
හින්දානේ. ආ ඒක නම් එහෙම වෙන්නේ නැහැ ස්වාමීන්
වහන්සේ. අම්මා හැදෙන්නේ වියාන හින්දානේ.
ඔව් එහෙම එකක් තමයි වෙලා තියෙන්නේ. ඒක නම් කොහොමද වෙන්නේ නැහැ ස්වාමීන්
වහන්සේ. මේ වචනේ ඇහෙන්නේ වියානට අම්මා හින්දානේ. දැන් අපි සමහර ගොඩක් වෙලාවට අපි මෙතෙන්ට ආවට පස්සේ ගොඩක් වෙලාවට මාත් කරලා දිනවා මේ පන්සලේ ඉන්න හාමුදුරන්ට බයිනවා. නමුත් අපි පන්සලේ සාහිණාන්තික වැරදි තියෙන්න පුළුවන්. නමුත් අපි ආවේ එතනින් දන්නේ. අපි ආවේ දහම් පාසලේ ඉඳන්. අපි බුදුහාමුදුරුවෝ මේ ශාසනේ දැක්කේ අර දහම් පාසලේ පොඩි කාලේ ඒ දැක්ම හින්දා තමයි අදටත් ඒක තල්ලුවක් ආව එතනින්. හැබැයි මෙතෙන්ට ආවට පස්සේ අපි අතෙන්ට පයින් ගහනවා නම් ඒක මේ යಾದෙන්නේ. ඉතින් ඒකෙන්ද අර බියාන මේ ගමන යන්නේ අම්මා මේ දේවල් වල යෙදී සිටීම ඒක පෙන්වීම ඔය මම දැක්කා පොඩි එකෙක් චූටි අවුරුදු 3ක්වත් නැද්ද කොහෙද ඇවිල්ලා කඩුවෙලට ඇවිල්ලා අර භාවනා සක්මන් කරන එකක්වත් බැලුවේ නැහැ මුදුවදුව හිටියේ කිසිම දෙයක් කවුවත් භාවනා කරන එකක් දැක්කේ නැහැ හැබැයි මේ පොඩි එකා ගෙදර ගිහින් අත් දෙක පිටිපස්සට බැඳගෙන සක්මන් කරනවලු නිකන් ජෝක් එකකට වගේ කරන්නේ නමුත් අර ඒ සංකල්පේ පොඩි කාලෙම ඔළුවට ගියාට පස්සේ ඒක හරි වාසියක් වෙනවා ඉතින් ඒක කරන්නේ ඇත්තටම දෙමාපියන්ගේ යුතුයකමක් ඒක ඒ පාත් එක පෙන්වා දීම. නමුත් පෙන්වෙන්නේ නැතත් යන එක්කිනා යනවා ගමන. නමුත් අර ඒ වගේ අර පරිසරයක් අපි හදලා දෙන එකත් අවශ්‍යයි. පේරාදෙනි ඉඳගෙන ඉතින් ඔය ටික දැක්කේ නැත්නම් ඉතින් වැරදුත් නැහැනේ.
ඒව කිව්වේ ස්වාමීන් වහන්සේ. ඔය ඒ දවස්වල දැක්කට ඒ වගේ වැඩක් වුණේ ස්වාමීන්
වහන්සේ. ඒක පත්තු වෙලාවක් තියෙනවා.
ඔව් පත්තුනේ සෑහෙන ගොඩක් කල් ගිහිල්ලා ඒ අතර කාලය තුර මේ මං මගේ ජීවිතේ මාට මං විඳපු කට්ට මෙයාට නොකන්න තමයි මෙයා ගයිඩ් කරන්නේ ස්වාමීන් වහන්සේ.
ඒ කට්ට කාපු හින්දා තමයි අම්මා තැනකට ආවේ. ඉතින් ඕක කෙල්ලටත් ඒ කට්ට කන්න දුන්නේ නැත්තම්
යම් කිසි එහෙම එක්කත් තියෙනවා ස්වාමීන්
වහන්සේ. මට දැන් මේ දීන බෝලේ ළමයි වගේ හදන්න ගියොත් ආයේ සෝරි වෙලා යනවා ඈ.
නෑ පොසිහිනි බෝලේ නම් හදන්නේ නැහැ ස්වාමීන් වහන්සේ කීයටවත්.
මේ කිසි කට්ටක් දෙන්න ඕනේ. තියා නටන්න. අපි දෙන්නේ ඒක තමයි. මට අහුණා නම්
මේ ඕ ස්වාමීන්
වහන්සේ.
ආ ඒක ස්වාමීන් වහන්සේ මෙහෙමයි දැන් ඒ කියන්නේ සීනි බෝල් නම් කොහෙත්ම කරන්න යන්නේ නැහැ මේ හස්බන්ඩ් ගෙන් පොඩ්ඩක් අමාරුයි ඒ වුණාට මේ මොකද ඔක්කොම මේ පර්ෆෙක්ට් කරන්න තමයි යන්නේ මම නම් හිතන හැටි ස්වාමීන් වහන්සේ කිව්වා වගේ කට්ට කන්න ඕනේ එතකොට තමයි ධර්මයේ අවබෝධ වෙන්නේ හැමදේම ඔක්කොම මේ හොඳට තිබිලා සැප විතරක් තිබිලා කිසිම කෙනෙක්ට මගේ යාළුව ඉනවා අද වෙනකන් තේරෙන්නේ ස්වාමීන්
වහන්සේ.
ඒ ධර්මයේ කියන දෙයක් තියෙනවද කියලා දන්නෙත් නෑ මොකද එහෙම මේ ප්‍රශ්න මුකුත් නෑනේ ජීවිතේ.
සැප වැඩි නම් ඒක
තේරෙන්නේ මං හිත. තේරෙන්නේ නෑ ස්වාමීන් වහන්සේ. කට්ට කන්න මොනේ හිතුවක්කාර වෙන්න ඕනේ. මේ ගන්න දෙයක් නැති සෞත්තු චරිතයකට තමයි ස්වාමීන් වහන්සේ ධර්මයේ හරියක්. මං වගේ
කොටසක් බෞතරයකට පින දින ආයත උඩුඩින් යන අය පින්නවා. ගොඩක් වෙලාවට මගෙත් උනේ ඒ කට්ට කාපු එකම තමයි මේ මේකට ඉඳ පුළුවන් හැකියාවක් තියෙන්නේ. හරි අපි යන් බලන් ඊළඟ.
දේවන් සරණයි සරණයි.
දේවන් සරණයි.
සෝන්තසේ තවත් ශිලා තිනා රාජිතා කලයක තොසොල තියෙන ස්වංශ දුබුරු පාටේ බ්‍රවුන් කලර්.
ඒකනේ.
ඔව් බයත්.
මොකද ඒකේ
අවසරයි ස්වාමීන් වහන්ස මොකද්ද මන් දන්නේ නදීප් මොනව හොයාගෙනද කියලා දන්නේ නැහැ. ඒක තිබිච්ච එක නදීප් සිටින් වල තිබිච්ච එක මම මුකුත් කරේ නැහැ. මේ
අවසරයි තමයි.
තියෙන පාඩ තමයි අපි කලවිලිකමවත්.
ඔව්.
අවසරයි ස්වාමීන් වහන්ස, මම මේ කවුද අපේ කල්පනී මාවත් මතක් කරපු නිසා මම පොඩි අදහසක් ඒකට තව එකතු කරන්න අවසරයිද?
ඔයාව මතක් කරාද?
ඔව්, අපේ ළමයිත් එහෙමද හැදෙන්නේ කියලා එයා වාක්‍යයක් කිව්වා.
ආ, අත්මාව මට ළමයි නෑනේ. හරි හරි හරි.
ඒයි ස්වාමීන් වහන්සේ, මේ දැන් ඔබ වහන්සේ කියපු කාරණාව වලට ඇත්තටම මම 100% එකඟ වෙනවා. මමත් හිතන විදිහට ශ්‍රද්ධාව සහ ප්‍රඥාව එක එක පුද්ගලයා මට හිතෙන්නේ ජන්මෙන්ම ගේන ප්‍රමාණයක් ඇති. සහ අද ධර්මදේශනාව ගැන බැලුවත් අපි අර සංකල්පරාව විදිහට අපි අපි ඇදලා අපි වටිනාකමක් දෙන යම් දෙයක් තියෙනවා. එතකොට මට හිතෙන්නේ එක එක එක්තරා පුද්ගලයෙකු කොටස ශ්‍රද්ධාවට වටිනකම දෙනවා, තව කොටසක් ප්‍රඥාවට වටිනකම දෙනවා. ඒ අපි දෙන වටිනාකමත් එක්ක තමයි අපි මේ මාර්ගය දිහා බලන්නේ සහ මාර්ගය ඉදිරියට යන්නේ. ඉතින් ඇත්තටම අපි මේ බෞද්ධ පරිසරයක්, ලංකාවේ බෞද්ධ පරිසරයක්, බෞද්ධ වටපිටාවක් තිබිලා අපිට අර ඒ ශ්‍රද්ධාව පැත්ත පොඩි කාලේ ඉඳලම නිකන් අර ඔටෝ හැදිලා තියෙනවා කියලා මට හිතෙනවා. ගොඩක් ඉතින් අපි දකින්නේ නම් ආමිෂ පූජා එහෙම තමයි. ඒ වුණත් ඉතින් අර ඒ වගේ පොඩි අපිට ඒකට දෙන තල්ලුව මට හිතෙන්නේ වටිනවා. රච්චරා සූත්‍රයේ අර දෙවියොන්ට කියනවනේ මොකක්ද අර මොකද්ද රතේ මේ රෝද දෙක සීලක තියෙතෝට අර ඒව වුණත් අපේ වටපිටාවේ හැදිලා තියෙන එක මේ මාර්ගෙට ලොකු පිටුවහලක් වෙනවා. ඉතින් මට හිතෙන ඇත්තටම කොච්චරවත් ලංකාවේ ඉපදෙන කෙනෙක් මේ මේක නිසා මේ මාර්ගය යන්න මේ කියන්නේ අර හේතු සාධක ඇතිව ඉපදෙනවා කියලා මම මගේ ලොකු විශ්වාසයක් තියෙනවා. හැබැයි දැන් ඇත්තටම මේ වගේ රටක ඉන්නකොට අපිට ඒ සංස්කෘතික වටපිටාව නැහැනේ. අපිට يعني අපි ගෙදර කරන දේක් අරුම්හම එළියට බැස්සහම ඒක දකින්න බෑ දරුවෝ. ඉතින් එතකොට ඒ අර පොඩි කාලේ ඉඳලා මේ නිකන් අර ඔටෝ හැදෙන ශ්‍රද්ධාව බුදුහාමුදුරුවෝ ගැන තියෙන නැති වුණාට හැබැයි ඒගොල්ලෝ ඒ තාර්කික මනස වුණත් මට හිතෙනවා ඒක ඒකේ වැරද්දක් නැහැ කියලා. මොකද අපි කවුරුත් ජන්මින් ගේන ටිකක් සහ පරිසරයෙන් හදාගන්න ටිකක් තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ පරිසරය එහෙමනම් අපිට බලාපොරොත්තු වෙන්න බැහැ. අපි පොඩි කාලේ තිබිච්ච වටපිටාවෙන් ගත්ත සංස්කෘතිකමය ශ්‍රද්ධාව ඒගොල්ලන්ට තියෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා මම හිතන්නේ. ඒක තාර්කික නැහැ. ඒ වගේම ඒගොල්ලන්ට ඉස්කෝලවල උගන්වන ක්‍රමය වුණත් ගත්තම මේ කියන්නේ තර්කානුකූල කියන්නේ ලොජික් එකක් එක තමයි ඒගොල්ලන් ලෝකෙ දිහා බලන්නේ කියලා මට හිතෙනවා. ඉතින් ඒකේ වැරද්දක් නැහැ. හැබැයි දැන් ශ්‍රද්ධාව කිව්වහමත් අපිට කෙනෙක්ට මේ නිකන් අන්ධ ශ්‍රද්ධාවක් විදියට බුදුහාමුදුරුවෝ මේ මාර්ගේ ගියා නිවන් දැක්කා කියලා ඉපදිච්ච දවසේ ඉඳන් මැරෙන දවස වෙනකම්ම පුද පූජා පවත්වාගෙන ඉන්න පුළුවන්. මැරිලා යනකොට මොකුත් නොකර යන්නත් පුළුවන්. හැබැයි මේ බුදුහාමුදුරුවෝගේ මාර්ගය අපිට පෙන්නපු මාර්ගය මොනවා හරි වටිනකමක් තියෙනවා කියලා ඒ මාර්ගය ගැන ශ්‍රද්ධාවක් ඇති කරගෙන මේ මාර්ගේ වඩන කෙනෙක් ඉන්නවා වෙන්නත් පුළුවන්. ඉතින් එතකොට අර ඒ දරුවන්ගේ ලොජික් එක මම හිතන්නේ අපි යොමු කරන්න ඕනේ මාර්ගයට. يعني බුදුහාමුදුරුවන්ට ශ්‍රද්ධාවක් ඇති කරන එකට වඩා මේ දරුව තාර්කිකව හිතන නිසා මේ ඒ අර ප්‍රත්‍යක්ෂයෙන් සත්‍ය වැඩුවම කොහොමද ඒගොල්ලන්ට ඒක දැනෙන්නේ කියන එකත් එක්ක අපිට ඒ පැත්තට යොමු කරන්න පුළුවන් නම් මේ දරුවෝ මේ මාර්ගේ පැත්තට යොමු කරන්න පුළුවන් කියලා මම හිතනවා. අනිත් එක තමයි ඇත්තටම බැලුවොත් දැන් අපි පොඩි කාලේ බැලුවොත් එහෙම අපිට මෙහෙම දේවල් අපේ අම්මල තාත්තල මෙහෙම මේ බණ භාවනා කරපු කට්ටිය නෙමෙයි. ආමිෂ පූජා කරා, පන්සල් ගියා, හැබැයි මේ භාවනා කරපු කට්ටිය නෙමෙයි නාත. අපේ අම්මත් තියෙන, අපේ අම්මයි තාත්තයි තියෙන මේ ප්‍රෝග්‍රෑම් එකත් ඒගොල්ලන්ව මේ මාර්ගයට යොමු කරෙත් අපි භාවනා කරලා. ඉතින් එහෙම බැලුවම මං හිතන්නේ මේ අපේ කල්පනීලාගේ අපේ දරුවෝ අපිට වඩා වාසනාවන්ත. මොකද ඒගොල්ලන් පොඩි කාලේ ඉඳන්ම දකින්නවනේ දෙමව්පිය මේක කරන. දැන් ඇත්තටම අද මම මේ ප්‍රෝග්‍රෑම් එකට එනකොට මට පුතාට සතිපාසලට උදව් කර හිටියා. දැන් ඒක කරන්න වෙන්නේ නැහැ. මම යාර හැමනිතරම කියනවා මම මෙහෙම කට්ටියට උදව් කරන්න මේක මයින්ඩ්ෆුල්නස් වටින නිසා ඔයත් ඒක පුරුදු කරන්න ඕනි කියලා මම يعني අපිට මොනවා හරි කතා බහ කරන වෙලාවල් වලට මම ඒගොල්ලන්ට ඒක කියන්න උත්සාහ කරනවා. ඉතින් මට හිතෙන්නේ දරුවෝ වැඩිපුරම ඉගෙන ගන්න මේ රෝල් මොඩලින් වලින් අපි කොහොමද දෙමව්පිය කොහොමද හැසිරෙන්නේ කියන එකත් එක්ක ඒගොල්ලන් අපිව ඒ අපි කරන කියන දේවල් ජජ් කරනවා කියලා මම හිතනවා. ඉතින් ඒක නිසා මේ අපිට ආදර්ශයෙන් දෙන්න පුළුවන් නිහඬ බණක් තියෙනවා කොහේ හිටියත් කියලා මම හිතනවා. ඉතින් මට හිතුණා මේ මේ කරුණු ටිකත් එකතු කරන්න ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අදහස්
කිරීම. ඒක තමයි පැහැදිලි කාරණේ. නමුත් අපේ දෙමාපියන්ගේ කාලෙදී මේක මේ විදිහට උඩට ඇවිල්ලා තිබ්බේ නැහැ. එයාලට ඉතුරුලා තිබ්බේ ඔය පුද පූජා ටිකයි ඒ ආමිස පූජා ටික තමයි. ප්‍රතිපත්ති පූජාව මේ මෑතකදී තමයි එළියට. ඒකත් එක්ක අපි ඇත්තටම පින්වන්ත වෙන්න පුළුවන් අපේ දෙමාපියන්ටත් මේක කියලා අපි කියා අපිත් ඉගෙනගෙන ළමයින්ටත් දෙන්න. ඉතින් ඒකින් හින්දා අපි හරි මැද තැනක ඉඳගෙන මේ අවස්ථාවක් තියෙනවා දෙපැත්තටම අපිට කියලා දෙන්න. ඒ වගේම තමයි අර නමුත් අර දෙමාපියෝ අපිට කියලා දුන්න අර මුල පන්සලට ගිහිල්ලා කුඩ මුල හඳුන්වා දීම තමයි අපි මෙතෙන්ට ගෙනාවේ. ඉතින් ඒක හරහා තමයි අපි පොඩි ළමයින්ටත් මේ පණිවිඩය ගියේ. ඒ ටිකත් එක්ක නමුත් මේ සමහර වෙලාවට අපි මේ කොච්චර මේ දේ මේ සතිය කියන එක හෝ මේ 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 පිළිබඳ හරි ලොජිකලි ළමයින්ට කියලා දුන්නත් ඒ ළමයාට පරිසරයක් හම්බුනොත් මත්ද්‍රව්‍යෙම තියෙන පරිසරයක් නැත්නම් අපිට කෙලසිය හැකි පරිසරයක් හම්බුනොත් ලංකාව හෝ පිටරට වෙන්න පුළුවන්. නමුත් මේ මේ ළමයා ඒකට යට වෙනවද නැද්ද කියන එක වෙනම කාරණයක්. ඒක මම අත්දැකීමෙන් දැකලා තියෙන දේ ගොඩක් මේ සමාජයට මහන වෙලා ඉන්න පුළුවන්. හැබැයි පරිසරය හම්බුනොත් තත්ද්වල සිවුරු ඇරියා වැඩේ වුණා ඉවරයි. අතන්දරේ ඉවරයි. ඒක කොච්චර වුණත් කෙලස් යටපත් වෙලා තියෙන එක බැහි ටික එන එක කියන්න බෑ. අපි මේක කොච්චර කියලා දුන්නත් පරිසරය හම්බුනොත් කොච්චර දුරට වෙනස් වෙයිද කියන එක කෙලින්ම කියන්නේ අසේවනාච බාලාණන් ඊට පස්සේ ප්‍රතිරෝපදේශ වාසෝචි කියන එක මංගල සූත්‍රයේ ප්‍රධානම පළවෙනි කරුණු දෙක. ඉතින් මේ ටික හරියට වැටුණා නම් ඉතිරි ගමන අපිට ආය බලන්න දෙයක් නැහැ. නැත්තම් අපි සමහර වෙලාවට කොච්චර කිව්වත් අපි පොඩ්ඩක් පිටිපස්සෙන් නම් බලන් ඉන්නවා මොනවා කරයිද මේ 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 තැන් වලට සම්බන්ධ වෙයිද කියලා අපි ලංකාවේ හිටියත් පිටරට හිටියත්. ඉතින් ඒක ඒ පරිසරය රෝල් මොඩලයක් තමයි. නමුත් අර මුල ටික අහිංසක විදියට පන්සලට ගිහිල්ලා හිටපු එකත් හරි වැදගත් වෙනවා. මේ මම ඔය බලංගොඩ දිහා වැඩසටහන් කරන්න ගියාම හරි පහසුයි මේ ටක්ගාල සතියල්. ආයේ කතන්දර දෙකක් නෑ, උත්තරත් බොහොම අහිංසකයි ළමයි. ඉතින් මම දැක්කා ඒක තුල මේ බොහොම වැඩි පිරිසක් මේ 500ක් වුණා ටක්ගාල කියලා දෙන්න පුළුවන්. ස්කෝලේක එක පාරක් කිව්වොත් කෑ ගහන්න බෑ කියලා අහනවා. හැබැයි කොළඹ පැත්තට වෙන්න වෙන්න 10 පාරක් කිව්වත් නිසද්ද වෙන්නේ නෑ. ඒ අර මේ ඒ ආభాසයත් මේකටම යාලට හේතුවක් වෙලා තියෙනවා. ඉතින් ඒක හින්දා අද ගොඩක් වෙලාවට යන්නේ අර ප්‍රතිරූපදේශ වාසීච ඕනෙත් නැහැ, ආසේවනාච බාලාණන් කියන ඒවා ඕනෙත් නැහැ. අපිට ගමනක් යන්න පුළුවන් කියන්නේ. හැබැයි යන්න පුළුවන් දැන් අපේ වයසේ ඉන්න කට්ටිය නැත්තම් අම්මලා ඒ මට්ටමට යන්නේ අර මුලින් ලැබිච්ච අතිවාරම හින්දා. ඒ අතිවාරමට පයින් ගහන්න හොඳ නැහැ. නමුත් හැබැයි අපි ඒක වැදගත්කමක් තියෙනවා. හැබැයි ඒ අතිවාරම හැදෙනවා මේ ප්‍රඥාව හරහා හැදෙන්නත් පුළුවන්. ඒක හින්දා අර ඒක කියන්න අමාරුයි කවුද ඉස්සරහට අරගෙන යන්නේ කියන එක. හැබැයි ඒක පින මත රඳා පවතිනවා. ඉතින් අර ඒ වගේ ගොඩාක් හේතු සාධකත් එක්ක තමයි යන්නේ. එතකොට අර ගත්තට පස්සේ අන්තිමට කරන එක කරනවා නැති එක නැහැ වගේ පැත්තකට යනවා. හැබැයි අපිට පොඩි උදව්වක් තල්ලුවක් දෙන්න පුළුවන් යන කෙනාට. ඒ වගේ දෙයක් ළමයන්ට වුණත් දෙමාපියන්ට වුණත් එච්චරයි කරන්න පුළුවන්. අපේ ගමන අපි යද්දි එන පිරිසත් එක්ක අපිට ගිය හැටි ඔය කියනා වගේ රෝල් මොඩල් වුණාට පස්සේ ඒ කාරණු කාරණා ඔක්කොම හරි එකකට එකක් සම්බන්ධ කරුණු.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
අස්සරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ පිළිතුරු දෙන වෙලේ කිව්වා අර දැන් අපිට ආభాෂය ලැබුණේ පන්සල් වලින් කියලා. දැන් ස්වාමීන් වහන්සේ මගෙත් ඔය ඒ පන්සල් වල ගිහිල්ලා ඒ කාලේ ඉතින් බණ අහනකොට අර යටින් බයිනෝ ඒ කියන්නේ මේ බණ කියන ස්වාමීන් වහන්සේට මම යටි හිතින් කියනවා මොනවද මේ කියන්නේ මෙහෙම ඒ කියන්නේ මට බණ තේරෙන්නේ නැහැ ඒ බණ නිකන් වැඩකුත් නැහැ වගේ නිකන් අර ගැලරියට වගේ. නමුත් ස්වාමීන් වහන්සේ මම කවදාවත් අර කායිකවත් එහෙම අර වචනෙන් බැන්නේ නැහැ. හිතේ මට තිබුණා මේට වඩා යම් දෙයක් තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියපු දෙයක්. මෙයා හැංගිලා තියෙන ස්වාමීන් වහන්සේ කවදාවත් අර ඒ ශ්‍රද්ධාව නැති උනේ නැහැ. නමුත් මම කවුරු හරි ඇවිල්ලා නමුත් මට බුදුහාම ෆ්‍රන්ට් හෝ කාට හරි බයිනවනේ මම ඒකට අර නිකන් ඉන්ෆ්ලුවෙන්ස් කරේ නැහැ. ඒක තව වචන දීලා මේ බණි මේක වැඩි කරන්න කොහෙත්ම උත්සාහ කරේ නැහැ. ඒ ස්වාමීන් වහන්සේ බුදුහාම අතරයි යටි හිතේ තියෙනවා ස්වාමීන් වහන්සේ මීට වඩා යම් දෙයක් බුදුන් වහන්සේ කියලා තියෙනවා. ඒ ගෞරවය මට තියෙනවා. දැන් ඒක පාසලේ ස්වාමීන් වහන්සේ අර වැරදි විදියට හිටියත් බණ හොඳ බණ කිව්වේ නැතත් දැන් මට මන් දැක්කේ ස්වාමීන් වහන්සේ සිවුරක් දාගෙන ඇවිල්ලා මොනවත් නැතු මේ පන්සලකටලා ඉන්න එකත් ලොකු දෙයක් නේ කියන පැත්ත මත ස්වාමීන් වහන්සේ
ඒක දැම්මට පස්සේ තමයි ඒ ටික තේරෙන්නේ. ඒක තමයි අම්මා මේක තියාගෙන අනේ අම්මෝ රැයට කාලා හරි කමන්නේ මේක ඉන්නවා නම් ඊට වඩා දෙයක් නැහැ කියලා. ආ මම ඒ මං ඒක හැබැයි මට පොඩි කාලේ ඉඳන් ඒ ටික තිබ්බා. මං පන්සලට ගියාට පස්සේ මං දැක්කා ඒ ලොකු ඒ පන්සලේ ඉන්න ලොකු සාහනාසෙත් මට කිව්ව කරුණු ටිකක් තියෙනවා. හැඟ ඉරිවැටෙන කරුණු ටිකක්. එයාගේ ආදර ආදර සම්බන්ධතා අනම් මනම් ටික කිව්වට පස්සේ මට ඒ පන්සලට යන එක මට මේ කැඩුනේ නැහැ. මම දහම් පාසලේ උගන්වන්න ගියා, මේ මාව එළෙව්වා හින්දා නැවතුනා. කියන්නේ භාවනාව උගන්වන්න කියලා මාව එළෙව්වා. මේ මේ ඔබ නිවන් දක්කන්න හදන මේ ළමයි කියලා මේ මේ ප්‍රධාන මේ ගුරු උපදේශක මාව යන්න කිව්වා මට. මං ඉතින් ගියා. ඊට පස්සේ මං ආයෙ ගියේ නැහැ. බන්දේ නමුත් මට එහෙම ශ්‍රද්ධාවක් කැඩුනේ නැහැ. ඉතින් මට අදාල් නැහැ. යාමුදුරු මොනවා කරා. හැබැයි මේ විදිහට මම විනේ දැනගෙන ඉඳී. ඉතින් ඒක මට ප්‍රශ්නයක් වුණේ නැහැ. නමුත් අර ඒ ආభాසය තියෙනවනේ අපි අනේ මොනවා වුණත් අපේ පන්සලනේ කියලා අර මේ ඒක ප්‍රයෝජනයක් වුණා සමහර තැන්වලදී දෙරෙන්න. නමුත් අර ලොජිකලි යද්දි තියෙන ප්‍රශ්නේ තමයි ඒකේදී ශ්‍රද්ධාව හැදෙනවා. හැදුන් නැත්තම් මගදී නවතින්න ඉඩ තියෙනවා. ඉතින් අර ඒ වගේ අපි මේ මේක හැම දෙයක්ම අර නිකන් මේ මඤ්ඤොක්ක නිකන් කුච්චල කණ්ඩක් පුළුවන්. නමුත් හොද්දක් හදාගත්තට පස්සේ ඒකට පොල් ගිරි දාලා ලුණු දාලා ඒකට තියෙන කලමනාට දැම්මට පස්සේ කනවයි කියන එක නිකන් ආන දෙයක් නැහැ. ඒ කියන්නේ ඕ නිකන් බත් කන්න පුළුවන් ඒකත් එක්ක. අන්න ඒ වගේ අපේ මේ ගමනත් අර ඒ හැම දෙයකින්ම ශ්‍රද්ධාවත් වැඩි වෙනවා, සතියත් වැඩි වෙනවා, ඒ දේවල් අඩු වැඩි වෙනවා. ඊට පස්සේ ප්‍රඥාවෙන් මේ මොනවා නැති වුණත් යන්න පුළුවන් ගමනක් හදලා දෙනවා. ඊට පස්සේ ආයේ ඒ ගමනින් ආයෙ ශ්‍රද්ධාව ඇති වෙනවා. මේක රොටේට් වෙවි යනවා. අපිට තියෙන්නේ කරන්න විතරයි.
සමාවෙන නාවන්ත මේ අත ඔසලා තිනවා අවස්ථාව තියෙනවා. ස්වාමීන් වහන්සේ අපිට වෙලාවක් තව පොඩ්ඩක් දෙන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ?
ආව
බොහොම ස්තුතියි නදී තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි. මේ ශ්‍රද්ධාව ගැන කියද්දී මට එකතු කරන්න හිතුණා මම එකඟයි බොහෝ ඒ කරුණ ඉදිරිපත් කරපු රාජිකා කල්පනී සානදී කියන අය ඉදිරිපත් කරුණුත් බොහොමස් ඉදිරිපත් කරන කරුණුත් අනුමෝදන් වෙනවා. ඒ වගේම මේ දැන් මට හිතුනේ මම මේ වැඩසටහන් වලට සහභාගී වෙන්න අරන් අවුරුද්දකුත් මාස 4ක් විතර වෙනවා. ඊට කලිනුත් මට බුදුරජාන් වහන්සේ ගැන ධර්මය ගැන එහෙම ශ්‍රද්ධාවක් තිබුණා. ඒත් මෙහෙම පටන් ගත්තට පස්සේ අර මූල කර්මස්ථානයත් එක්ක එන හිතේ තැන්පත් බවයි හිතේ තියෙන කම්පන වලට මේ මූණ දෙන්න පුළුවන් හැකියාව සහ කලබල වෙන්නේ නැතුව හිතේ කුසල් සහිත බව ආරක්ෂා කරගෙන වැඩ කටයුතු කරන්න පුළුවන් හැකියාව වැඩි වෙනකොට මට තේරුණා දැන් මේ ක්‍රමයේ සතර සතිපට්ඨානයේ මත පදනම් වෙච්ච ක්‍රමයක් නිසා සතර සතිපට්ඨානයේ බුදුරජාන් වහන්සේගේ නිපැවීමක් දේශනාවක් නිසා මේක මේ හදපු කෙනා කොයි වගේ විශ්මිත පුද්ගලයෙක්ද කියන එක ප්‍රත්‍යක්ෂ වෙන්න ගත්තා ස්වාමීන් වහන්සේ. ඒක අර පොත්වලින් සාහිත්‍යයේ කරුණවලින් බුදුරජාන් වහන්සේ මේ මොකද යමක මහා ප්‍රතිහාරේ පාන්න පුළුවන් දක්ෂතාව තියෙනවා, සර්වඥයි, දෙවියන් බ්‍රහ්මයන් වික්මවලා තියෙන කියන කාරණා වලටත් වඩා ප්‍රත්‍යක්ෂව තේරුණා මේ කෙනාගේ තියෙන විශිෂ්ට බව, සර්වඥ බව කියන එක ඒකාන්තය කියන අවබෝධය වැඩි වැඩියෙන් ඇති වෙන්න ගත්තා. ඒක සම්පූර්ණයි කියලා කියන්න බෑ, නමුත් තිබ්බට වඩා වැඩි වෙන්න ගත්තා. මේ මූල කර්මස්ථානයත් එක්ක හිත අර විවරණ වෙලා කෙලෙස් ගතිය තමන්ගේ පාලනයට, දැන් කෙලෙස් ඉස්සර නම් කෙලෙස් වලට මාව පාලනය කරන්න පුළුවන්, දැන් මට පුළුවන් අනිත් පැත්තට කරන්න කෙලෙස් එනකොට කෙලෙස් එක්ක පාලනය මට කරන්න මේ මට්ටමට වගේ මම මේ පුරුසාරම් කියලා නෙමෙයි සමින්නද කේන්ති පාලනය කරන්න පුළුවන් වෙච්ච එක මට ලොකු ජයග්‍රහණයක්. ඉතින් ඒ තත්ත්වයට ආවට පස්සේ මේකේ නිපැයුම් කරු පේටන්ට් එක බුදුහාමුදුරුවන්ගේ. ඉතින් බුදුහාමුදුරුවෝ කියන ශ්‍රද්ධාව එතනින් වැඩි වෙනවා. ඉතින් ආදුනික කෙනෙක්ට ප්‍රශ්නයක් හිතනවා නම් තමන්ගේ යාළුවෙක්ට ශ්‍රද්ධාව ඇති කරන්නේ කොහොමද කියලා හොඳම දේ තමයි සක්මනක් කරන්න, පරයන්කයක් කරන්න කියලා එහෙම කියලා ඒ කමඨහන් වලට යොමු කරලා ඒ මේ නිසලවණෙන් ඔබ වහන්සේලා ඉදිරිපත් කරන ක්‍රමවේදය සුදුසු තැනක් කියලා මට යෝජනා කරන්න පුළුවන්. ඒ වගේ කෙනෙක්ට
තව ක්‍රමයක් තියෙනවා. හොඳ ගිනි ගෙඩියක් දුන්නා නම් හොඳට වැටෙන්න දුන්නා නම් ආයේ උඹෙන් යන දුන්නට පස්සේ තමාරුට අද්දාවේ තියෙනවා. ඉතින්
එහෙමයි සවෙනස. ඒක හරි. අර දැන් මට උනත් දුක් සහිත දෙයක් අධික වෙනකොට තමයි මේක දුක්ඛ සත්‍යය මේකත් බුදුහාමුදුරුවෝ කියපු එකක් කියලා ආයේ බුදුහාමුදුරුවෝගේ පැත්තටම ක්‍රීට් එක
කොහෙද උත්තර දෙන්නේ කියලා. ඉතින් අද බටහිර ඔය හොයාගත්තත් ඔය උත්තර හොයන්න කියලා තමයි.
ඉතින් ඔව් මට
ඒ කතාව හරි. ඉතින් මේ ඔව් කියන්නේ
මට සමන්නාසිය හිතනවා දැන් ප්‍රශ්නයක් ආවම මම ඊට බොහෝ කලින් නිවන් අවබෝධ කරා නම් අද මේ ප්‍රශ්නේ මම මුණ දෙන්නේ නැහැ නේ. එහෙනම් මං ඉපදිලත් නැහැ නේ කොහෙවත් නිවන් අවබෝධ කරලා නේ කියලා හිතනවා. ඒකෝර නිවන ගැන පැහැදෙනවා. ඒ වගේ අර හැමතිස්සෙම මේක රෙෆරන්ස් පොයින්ට් එක විදිහට ධර්මයට හරලා බුදුහාඳුරන්ගේ පැත්තට හැරෙව්වට පස්සේ ඒ කෙනාට ශ්‍රද්ධාව දියුණු වෙනවා කියලා හිතන්න පුළුවන්. ඉතින් අර ඒකම කරනවා මේ සක්මනයි පරියන්කේ ඒක 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 එකක් සමින්නස තව කාර්යයක් මට මේ කියන්න ආසාවක් ආවා. මගේ යාළුවෝ දෙන්නෙක් හිටියා, ඒ දෙන්නත් ඔය වගේ දැන් අර අද ප්‍රශ්න දෙකක් යොමු කරලා අපි ඉදිරිපත් නොකර හිටියනේ, ඒ වගේ ප්‍රශ්න මගෙනුත් අසමින් හිටියා. නැවත නැවත මම දැන් කිව්වම මම ඒ කාලේ දන්නේ බුද්ධානුසයයි මෛත්‍රී භාවනාවයි විතරයි සවයනස් හරියට කරන්න දන්නේ. ඒ යම් තරමකට හොඳ නැහැ හිටියේ. ඉතින් මම ඒ දෙක කරන්න කියලා ඒ අයට කීකී හිටියා. මාත් කරනවා ඒ දෙක, ඒ අයටත් කිව්වා. නමුත් ඒ යගේ කිසිම උනන්දුවක් නැහැ. ඒක හැබැයි අර අමුතු ප්‍රශ්න කොණින් කොණින් අල්ලලා අහනවා. ඊට පස්සේ මම හිතුවා දැන් මට දෙවන ටික ප්‍රඥාවක් වගේ එකක්, ඒ ප්‍රඥාවක් නෙමෙයි විමසීම් බුද්ධියක් තියෙනවා. අර කිව්වේ බටහිර අය මේ සයන්ටිෆික් පැත්තෙන් මේක අල්ලන නැඹුරුවක් තියෙනවා කියලා. ඉතින් ඒ දෙන්නත් ඒ වගේ කියලා හිතලා මේ මම ওই ටිකක් අමාරු සූත්‍රයක් තියෙනවානේ, අර බාවරි බ්‍රාහ්මණයාගේ ගෝලිය ගිහිලා බුදුහාමුදුරෙන් අහපු පාරායන වගේ සිංහල පරිවර්තනයේ තියෙන කොටසක් අරගෙන පැය තුනක් විතර අරගෙන ඒගොල්ලන්ට එකින් එක වාක්‍යයක් කියලා සිංහලෙන් ඒ කියව කිව තේරුම් කරා. මං කරේ පොත කියවලා තේරුම් කරන විතරයි. අගවේදී ඊට පස්සේ අර ප්‍රශ්න අපව අහන්න ආවේ නැහැ මට. මගෙන් කවදාවත් ආයේ මේ ප්‍රශ්න අහලා නැහැ. දිව්‍ය ලෝක තියනවද නැද්ද, අපාය තියනවද නැති කියලා ඒවා අහන්න ආවේ නැහැ. ඉතින් අර ඒගොල්ලන්ගේ ප්‍රඥාවේ මේ නුවණින් එන පිපාසයේ දැනුම පැත්තෙන් එන පිපාසයේ සංසිඳෙව්වට පස්සේ ඒ අය ටිකක් ඒ විකාර කියලා හිතෙන ප්‍රශ්න අහන්න නැතුව යමක් පිළිගන්න තරම් මට්ටමකට මේ වුණා. ඒකිනුත් ස්වාමීන් වහන්සේ දැන් මම විශේෂ ඉල්ලීමක් කරන්න කැමති සංගරත්නයෙන්, දැන් මේ වගේ වැඩසටහනක් ආධුනික වැඩසටහනක් නිසා සමහර කෙනෙක් අවුරුදු ගණන් මේ ওই ප්‍රශ්නේ AI එකකින් වෙන අය අහලා ඒ ප්‍රශ්නේ ගලගෙන හිතලට කාවැදිලා ඒ ප්‍රශ්න සමහර විට අපිට යොමු කරනවා වෙන්න පුළුවන්. ඉතින් එතන සමහර විට එයා නැවතිලා එයාට තියෙන මානසික බාධක වෙන්න පුළුවන් ওই ප්‍රශ්නේ මේක ඉස්සරහට නොයන්. ඉතින් අර අපි ආධුනික වැඩසටහනක් හින්දා අපි AIට අර මම මගේ යාළුවන්ට කරා වගේ පොඩ්ඩක් ඒ ප්‍රශ්නේ කියවන්න දීලා ඒකට පොඩි හිත හැදෙන වචනයක් කියලා ආයි යොමු කරලා මේ මේකට එන්න උතරින් නවතින්න ඉපා කියලා උනන්දු කිරීමක් කරොත් ඒක ටිකක් අර ධර්මයෙන් කරන අනුග්‍රහයක් වෙන්න පුළුවන්. මොකද අපි දන්නේ නැන්නේ ඒක නම් මේ ජීවිතේ සුවවන්න පින තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් අර පිටින් ආව ප්‍රශ්නයක් කුළුේ රැඳවිලා ඒකින් නැවතිලා ඉන්න වෙන්න පුළුවන්. අන්න එහෙම මේ ආයාචනයකුත් ඔබ වහන්සේලාගෙන් මේ දීලා සිටිනවා.
මේ එතන ආධුනිකින්ට ඇතිනේ දැන් අද භාවනාව ගැන මුගුත්ම කතා වුණ නැති හින්දා මම හිතනවා මේම එකක් කිව්වොත් හරි පුළුවන් තරම් කයට හිත අරගෙන ආනාපානේ නැත්තම් මේ දැනෙන දේවල් එක්ක ඉඳ ඒක තුල මුළු පැකේජ් එකම තියෙනවා.
හරියට හරි සයන්ස්.
ඔව් ඉඳ පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න මේ සක්මන පරියන්කේ ඒ දේවල් ප්‍රැක්ටිස් කරගෙන යන්න, සතිය පුහුණු කරගෙන යන්න, ඉතුරු ටික මේ සියලුම දේවල් කරකිලා හැදිලා දියුණු වෙලා එනවා. ඒකින්ද අපිට කරන්න තියෙන එකම දෙයයි සතිය පිටන්න එච්චරයි.
ඔව් තව උදාහරණයක් සුළුෙන් කියන්නම් සවනද කෙටි. දැන් මම මගේ දුවට කිව්වම සක්මන් කරන්න කියලා, එයා සක්මන් ඉදි කරන්නේ දුවටේ. ඉතින් දැන් මට කියන්න බෑ, මම කිව්වා හෙමින් ඇවිදින්න, එහෙම කිව්ව වැඩක් නෑ. එයා ඊට පස්සේ දුවනවා, නට නටත් යනවා. ඉතින් මං කිව්වා ආ එහෙනම් ඔහොම යන්න. ඊට පස්සේ මං අහනවා දැන් මොකද්ද වුනේ කියලා. එයා කියනවා මට කාම් ගතියක් දැනෙනවා කියලා. මං කියනවා ඉතින් ඒක තමයි ඔගේ තියෙන බෙනිෆිට් එක, ඔයා ඒ විදිහට කරන්න කියලා. ඉතින් එයා සමහරවිට සාමාන්‍ය විදිහට සක්මන ඇවිදිනවා. ඉතින් නමුත් මං එයාට මේ පොඩි වශයෙන් දෙන්නේ, ඉතින් සුළු වශයෙන් දීලා බලනවා අර වගේ තැනකට එයා එයිද කියලා. ඉතින් ඒක තමයි ස්වයන්නාස මේ ක්‍රමේ. ඉතින් එයා ආධුනිකෙක්. ඉතින් එයාට දෙන්න අනුග්‍රහය ඒ මට්ටමින් දෙනවා.
ඒක ආධුනිකෙක් වුණාට මේ තාත්තට වඩා දියුණුවයි. නැත්තම් මේ අපෝ දුදු වෛද්‍ය සතුටු වෙන්න පුළුවන් කියන්නේ. ඉතින් සතිය වීරනවා කියන්නේ මම ඊයේ කරා 5 දිනෙට නෑ 7 දිනෙක හිටියා. මේ සිවුරක් පූජා කරා, කටින් සිවුරක්. ඒකෙදි මම කිව්වා ඉතින් මේට වඩා වටනවා මේක කියලා. හරි එහෙනම් කරමු කියලා බොඩු ගොඩාක් ප්‍රශ්න ඇහුවා. එහෙනම් කටින් පිංකම් හොඳ නැද්ද? මම කිව්වා නෑ නෑ හොඳයි කරන්න. දැන් මේ සිවුර පූජා කරපු කෙනාද මේ කියන්නේ. ඊට පස්සේ මම ඉතින් මේක කරමු කියලා කිව්වට පස්සේ අර පොඩි කෙල්ල අවුරුදු 4ක් විතර ඇති මේ සක්මන කරේ දුවදුවා. ඊට පස්සේ මම ප්‍රශ්න අහන්නේ මොනවද දැනුනේ කියලා. ඒ කෙල්ල පොඩි කෙල්ල තමයි. ඒ පොඩි ළමයා තමයි ඉස්සෙල්ලාම කිව්වේ මේ සැහැල්ලුයි කියලා. කෙලින්ම ගත් කටටම කිව්වා සැහැල්ලුයි කියලා. ඊට පස්සේ දැන් මම පියන්ටත් මේ කට උත්තර නැති වුණා. ඉතින් يعني කවුරුවත් හිතුවේ නැහැ මේ ළමයා භාවනා කරා කියලා. මුත් ඒ ළමයාගේ මට්ටමින් ඉන්නේ නැහැ කරන්නේ. ඉතින් ඒ ළමයා කොහොමද ජොලිය ඉන්නේ? අපිට වඩා ජොලියක ඉන්නේ. ඒකනේ නටනට යන්නේ. අපිට ඕක නැති වෙන්නේ එන්න එන්න ප්‍රශ්න වැඩි වුණාට පස්සේ, බැහැ වුණාට පස්සේ අර සුන්දර ගතිය නැති වෙනවනේ. උන් කොහොමද ජොලියේ ඉන්නේ? උන්ට කොහොමද සතිය පුරුදු කරපුවාම එක පොයින්ට් එකයි අල්ලන්නේ, එක පියවර, එක කකුලයි කියන්නේ මේ හරියට අල්ලනවා ඔක්කොම. මේ ඉතින් ඒකින්ද මං හිතන ආධුනික නෙමෙයි දැන් ඉන්න පොඩි උන්.
එහෙමයි ස්වාමීන් වහන්සේ. අර වැඩසටහන අපි ආධුනික එකක් නිසා ස්වාමීන් වහන්සේ ටිකක් අර පුළුල් පරාසයකින් අපි අනුග්‍රහය දක්වමු කියලා යෝජනාවෙන් තමයි මම අහන්න වෙන්න ස්වාමීන්
වහන්සේ. ඔව් මට කියන්න තියෙන ආධුනික ඉන්නවනේ මෙතන කොහොමද දිගට කරගෙන යන්න ඔය සියලුම දේවල් ලැබෙනවා සියලුම පැකේජ් එක තියෙනවා මෙන්න මේ කයන මේ කය ගැන තියෙන සතියෙන් දිගට ඒ ටික හැදිලා යනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පිං තිරුවන් සරණයි
ස්වාමීන් වහන්සේ.
පත්මනෙන්ද ගැටලුවක් තිබුණාද දන්නේ අත උස්සලා තිබුණා කලින්.
ඔ පත්මනෙන්ද පළවෙනි වතාවට අත ඉස්සුව ඒක නිසා ඕනේ. මේ අවසරයි ස්වාමින් වහන්සේ අද මේ බුද්ධ ස්වාමින් වහන්සේ හරි සරණ ස්වාමින් වහන්සේ හරි සම්බන්ධ වෙනවාද කියලා දැනගන්න කැමතියි.
අද සරණ ස්වාමින් වහන්සේ තමයි හිටියේ මම හිතන්නේ සරණ ස්වාමින් වහන්සේ එළියට ගිහ වැඩලා මම හිතන්නේ සම්බන්ධ වෙන්න බැරි වුණාක් දන්නේ ඔය දැක්කේ නැහැ ඉන්නවද කියලා.
එහෙමයි ස්වාමින් වහන්සේ. පත්මනෙන්ද අපිට ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
අවසරයි ස්වාමීන් වහන්සේ. එක් ප්‍රශ්නයක්ම නෙමෙයි මේ ශ්‍රද්ධාව ගැන කතා කරනකොට මට මතක් වුණේ දැන් ශ්‍රද්ධාව කියනවනේ ආකාර දෙකක් තියෙනවා කියලා. අමුවිදික ශ්‍රද්ධාවයි ආකාරවදී ශ්‍රද්ධාවයි කියලා. ආකාරවදී ශ්‍රද්ධාව කියන එක ඇති වෙන්නේ සෝවාන් වුණාට පස්සේ කියලා තමයි මම අහලා තියෙන්නේ. ඉතින් අමුවිදික ශ්‍රද්ධාව කියන එක ගැන ස්වාමින් වහන්සේගෙන් මොකද්ද කියලා දැනගන්න කැමතියි.
සමහරු සීලයක් තියෙනවා බයයි. ඒ කියන්නේ මුලින් අපි කියනවානේ අපාය තියෙනවා මෙහෙමයි මෙහෙමයි අපායට වැටෙනවා නරක දේවල් කරොත් කියලා. ගොඩක් අය ඒ අපායට බයින් සීල රකින්නවා. සමහර කට්ටියක් ඉන්නවා මේක අර ප්‍රතිපදාව අපි උපැන්නෙන් බෞද්ධින්ද අපි මේ දේවල් කරන්න ඕනි කියලා අර සීල්පද ටික මේ අරගෙන හරි මේක මේකනේ මේක මේකනේ කියලා ලොජික් එකට වගේ එහෙම කරනවා. මේ සෝවන් වුණාට පස්සේ එයාගේ මේ සීලය නිකම පිරිනවා. මේක දේ කරොත් මා මේ මට මෙච්චරයි වෙන්නේ කියන එක අය කියන දෙයක් නැහැ. මේ නිකම හැදිනවා. අන්න ඒ මට්ටමට යනකම් අර ආමූලික සද්ධාව කියන්නේ මේ මේ අදහන ගතිය. ඒ කියන්නේ මේ මේ මේක මේ මේ කියන්නේ අර ගලක් පෙන්නලා වඳින්න කිව්වත් වඳිනවා කියලා. ඒක තමයි ආමූලික සද්ධාව. ඒකෙන් පටන් ගන්න තමයි හිමීට හිමීට අර අනික් ශ්‍රද්ධාව දක්වාම නැත්තම් ශ්‍රද්ධාව හරහා ගිහිල්ලා ප්‍රඥාවෙන් අන්තිමට වීමි. අදහන් නැති මට්ටමට ගිහිල්ලා ඇති වෙන ශ්‍රද්ධාව නැත්තම් මේක කරගෙන යෑමට තියෙන උදව්වට එන ශ්‍රද්ධාව ඒ දේවල් ඇති වෙන්නේ අර මුල ටිකෙන් තමයි පොඩ්ඩක් හිතෙනවානේ. එතකොට මේ වණපදයක් කවුරුත් දුන්නට පස්සේ අහන් හිතෙනවානේ. අන්නේ ඒ අහන් හිතෙන එකෙන් තමයි ඊට පස්සේ අර ශ්‍රද්ධාවට මාරු වෙන්නේ. ඉතින් ඒක අමූලික ශ්‍රද්ධාව කියන්නේ මූලයක් නැහැ. ඒ කියන්නේ හේතුවක් නැතුව දැන් අනික් ශ්‍රද්ධාව හරිදී අපි හේතුවක් තියෙනවා. අනේ මට හිත සතුටු වුණා, මගේ හිත තැම්පත් වුණා, නැත්නම් ආනාපානෙ ඇල්ලුවා, ආනාපානෙ බොහොම සතුටි. අනේ ඒ වගේ දෙයකින් එන සද්ධාවට වඩා මොකවත්ම දන්නේ නැතුව තියෙන සද්ධාව ඒක පුරුද්දට එන්නේ දෙයක්. අමූලිකයි, මේ මූලයක් නැහැ. ඉතින් ඒ සද්ධාවත් ප්‍රයෝජනයක් වෙන්න පුළුවන් මේකට එන්න.
එහෙමයි ස්වාමීන් වහන්සේ මට තේරුණායි.
හා
බොම් පින් ඔබ වහන්සේට.
හරි.
දැන් සෝනස් අපි අද වැඩිපුරත් කාලය ගත්ත ඔබ වහන්සේටත් බොහෝම තුතින්. අපිට ධර්මය බොහෝ ගැඹුරින් පැහැදිලි කරාට ශ්‍රද්ධාව ඇති වෙන පරිදි.
හලෝ
ඉරුවන් සරණයි. මම වැඩිපුර ළඟේ ඉඳ කිරීමට රාජිකාට බාර දෙනවා ඉදිරි වැඩ කටයුතු කරන්න කියලා.